දරුවන් සන්නයි පින්වත් සියලු දෙනාටම සුබරුදු පරිද්දෙන් අදත් මේ පින්වත්න් සියලු දෙනාම සූදානම් වෙලා ඉන්නේ ප්‍රායෝගික නිවන් මඟ ඔස්සේ තමන්ගේ ජීවිතය අර්ථවත් කරගන්නට අවශ්‍ය කරන අවවාද අනුශාසනා දහම් අවබෝධය ලබා ගන්න ප්‍රගුණ කරගන්න. ඇත්තටම පින්වත්නි ජීවිතයට යමෙක්ට වටිනාකමක් එකතු කරගන්න ඕන කියලා අදහසක් පහළ වුණා නම් ආගේ ජීවිතයට උපරිම වටිනාකමක් ලබා ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි මේ ලෝකේ කරලා වැඩක් ඇති එකම දේ හේවත් විසඳලා ඉවර වෙන එකම ප්‍රශ්නේ කියන මෙන්න මේ සසර ගමන කෙලවර කරගන්න ඔබ ධර්ම වෑයම නිවන් මගට යොමු වෙච්ච ජීවිතය තමයි පින්විතනේ ඇත්තටම මේ ලෝකේ වටිනවා කියලා කියන ජීවිත අතර ඉහළම තැනක් ගන්න ජීවිතය. අමන්තත් ලෝක සත්වයාටත් උපරිම යහපතක් වෙන ක්‍රම වේද අන්න ඒක. මොකද පින්විතනේ තමන්ට නිවන බලාපොරොත්තු වෙන්න බෑ. අනෙක් අයව නිවන් නැත්තම්. මේ ලෝකේ යමෙක් යමක් ලබා ගන්න ඕන නම් අනිවාර්යෙන් මේ දේ තව කෙනෙක්ට දෙන්න ඕනෙමයි. ආන් ඒ ක්‍රමවේදය තුළ තමයි තමන්ට ඒ දේ ලැබෙන වැඩපිළිවෙලක් හැදිලා ඉන්නේ. එහෙනම් කවුරු අධිෂ්ඨානයක් ගත්තා නම් පින්වතුනි මම නිවෙන්න ඕනේ කියලා. අනිවාර්යෙන් ආන් ඒ පුද්ගලයා එතැන් සිට කරන කියන දේවල් වලින් පින්වතුනි ඇත්තටම නම් ඒ අධිෂ්ඨාන හිතට ගත්තේ අවංකවම නම් තමන්ගේ හෘද සාක්ෂියකට අවංකවම නම් ඒ තීරණය ගත්තේ එහෙනම් අපි හොඳටම දන්නවා පින්වතුනි ඒකාන්තයෙන් ඒ පුද්ගලයාගේ ක්‍රියාකලාපය තුළ හිතන පතන විදිහ තුළ කියන කරන දේ තුළ ලෝකේ අනෙක් ලෝක සත්ත්වයා නිවෙන බව මේ ලෝකේ හැමෝම ගිනි අරන් ඉන්නේ අරහතන් වහන්සේලාගේ මෙහා පැත්තේ ඉන්න සියලු දෙනා ගිනි අරන් ඉන්නේ රාග ගින්නේ ද්වේෂ ගින්නේ මෝහ ගින්නේ මේ ලෝක සත්ත්වයා දැවෙනවා අවාසනාවක මහත බොහෝ දෙනෙක්ට තේරෙන්නේවත් නැහැ තේඟුතුනේ තමන් මේ ගිනි වලින් දැවෙන බව එයි හිතන් ඉන්නේ පින්විතනේ ප්‍රශ්නේ තියෙන එළිය කියලා. බාහිරෙන් එන ප්‍රශ්න කියලා හිතාගෙන බාහිර ලෝකෙත් එක්ක ඇලෙන ගැටෙන වැඩපිළිවෙලක් තුල ලෝක සත්‍යය ඉදිරියට එනවා. ඊටමත් අවාසනාවන්තයි. නමුත් ඒක තමයි මේ ලෝකේ පවතින ක්‍රමය. මේ ලෝකේ හැමෝටම යම් දවසක තේරුණා නම් පින්විතනේ සියලු ප්‍රශ්න තියෙන්නේ තමන් ගාව කියලා. ආන් එදාට මේ ලෝකෙට පැවැත්මක් නැති වෙනවා. මේ ලෝකෙ හැමදාටම පවතින ඕනේ. ඒ කියන්නේ මේ මං කියන නිසා නෙමෙයි. මම මොකක් හිතාගත්තත්, මම මොහොකට කැමති වුණත්, මගේ අදිෂ්ඨානයේ බලාපොරොත්තු මොකක් වුණත්, එංගතනේ මේ ලෝකෙ හැමදාම පවතිනවා. මෙතුවක් කාලයක් පහළ වෙච්ච බුදුවරුන් වහන්සේලා ගණන කීයද? ඔබට පුළුවන් ද ගණන් කරලා කියන්න? කොච්චර ගණන් කරත් එංගතනේ ගණන් කරලා ඉවරයක් වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව ආපස්සට බැලුවොත් බුදුරු අනන්තයක් මේ ලෝ තලේ පහළ වෙලා තියෙනවා. තව බුදුවරු කී නමක් පහළ වෙන නියමිතයි. කොච්චර ගණන් කරලා බැලුවත් තව ඉස්සරහට බුදුවරු පහළ වෙන නියමිතයි. එහෙනම් පින්වතුනි මේක නිකන් සංඛ්‍යා රේඛාවක් වගේ. ඔය සංඛ්‍යා රේඛාවේ ඔබ කොතන හිටියත් අපි තුම ඔබ ඉන්නේ 10 කියන ඉලක්කම ගාව කියලා. ඉස්සරහට බැලුවොත් අනන්තය දක්වා ඉලක්කම් තියෙනවා. ආපස්සට බැලුවත් අනන්තය දක්වා ඉලක්කම් තියෙනවා. සංඛ්‍යා රේඛාවේ ඔබ කොතන හිටගත්තත් පින්වතුනි දෙපැත්තට අනන්තය දක්වා විහිදිලා යනවා. ඒ කියන්නේ මේකේ කෙලවරක් නැහැ. අන්න ඒකයි මේකට කියන්නේ අනවරාග සංසාරය කියලා. මේ යන ගමනේ පින්වතුනි කෙලවරක් නැහැ. ඒ කියන්නේ මේ ලෝකේ හැමෝම නිවන් දැකලා ඉවර වෙන දවසක් එන්නේ නැහැ පින්වතුනි. හැමදාටම ලෝක සත්‍යය ඉන්නවා. හැමදාටම බුදුරු පහළ වෙනවා. අපිට තියෙන්නේ ඔන්න ඔය කාරණාව තේරුම් අරගෙන ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. මේ අවස්ථාව ඔබ දැන් අහිමි කරගත්තොත් මම කියන්නේ නැහැ පින්නාය කවදාකවත් ඔබට අවස්ථාවක් එන්නේ නැති වෙයි කියලා. මොකද අනන්තයක් දක්වා තව ඉස්සරහට එන්න තියෙනවානේ. ඒ නිසා සමහරක් විට තව බුදුවරු 522,475 නමගේ පහළ වීමෙන් අනතුරුව පහළ වෙන බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඔබට නිවෙන්න සමහර අවස්ථාවක් හිමි වෙයි. අපි හොඳටම දන්නවා පින්තුනේ මීට කලින් පහළ වෙච්ච බුදුහාඳුරන් වහන්සේලාගේ ශාසනවල ඔබ නිවුනේ නැහැ කියලා. ඒ නිසානේ තවමත් සංසාරේ ඉන්නේ. ඉතින් මේකයි කාරණාව. අනන්තයක් බුදවරු පහළ වෙලත් තාම නිවුනේ නැත්තම් ඔබ කොහොමද විශ්වාසයෙන් කියන්නේ මං අහවල් බුද්ධ ශාසනේ නිවෙන්නයි ඉන්නේ කියලා? හොඳට කල්පනා කරලා බලන්න ඒ කාරණා. අනන්තයක් බුදවරු පහළ වෙලා ඔබ තාමත් නිවිලා නැත්තම් ඔබට මොකක්ද තියෙන විශ්වාසය? මොකද්ද ඔබට දෙන්න පුළුවන් සහතිකය? අහවල් බුදුහාඳුනගේ ශාසනය මං නිවෙන්නයි ඉන්නේ කියලා. ඒව නිකම්ම බොරු කතා තියෙනවා. මම කියන්නේ නැහැ පාරමිතා පුරාගෙන යන පිරිසක් නැහැ කියලා. එහෙම පිරිසක් ඉන්නවා. මෛත්‍රී බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්තයන් අතර අග්‍රස්ථානය ලබන නිමිත උත්තමයන් වහන්සේ නමක් ඉන්නවා පින්වතුනි. ඉරිදෙවතුන් අතර අග්‍රස්ථානය ලබන්න උත්තමයන් වහන්සේ නමක් පාරමිතා පුරාගෙන යනවා පින්වතුනි. ධර්ම භාණ්ඩාගාරික වෙන්න පාරමිතා පුරන උත්තමයන් වහන්සේ නමක් ඉන්නවා පින්වතුනි. එහෙම පිරිසක් ඉන්නවා. සමහරට ඒ ඔබ වෙන්න පුළුවන්. නමුත් ඔබ කොහොමද දන්නේ? කෝකරත් ඇඟට හොඳයි නේද? එළියට බහලට බහිනකොට වැස්සක් ආව නැත කුඩයක් අතින් අරන් යන එක. ආවේ නැත්තම් පාඩුවක් නැහැ. ආවොත් ඔබට ආරක්ෂා වෙන්න අවශ්‍ය කරන දේ ඔබ ගාව තියෙනවා. අනික පින්වතුනි ගෞතම බුදු සාසනය නම් ඇත්තටම ඔබට නිවන් දකින්න තියෙන සාසනය. එහෙනම් මේ ශාසනයෙන් ඔබ හිතාගත්තට මම නෑ මම මෛත්‍රී බුදු ශාසනය තමයි නිවන් දකින්න ඉන්නේ කියලා. ඔබ කොහොමද ඒක දන්නේ? ඇත්තටම ඔබ ගෞතම බුදු ශාසනය නම් නිවන් දකින්නේ? ගෞතම බුදු ශාසනය ඔබ නිවන් දකින්න හේතු වාසනා සැකසෙන කාලේ ඔබ ඒකෙන් ප්‍රයෝජනය ගන්න ගත්තේ නැත්නම් ඊළඟට පින්වතුනි ඔබට නියමිත අර මං කලින් කියපු බුදුවරු 500,000ක් ගියාට පස්සේ පහළ වෙන බුදු ශාසනය. අන්න එහෙම ක්‍රමවේදයක් මේ තුල තියෙනවා. අපි සෙල්ලම් කරන්න හොඳ නැහැ. මේක සුළුවට තකන්න හොඳ නැහැ. ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න එක තමයි පින්වතුනි නුවණට උරුදු. ඉතින් මේ පින්වතුන් විතර බණ අහන සහ අප්‍රමාදීව කටයුතු කර ගැනීමේ වටිනාකම දන්න පිරිසක් විදිහට මම විශ්වාස කරනවා. ඔබ කවුරුත් තදින්ම විශ්වාස කරනවා ඇති කියලා. මේ අද ඔබ අහන අන්තිම දේශනාව කියලා. ඒ වගේම මේ අද ඔබ ජීවිතුන් අතරින් අන්තිම දවස කියලා. ඔබට ඒක අමතක වෙලා තිබ්බනම් මොන දැන් මම මතක් කළා. ඇයි මං එහෙම කියන්නේ? ඒ කතාව ඔබ අතර කීප දෙනෙක්ට සත්‍යයක් වෙන නිසා. මේ දේශනාව සමහරක් විට ඔබ අහන්නේ මේ දේශනාව පටිගත කරපු දවස ඉඳන් අවුරුදු 20ක් ගියාට පස්සේ වෙන්න පුළුවන්. සමහරට අද ඔබ මේ දේශනාව අහන්නේ මීට අවුරුදු 20කට කලින් මේ දේශනාව පටිගත කරේ. සමහරට මේ දේශනාව කරපු හාමුදුරන් වහන්සේද ජීවිතුන් අතරත් නැතුව ඇති. අද ඉදිරියලා තියෙන්නේ ඔච්චරයි. ඔබට අහන්න මේ ලැබෙන එක. අද වෙන්න පුළුවන් ඔබ ජීවිතුන් අතරින් අන්තිම දවස. දේශනා කරපු හාමුදුරන් වහන්සේ අද ජීවිතුන් අතර නැහැ. අද ඔබ ජීවිතුන් අතරින් අන්තිම දවස නම් දැන් ඔබ මේ දේශනාව අහන්න ඕනේ කොහොමද කියලා ඔබම හිතලා බලන්න. අපි කරන හැම දෙයක්ම පින්වතුනි ඔන්න ඔය විදිහට කල්පනා කරලා කරනවා නම් ඇත්තට මේ කරන දේවල් වලට උපරිම යහපතක් උපරිම වටිනාකමක් එකතු කරන්න පුළුවන් වෙනවා අපේ ජීවිතවලට. අම්මට වැන්දත් ඔබ කල්පනා කරලා බලන්න පින්වතුනි මම මේ මගේ අම්මයි කකුල් දෙක අල්ලලා වඳින අන්තිම අවස්ථාව වෙන්න පුළුවන් කියලා. ඒ වඳින වෙලාවේ ඒ වන්දනාව ලබන්නේ ඔබ නම්. ඒ කියන්නේ ඔබේ දරුවා දැන් ඔබට මේ වඳින්නේ අන්තිම අවස්ථාව. ආන් ඒ දරුවා ඔබ ආශිර්වාද කරන්න දෙන්නතුනි අන්තිම වන්දනාව ලබන විදිහට. ආරාමයේ දිනම් අපි නිතරම දකින්න. විටින් විටේ අපේ ආරාමයේ පින්වත් කුල දරුවෝ සම්බුද්ධ ශාසනයට එකතු වෙනවා. පුංචි කාලේ ඉඳන් තමන්ගේ ඇහි කනේ තියලා තියාගෙන හදා වඩාගත් තමන් පණ වගේ ආදරය කරපු තමන්ගේ දරුවන් වහන්සේ පින්වත් දෙමාපියෝ තමන්ට දෙන්න බැරි ආදරේ තමන්ට දෙන්න බැරි රකවරණය ඒ දරුවන්ට දෙන්න ශාසනය තුල දෙමාපියෝ ඉන්න බව විශ්වාස කරලා ඒ දරුවන්ව සම්බුදු ශාසනයට බාර කරනවා. ඒ බාර කරන වෙලාවට පින්වතුනි අවසන් වතාවට ඒ දරුවෝ ඒ දෙමාපියන්ට වන්දනා කරනවා. ඔබ දැකලා ඇති ආරාමයට ඇවිල්ලා ඔබේ පින්කම් වලට සම්බන්ධ වෙච්ච පිරිසක් නම්. එහෙම නැත්නම් වෙන කොයි හරි හෝ එහෙම නැත්නම් වීඩියෝ එකක හරි ඔබ දැකලා තියෙනවා නම් දරුවෙක් ශාසනයට ඇතුල් වෙන අවස්ථාවේ මොකද පැවිදි වුණාට පස්සේ ගිහි කල දෙමාපියන්ට වන්දනා කිරීමක් සිද්ධ වෙන්නේ. එහෙනම් පැවිදි වෙන්න කලින් කරන වන්දනාව තමයි අන්තිම වන්දනාව. ඔබ දැකලා තියෙනවා පිටින්ද මේ අවස්ථාව හරි සංවේදී නේද? මතක් කරලා බලන්න. ඒ වෙලාවේ ඒ දරුවා ඒ තමන්ගේ අම්මට තාත්තට ගාතාව කියලා වන්දනා කරන වෙලාවේ දැන් මේ දරුවා හොඳටම දන්නවා මම මේ අම්මට වඳින්නේ අන්තිම වතාවට කියලා. මම මගේ තාත්තට වඳින්නේ අන්තිම වතාව කියලා ඒ දරුවා හොඳටම දන්නවා. ඒ වෙලාවේ වන්දනා කරද්දී හිතට එන හැඟීම ඊට දවස් 5කට කලින් සතියකට කලින් මාසයකට කලින් අවුරුද්දකට කලින් කරපු වන්දනාවට වඩා බොහෝම හැඟීම් බරව කරන වන්දනාවක් ඒක. ඔබ දැකලා ඇති මේක. ඒ වගේම පින්වතුනි ඒ දෙමාපියෝ ඒ දරුවගේ ඒ වන්දනාව ලබද්දී ඒ දරුවට ආශිර්වාද කරනවා. ඒ ආශිර්වාද කරන වෙලාවේ ඒ ආශිර්වාදය බොහොම හැඟීම් බරව ඒ දරුවන්ට කරන්නේ. මොකද දෙමාපියෝ දන්නවා මේ තමයි මට මගේ පුතාගේ ඔළුව අතින් අල්ලලා ඒ පුතාට ආශිර්වාද කරන්න හම්බෙන අන්තිම අවස්ථාව කියලා. මං කියන්නේ පින්වතුනි ඕන් ඔය විදිහට තව දකලා තියෙනවා මේ මරණය සම්බන්ධ අවස්ථාවක් නෙමෙයි මේ කියන්නේ. මොකද ගොඩක් කාලට මරණය කියන එක මෙතන ගාව ගත්තොත් ඔය පින්වතුන් හිතෙන්න පුළුවන් ඕවා ඉතින් කිව්වට කියලා. නමුත් මම මේ කියන දේ ඔබ දැකලා තියෙන ඕන තරම් දැන් ඔබ දන්නව නේද? ඒ වගේ අවස්ථා ඔබ දැකලා තියෙනවා. ඒ වෙලාවට සමහර ඔබත් බලන් ඉන්නකොට ඔබත් හැඟීම් බර වෙනවා. සමහර ඔබේ ඇස් වලටත් කඳුලක් එනවා. ඔබත් ඒ ආශිර්වාදය දෙනවා ඒ දරුවට. පින්වතුනි ඇයි හැම වන්දනාවම එහෙම කරන්නේ නැත්තේ? අන්න ඒකයි මට තියෙන ප්‍රශ්න. ඇයි අද ඔබේ දරුවා ගෙදරදී රැට නිින්දට යන්න කලින් ඔබට වන්දනා කරන වෙලාවේ ඒ දරුවට එහෙම හැඟීමක් එන්නේ නැත්තේ? ඇයි ඔබ ඒ දරුවට ආශිර්වාද කරන වෙලාවේ ඒ හැඟීම ඔබේ හිතට එන්නේ නැත්තේ? පුතා පැවිදි වෙන්න කියලා දැන් ගෙදරින් යන්න ලෑස්ති වෙච්ච වෙලාව පන්සලට එක්කන් යන්න තියෙන. ඊට කලින් අම්මා උදේ ගෙදර හදපු කිරිබත් බෙදාගෙන පිඟානකට එන්න මයි පුතාට කවන්න කියලා අන්තිම බත් කට කවන්න ලෑස්ති වෙනවා. යම මොනතරම් ආදරයකින්ද මේ බත් කට කවන්නේ? ඒ දරුවා මොනතරම් ආදරෙන්ද මේ බත් කට කන්නේ? මොනතරම් හැඟීමක්ද ඒ දෙන්න අතර තියෙන වෙලාවේ? හේතුව මේ කවන අන්තිම බත් කට නිසා. ආදරේ උතුරා යන අවස්ථාවක් තියෙනවා. මං අහන්නේ ඇයි අම්මෙක් දරුවෙක්ට කවන හැම බත් කටක්ම එහෙම නොවෙන්නේ කියලා. මං අහන්නේ ඇයි දරුවෙක් අම්මගේ අතින් කවා ගන්න හැම බත් කටක්ම එහෙම නොවෙන්නේ කියලා. මොකද පැවිදිරෙන වෙලාවේ ඔබට හොඳටම විශ්වාසයි දැන් ආයේ ආපහු ගමනක් නැහැ, මේක වෙනවමයි කියලා. ඔබට ජීවිතය ගැන විශ්වාසය නැද්ද? ඒකී සිංහතනි, ඔය කවන අන්තිම බත් කට වෙන දවසක් තියෙනව නේද? ඔය වනින අන්තිම අවස්ථාව වෙන දවසක් තියෙනව නේද? ඔය තෙරුවන් සරණයි කියලා කියන අන්තිම අවස්ථාවක් වෙන දවසක් තියෙනව නේද? මම අන්න ඒකයි කියන්නේ පින්නේ. දැන් ඔබට මං අත්දැකීමක් ඔබට ලගත්තේ ඔබ මේ වගේ දේවල් දැකලා තියෙනවා. සමහරට අපේ ස්වාමීන් වහන්සේලාගේ දෙමාපියොත් මේ දේශනාව අහනවනම් අහන ඇති. ඒ දෙමාපියෝ දන්නව මා මේ කියන කාරණා. ඔබට මතකයි මේ සිදුවීම. එදා ඒ දරුවා ඔබට වන්දනා කරපු වෙලාවේ ඔබේ දරුවට ආශිර්වාද කරපු විදිය ඒ දෙමාපියන්ට මතක ඇති. ඒ අම්මට තාත්තට මතක ඇති. මං කියන්නේ ඇයි හැම වෙලාවෙම මේ ආශිර්වාදය එහෙම කරන්නේ නැත්තේ කියලා. සමහර අම්මලා තාත්තලා ලොකු පුතාව දුන්නා සාසනයට. තාම පොඩි පුතා ගෙදර ඉන්නවා. හැබැයි එදා ලොකු පුතාව සාසනයට බාර දුන්න වෙලාවේ ලොකු පුතා වන්දනා කරපු වෙලාවේ ආශිර්වාද කරපු විදිහට නෙමෙයි තාම පොඩි පුතාට ආශිර්වාද කරන්නේ. හේතුව හෙටත් වඳී කියලා විශ්වාසයි, අනිද්දාත් වඳී කියලා විශ්වාසයි. ඔබ කොහොමද දන්නේ? අද කරන වන්දනාව අවසන් වන්දනාව වෙච්ච ඕන තරම් දෙමව්පියෝ දරුවෝ මේ ශ්‍රී ලංකා භූමියේ ඉන්නවද නැද්ද? එහෙනම් කල්පනා කළ බලන්න. ඔබ ඥානවන්ත වෙන්න. මොකද කරන දේ තේරුම්තුනේ හොඳ උනන්දුවෙන් ඕනකමින් කරොත් තමයි ඒ කරන දේ නිසි ප්‍රතිඵල ඔබට ලබා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඔබේ ජීවිතය ඔබ කරන හැම යහපත් දෙයක්ම කරන්නේ අවසන් වතාවට කියලා හොඳ විශ්වාසයෙන් යුතුව ඒ දේ කරන්න. ආච්චම්ම කෙනෙක්ට පාර පයින් ඔබ උදව් කරනවා නම් පින්වතුනි ආය ඔබට එහෙම අවස්ථාවක් හම්බෙන්නේ නැති වෙයි කියලා විශ්වාස කරලා ඒ දේ කරන්න. ඒ ඔබ වාහනයකට අහු වෙන්නේ නැමෙයි පාර පයින් යන ගමන්. එහෙම වෙන්නත් පුළුවන්. නමුත් කොහොමද දන්නේ පින්වතුනි? අද ගෙදර ගිහිල්ලා ඊට පස්සේ heart attack එකක් හැදුනොත් එහෙම ආයෝපින කරගන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. සමහර වෙලාවට ඔබ පිනක් කරන්න ගිහිල්ලා ආපස්සට අඩියක් තිබ්බ අවස්ථාව ඕන තරම් ඔබේ ජීවිතේ ඇති. බලන්න නැද්ද කියලා කල්පනා කරලා. බස් එකෙන් බැහැලා ඔබ ඔෆිස් එකට යන ඇවිදගෙන යන ගම ටික දුරක් ඇවිදගෙන යන්න තියෙනවා. ඔබට පේනවා පාර එහා පැත්තේ ඉන්නවා පින්වතුනි බඩගිනින මිනිස්සෙක්. ඉංගන්නෙක් ඔබට එලා මතක් වෙනවා මං අද දවල්ට කන්න ඔතාගත්ත බත්මුල තියෙනවා බෑග් එකේ දෙන්නද එක්කෝ හෙට බලමු. මට අද බිසි වෙනවනේ, මට ආයි වෙලාවක් නැති වෙයි දන්නේ නැද්ද දවල්ට එළියට හරි ගිහලා කන්න. හැබැයි දෙන්නත් ඕනේ, ආයෙ මෙහෙම chance එකක් තියෙද්දන්නේත් නැහැ. එක්කෝ ඕනේ නැහැ. ඔන්නොහොම ඔබ දෙපැත්තට දෝලනය වී ඉන්නවා. පිළිදෙන ආන්ගේ වගේ වෙලාවලට මම මේ කියන කාරණා මතක් කරගන්න පුළුවන් නම්. ඔය සිටුේෂන් එක, ඔය අවස්ථාව ආයේ ඔබට හිමි නොවුනොත් එහෙම. ආයි කවදාකවත් ඔබට හිඟන්නේ හම්බ වෙනවොනොත් එහෙම. ඒකට මේ ලෝකෙන්නේ හිඟන්න ඔක්කොම අයින් වෙන්න ඕනේ නැහැ නේද? ඔබ මේ ලෝකෙන් අයින් වුණා නැහැ හරිද? ආයි ඔබට කවදාකවත් හිඟන්නේ හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ දේව දූතයෙක් හම්බෙන්නේ නැහැ. බලන්න ඕන තරම් පින්න ඔබේ ජීවිතයේ ඔබ පිනක් කරන්න දෝලණය වෙන අවස්ථා ඇති ඔබේ හිතේ. කරන්දෝ නොකරන්දෝ, දෙන්දෝ නොදෙන්දෝ, යන්දෝ නොයන්දෝ, වඳින්දෝ නොවඳින්දෝ. අද පන්සල් යනවද? එක්කෝ කාලකින් ගියෙත් නැහැ. ආමරොත් හලවල තිබ්බා එක්ක බෑ. ආයතන යන්න කියලා. ආයතන බෑ කියලා. ආයතන යන්න කියලා. ආයතන බෑ කියලා. සූර අසුර යුද්ධයක් යනවා පින්දින හිත ඇතුලේ. සූරකමයි අසූරකමයි. තව මිතුරු හමුදාවේ සතුරු හමුදාවේ දෙන සටන් කරනවා හිත ඇතුලේ. පින්දින ඒ වෙලාවේ පොඩ්ඩක් උප සිහියලව ගන්න. හොඳ සිහියෙන් මතක් කරගන්න මේ කියන කාරණා. ඒකයි මම ඔබට කිව්වේ ගෙදර ඔබට පේන තැනක ගහලා තියාගන්න කියලා. මේ කරන අන්තිම දේ නะ. මේ කරන්නේ අන්තිම වතාවට නะ. අද මම ජීවත් වෙන අන්තිම දවසයි. අද මම ජීවත් වෙන අවසන් දවසයි. ඔන්න ඔය එකක් පින්වතුනි ඇහැට පේන මානක තියාගන්නක හරි වටිනවා. නින්දට යන ඇඳගව තියාගන්නක හරි වටිනවා පින්වතුනි. පේන තැනක. ඔබේ ටීවී එක උඩින් ගහලා තියාගන්න එක හරි වටිනවා නැද්ද? අද ඔබ බලන හැම ටීවී ප්‍රෝග්‍රෑම් එකක්ම ඔය කියන දේ ඔබේ ටීවී එක උඩින් ගහලා තිබ්බොත් ඔබ බලයිද? ඔබේ කම්පියුටර් එක ගහලා තියන්නම් ගොඩක් වටිනවනේ. ෆෝන් එකට වෝල්පේපර් එකක් වගේ දාගන්න වටින්නේ නැද්ද? අද ඔබ ජීවත් වෙන අවසන් දවසයි. නැත්නම් අද මම ජීවත් වෙන අන්තිම දවසයි. ඇහැට පේන තැනක පින්නේ ගහලා තියාගන්න. ඔබේ කාර් එකේ ඩෑෂ්බෝඩ් එකේ ඔබට පේන තැනක ගහලා තියාගන්න. ඔබ නම් ඔබේ වාහනේ විතරම පදවන්නේ පින්නේ ස්ටීරින් වීල් එකේ ගහලා තියාගන්න. තිසරණේ සිහිපත් කළ පින්තුනේ වාහනේ ඔබ පාරට දාන වෙලාවේ ඔබට ඒක පේනුණොත් අද මම ජීවත් වෙන අවසන් දවසයි කියන කාරණා ඔබට පේනුණොත් පින්තුනේ හිතේ තියෙන තරහ මරහ ඉවත් වෙයි මේ මොහොතට. සමහරට ඒ ගමන පින්තුනේ ඔබට ආරක්ෂාකාරීව ගිහිල්ලෙන්න පුළුවන් වෙයි. සහ සමහරක් විට පින්තුනේ ඔබ ඒ ගමන නොයයින තීරණය කරයි. ඔබ සමහරට ඔබේ වාහනේට නැග්ගේ ගිහිල්ලා මම අරකට හොඳ වෙන දෙකක් කියලා එනවා කියලා හිතාගෙන. අද ඔබ ජීවත් වෙන අවසන් දවසයි නම් තාමනසෙට හොඳ වෙන දෙකක් කියලා ඉති ඵලෙ මොකක්ද දෙන්නේ? ඒ වෙලාව ඔබට හොඳ වෙන දෙකක් කියාගෙන වාහනෙන් බැහැලා ආයෙ ගෙදරට එයි. ඔබ හොයලා බලන කල්පනා කළා ඔබේ ජීවිතේ මන් සම්දි. ජීවිතේ සම්දිස්ථාන. ජීවිතේ එහා පැත්තට හෝ මෙහා පැත්තට හැරෙන තැන. ඒව ජීවිතේ මන්සන්දි. මේ පැත්තට ගියොත් එකක් වෙනවා. මේ පැත්තට ගියොත් තව එකක් වෙනවා. ආන් ඒ මන්සන්දි වල පින්වතුනි ඔන්න ඔය බෝඩ් එක ගහලා තියෙනවා. ඒ මන්සන්දි වලදී ඔබ පාවිච්චි කරන යම් දෙයක් තියෙනවා නම් ඒ මන්සන්දි වලදී ඔබ හැම වෙලාවෙම ඇවිල්ලා හිටගෙන බලාගෙන යම් තැනක් තියෙනවා නම් ආන් ඒ තැන් වල පින්වතුනි ඔන්න ඔය කියන දේ ගහලා තියෙනවා. ඒකයි මං කිය ඔබේ වාහනේ ඩෑෂ්බෝඩ් එකේ නැත්නම් ස්ටීරින් වීල් එකේ ගහලා තියෙන වටින කාරණාවක් ඔය. අද ඔබ ජීවත් වෙන අන්තිම දවසයි. එහෙම නැත්නම් අද මම ජීවත් වෙන අවසන් දවසයි. මොකද පින්දනේ ඔබේ වාහනේ කියලා කියන්නේ ඔබේ ජීවිතේ මන්සන්දියක් ළඟ ඉන්නකොට ඔබ එක්ක එහාට නැත්නම් මෙහාට යන යන්න පාවිච්චි කරන දෙයක්. ටීවී එක කියලා කියන්නේ එහෙම දෙයක්. කම්පියුටර් එක කියලා කියන්නේ එහෙම දෙයක්. ෆෝන් එක කියලා කියන්නේ එහෙම දෙයක් වෙනදෙන්නේ. මොකද ඔබ හොඳටම දන්නවා. සමහර ලාවට ඔබ වැරදි පාරට හරවන් ගිහිල්ලා ටිකක් දුර ගියාට පස්සේ හිතෙනවා අපරාධ මම මේ පාරට දැම්මේ කියලා. හවුද නැද්ද? අපරාධ මම මේ පාරට දැම්මේ. ඔබේ මනසන්දි හිතගෙන ඉඳපු වෙලාවේ ඔබට හිතුණා යන්දෝ නොයන්දෝ. දැන් හිත කියනවා දෙපැත්තක් යන්න යන්න යන්න. තා පැත්තේ එපා 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 එපා. යන්න යන්න එපා එපා. යන්න යන්න එපා එපා. ඔන්න ඔය සටන පින්තුනේ ඔබ කරන අවස්ථා ඕන තරම් ඔබේ ජීවිතය තුළ ඔබේ දවස තුළ ඇති. නිගමට ඉන්න ගමන් ගණන් හදලා බලන්න පින්තුනේ ඒ වගේ අවස්ථා කීයක් ඔබට දවසක් තුළ ආවද කියලා. දවස අවසන් කරන්න කලින් ඒ වගේ අවස්ථා කීයක් ඔබට ආවද කියලා කල්පනා කරලා බලන්න. ගණන් හදලා බලන්න, මතක් කරලා බලන්න, කොලයක් පෑනක් අරගෙන පිටින් නිින්දට යන්න කලින් අද ඒ වගේ අවස්ථා කීයක් ආවද? ඔබ ටීවී එකේ මොන channel එකද බලන්නේ කියලා තීරණය කරපු වෙලාව, ටීවී එක දානවද නැද්ද කියලා තීරණය කරපු වෙලාව, ඔබ ඔෆිස් එකට ගිහිල්ලා ඔෆිස් එකේ තිබ්බ පින්තුනේ මොන හරි ඔබට පෞද්ගලික පරිහරණය සඳහා හොඳයි කියලා හිතච්ච යම් දෙයක්, පෑනක්, කොලයක් පෑනක්, පැන්සලක් වෙන්න පුළුවන්. ගන්දෝ නොගන්දෝ කියලා ඔබට හිතුණේ වෙලාවේ, ඒ වෙලාවේ පින්තුනේ ඔබේ ඔෆිස් එකේ වැඩ කරන මේසෙගාව පොඩියට හරි ගහලා තිබ්බනම් තැනක මේ මම අද ජීවත් නැත්නම් මේ අද මං ජීවත් වෙන අන්තිම දවසයි කියලා. ආනේ වෙලාවේ මේ අත දික්ුණා නම් ඒ පෑන ගන්න. ඒ වෙලාවේ ඔබ අර බෝඩ් එක දැක්කනම් ඔබ සමහරක් විට ඒකට තීරණයට වඩා වෙනස් තීරණයක් ගන්න ඉඩ තිබුණා. කම්පියුටර් එක වෝල්පේපර් එකට දාන්න පින්නේ කියාපු කියාපු වගන්තියක එක වැකියක එක. ඔබේ ගෙදර ෆෝන් එක ගාව ගහලා තියෙන කියාපු වැකියක්. ගෙදර තියෙන ලෑන්ඩ්ලයින් එක. ඔය ලෑන්ඩ්ලයින් එක කියලා කියන්නේ පින්තුනේ එක්ක ඔබ පින් වපුර ගන්න තැනක්. නැත්නම් ඔබ පව් වපුර ගන්න තැනක්. හවුද නැද්ද? ගොඩක් දුරට පින්තුනේ කාම ලෝකයේ ජීවත් වෙනකොට ගෙදර තියෙන ෆෝන් එක කියලා කියන්නේ කප්පරකට පව් වපුර ගන්න තැනක්. මොකද වැඩි හරියක් ඔයාල කියවෙන්නේ කේලං, බොරු, කුණුහරප, සම්ප්‍රප්‍රලාප, අරයාගේ මෙයාගේ කතා, මෙලෝ වැඩක් නැති කතා. ඔන්න ඔවදාම දින ගොඩක් දුරට ඔයාල කියවෙන්නේ දහමක්, අර්ථයක්, යහපතක් කතා කියන අවස්ථාව කොච්චරද? පින්දනි පුළුවන් නම් ටෙලිෆෝන් කෝල් එකක් ඉවරනට පස්සේ අර ඔබේ ෆෝන් ගේකාව තියෙනව නේද පින්දනි ටෙලිෆෝන් නම්බර්ස් තියලා තියෙන පොත. අන්න ඒ වගේ තව පොතක් තියාගෙන ෆෝන් එක හැපැත්තේ. ෆෝන් එක හැපැත්තේ තව පොතක් තියාගෙන පින්දනි කෝල් එක අරන් ඉවරනට පස්සේ ඔබ ලකුණක් දාගන්න ඔබට ඒ කෝල් එකෙන් ඔබේ ජීවිතේ උනේ යහපතද අයහපතද කියලා. පුංචි ලකුණක්ද? ලොකු විස්තරයක් ලියන්න ඕනේ නැහැ. ගෙදර තියෙන ෆෝන් එකේ හැපැත්තේ ඔක මොබයිල් ෆෝන් එකට ඔක අමාරුයි. මොකද මොබයිල් ෆෝන් එක ඔබ හදිසි යන එන ගමන් ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. කෝල් එකක් ගත්තා, ආන්සර් කරා, සමහර බස් එකකින් යන ගමන් ෆෝන් එක කතා කළේ වුණා නම් චාර්ජර් සාකුරු දාගත්තා. නම ගෙදර ෆෝන් එකේ ඉඳන් සාමාන්‍ය එතන වාඩිලා කතා කරන්නේ. එතන තියලා තියන්න පොඩි පොතක්. ඒ පොතේ කවරට දාලා තියන්න පින්තුනේ මේ මං ජීවත් වෙන අවසන් දවස. කතා කරලා ඉවරනාට පස්සේ ඒ පොත ඇරලා නැත්නම් පොත ඇරලාම තියන්නේ તો ලේසි නේද? ලකුණක් දාන්න. එකයි කියලා කියන්නේ ඔබේ ජීවිතේ යහපතක් වෙච්ච දවසක්. නැත්නම් ඔබේ ජීවිතේ යහපතක් වෙච්ච කෝල් එකක්. බිඳුව ඔබේ ජීවිතයට අයහපතක් වෙච්ච කෝල් එකක්. ඒ වගේ කෝල් නොගන්න තරමට හොඳයි. එකක් කියලා දැම්මනම් ඒ වගේ කෝල් ගන්න තරමට හොඳයි. සතියක් දෙකක් මාසයක් විතර කරලා බලලා ඔබ අන්තිමට එකතු කරලා බලන්න පින්තුනේ එකේ වගේද බිඳුවේ වගේද කියලා. ඊළඟට ඔබට තේරෙයි පින්තුනේ ඔය ෆෝන් එක කියලා කියන්නේ ඔබේ ගෙදර පින් වපුරන තැනක්ද නැත්නම් පව් වපුරන තැනක්ද කියලා. හරි සරල දේවල් නේ. ආන් ඒ නිසාමයි පින්දින ගොඩක් අයව කරන්නේ නැත්තේ. මගේ ජීවිතේ මට හැම වෙච්ච එක මෙන්ට කනේ. ඒ කියන්නේ මගේ ජීවිතේ මට ගොඩක් දුරට පොසිටිව් තින්කින් ගැන එහෙම කියලා දුන්නා. මගේ ගිහි කල ගුරුවරයෙක්. එතුමා තමයි මාව මේ පැත්තට යොමු කරේ. මේ ධනාත්මකව ධනාත්මක චින්තනය ගැන. එතුමා මට දවසක් කියලා දුන්න කාරණා තියෙනවා. අපි ගාව තියෙන හොඳ පුරුදු. මනුස්සයෙක්ට යහපත් වෙන්න හොඳ වෙන්න කරන්න පුළුවන් දේවල්. මේ ප්‍රායෝගික නිවන් මඟ කියන වැඩසටහන තුල පින්නේ ගොඩක් දුරට මම ඔබට කියන්නන්නේ මේ වගේ දේවල්. ඒ ඉගෙනගත්තු දේවල් නිවනට දාලා. අද තමයි තේරෙන්නේ අයියෝ ඉගෙනගත්තේ කියලා. නිවනට ඇප්ලයි කරන විදිය. ඒ ගොඩක් දේවල් පින්නතුනේ හරි ලේසියි කරන්න. එතුමා මට දවසක් කියලා දුන්න පාඩම. මේ ගොඩක් දේවල් මේ බොහොම පොඩි පොඩි දේවල් මේ තියෙන දේවල් එතුමා මට කියලා දුන්න මේ පොසිටිව් තින්කින් පැත්තට පාවිච්චි කරන දේවල් හරි සරලයි. ලොකු දේවල් නැහැ කරන්න. ඒවා easy to do. ඒ කියන්නේ කරන්න හරි ලේසි. එහෙනම් මිනිස්සු කරන්නේ නැත්තේ. මේ ලෝකේ easy to do හැම දෙයක්ම easy not to do. අනේකයි කරන්න ලේසි හැම දෙයක්ම වින්නතනේ ලේසි නොකර ඉන්නත් ඒ නිසා ගොඩක් අය නොකර ඉන්න දැන් මම ඔය කියපු කාරණා බොහොම ප්‍රායෝගික දෙයක් හැබැයි ගොඩක් අය ඒ කරන්නේ ඇයි ලේසිනේ කරන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ ඔන්න ඔය හරි ලේසි නෝ කියන දේ පොඩ්ඩක් ඔන්න ඔය කරලා දාන්න. නවත් වෙනතුනේ ගොඩක් දුරට මම දකින දෙයක් තමයි. ලේසි දේවල් මිනිසුන්ට කිව්වහම ඒගොල්ලෝ කරන්නේ නැහැ. හොල බැින්න ඇයි? ලේසිනේ නොකරින්. කරන්න ලේසි ගොඩක් දේවල් හරි ලේසි නොකරින්. ඒ නිසා කරන්නේ නැහැ. What's easy to do is easy not to do. අනින්සය කරන්න. මේක කරන්න කැමති දේවල් මොනවද දන්නව? කරන්න හරි අමාරු දේවල්. එන්නේ බුල්ඩෝසර් වලට තමයි මිනිස්සු කරන්න කැමති දේවල්. කරන්න බෑ. ඒකට නම් කරන්න කැමති හැබැයි. එදායි ලෝක සත්‍යයේ ස්වභාවය. ඒ නිසා තමයි පින්වතුනි හැමදාටම ලෝකේ පවතින්නේ. ඒ නිසා තමයි හැමදාටම මේ ලෝකේ බුදුරු පහළ වෙන්නේ. මොකද කරන්න ලේසි දේවල් නොකර ඉන්න හරි ලේසි නිසා. නිමවර පටන් ගන්නම් කිව්වේ. මේ ලෝකේ හැමදාම පවතිනවා. ඒක තමයි මේ ලෝකේ තියෙන සනාතනික ධර්ම. හැමදාම පවතිනවා මේ ලෝකේ. අද ඔබ මේ බුද්ධ ශාසනය නිවන් දකින්නේ නැත්නම් තව බුදුවරු 500,000 ගානකින් පස්සේ පහළ වෙන බුදුහාමුදුරන් වහන්සේගේ ශාසනයෙන් ඔබ නිවන් දකින්න අවස්ථාව සැලසිලා එවි. හැබැයි එතුවක් කාලයේ පින්තුනි ඔබට මේ සසරේ දුක් විඳින සිද්ධ වෙනවා. ඔබ දැනගෙන දුක් විඳද්දත් නොදැනගෙන දුක් විඳද්දත් පින්තුනි දුක් විඳින සිද්ධ වෙන එක දුක් විඳින සිද්ධ වෙනවා. මොකද මේ ලෝකයේ ඉන්නේ පින්තුනි මිනිස් జాති දෙකොල්ලයි. අරියතුන් වහන්සේලා හැරෙනකොට මේ ලෝකයේ ඉන්නේ මිනිස් జాති දෙකොල්ලයි. කවුද? කට්ටිය දැනගෙන දුක් වෙනවා. අනික කට්ටිය නොදැනගෙන දුක් වෙනවා. ඔච්චරයි. අරියතුන් වහන්සේලා වයින් කරොත් පින්වතුනි මේ ලෝකේ සතුටින් ඉන්න මිනිස්සුයි දුකින් ඉන්න මිනිස්සුයි කියලා දෙජාතියක් නැහැ. ඔක්කොම ඉන්නේ දුකින් ඉන්න මිනිස්සු තමයි. හැබැයි වෙනසක් තියෙනවා. කට්ටියක් දැනගෙන දුක් වෙනවා. කට්ටියක් නොදැනගෙන දුක් වෙනවා. පෘථග්ජනයෝ කියලා කියන්නේ නොදැනගෙන දුක් විඳින කට්ටිය. සේකයෝ කියලා කියන්නේ දැනගෙන දුක් විඳින කට්ටිය. අසේකයෝ කියලා කියන්නේ දුක් විඳින්නේ නැති කට්ටිය. එකෙනි රහතන් වහන්සේලා, පසේබුදුරජාණන් වහන්සේලා සහ සම්බුදුරජාණන් වහන්සේලා. එතනින් මෙහා පැත්තේ ඉන්න පිටින් ඔක්කොම දුක් විඳින කට්ටිය. එහෙනම් එක්ක දැනගෙන දුක් විඳින්න පුළුවන්, නැත්නම් නොදැනගෙන සතුටින් පුළුවන්. නොදැනගෙන ඒ දුක් විඳින්න පුළුවන්. දැනගෙන දුක් විඳින කෙනා නොදැනගෙන දුක් විඳින වඩා ශ්‍රේෂ්ඨයි. මොකද බින්දින යාට පුළුවන් ඒ දුකෙන් නිදහස් වෙන්න. අනේකයි වෙනස් වෙන්නේ. එතෙන් අපි මේ ප්‍රායෝගික නිවන් මාර්ග යනකොට වෙනතුනි මම ඔබට විටින් විට මතක් කරලා දෙනවා ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල්. එයා මහා ලොකු දේවල් නෙමෙයි. ඔබ පිළිගන්න එපා ඒ කාරණා. මම ඔබට ලොකු දේවල් කියන්නේ නැහැ නේ කරන්න කියලා කවදාකවත් කියන්නේ. මොකද ඒවා ප්‍රායෝගික නැහැ නේ. දැන් පැය දුන්නාට පස්සේ ඔබට කරන්න ඕන ටික මම කියන්නේ නැහැ නේ දැන්. මම ඔබට කවදාකවත් කියලා දෙනවා පැය හතරක් භාවනා කරන්න කියලා. මම ඔබට කියන්නේ නැතුණාට පින්දුන අපේ ගුරුවරයා. ඒ කටේ තියෙන්නේ මොච්චරයි. අපේ ස්වාමීන් වහන්සේ ළඟකාරික මහතුරුන්ට පැය කීයක් භාවනා කරා. හැම වෙලාවෙම අපෙන් අහන්නේ ඒක. කොච්චර මඟ වැඩුවද? මම ඔබෙන් එහෙම අහන්නේ නැහැ. හැබැයි ඔබට මතක නැති වුණාට මට තාම මතකයි. කාලයකට උඩදී මම ඔබට කිව්වා දවසක විනාඩි 15ක් භාවනා කරන්න කියලා. කරනවද? කරන්නේ නැනේ. ඇයි? 15ක් භාවනා කරන්නේ හරි ලේසි නෙමෙයිද නේද? එහෙනම් කරන්නේ නැත්තේ ඇයි? ලේසි නොකර ඉන්න. ඒකයි. මම මේ ඔබට කියන හැම දෙයක්ම තියෙනතනි. මේ වැඩසටහන තුළ විශේෂයෙන් මම මේ වැඩසටහනගෙන මට අපේලා කියන්න ඕන මොකද මම දන්නවනේ මම ඔබට කියන දේව. මේ වැඩසටහන තුළ පින්වතුනි ඔබට කියන හැම දෙයක්ම කරන්න ලේසි දේවල් කියන්නේ. ඒ වගේම පින්වතුනි ඒවා නොකර ඉන්න ලේසි දේවල් තමයි මම ඔබට කියන්නේ. ඔබට පුළුවන් ඔබ කැමති විදිහකට එක ගන්න. ඔබට ඕන නම් කියන්න පුළුවන් උන්වහන්සේගේ දේශනාවේ කියන හැම දෙයක් කරන්න හරිම ලේසි. තවත් කෙනෙක්ට කියන්න පුළුවන් ඒ දේශනාව වැඩතන කියන හැම දෙයක්ම නොකරින් හරිම ලේසි. ඔය දෙකම හරි. අපට කවදාකවත් කරන්න අමාරු දේවල් කියන්නේ. මොකද ඒක ඔබට ප්‍රායෝගික නැති නිසා. මේ වරසතහනේ පරිණතම දින වචනේ මොකද්ද? ප්‍රායෝගික. ප්‍රායෝගික වෙන්න බෑ. ගිහි ගෙදරක ජීවත් වෙන ඔබටයි මම මේ කතා කරන්නේ. මමත් ගිහි ගෙදරක ජීවත් වෙච්ච මිනිස්සෙක්. අන්තර්ජාලයෙන් හිටපු කාලේ පස්සේ ගැලවුවා. නමුත් ඒ කාලේ පින්වතුනි ජීවත් වෙනකොට ජීවත් වෙන්න තිබ්බ පරිසරේ සහ කරන්න තිබ්බ දේවල් ගැන හොඳ අවබෝධයක් තියෙනවා අදත් මතකයි. ඒ නිසා එදා කරන්න පුළුවන් ඉච්ච දේවල් තමයි මම ඔබට කරන්න කියන්නේ. සහ අද මේ අවබෝධය එදා තිබ්බනම් කියලා මට හිතෙන අවස්ථා ඕන තරම් තියෙනවා. අද මේ අවබෝධය එදා තිබ්බනම් පින්වතුනි මීට වඩා ගොඩක් වෙනස් විදිහට මම මගේ ගිහි කාල ජීවිතය ගත කරන්න තිබුණා. මොකද අද තියෙන අවබෝධය එදා තිබ්බේ නැන්. ඇයිදට ඉන්න අවස්ථාවක් නොතිබුණත් අද තියෙන අවබෝධය එදා තිබ්බනම් පින්වතුනි මගේ ගිහි කාල ජීවිතේ මීට වඩා ගොඩක් වෙනස් විදිහට මම ගත කරන්නේ. ගොඩක්ම වෙනස් විදිහට. හිතා ගන්නවත් බැරි තරම් වෙනස් විදිහට. හැබැයි ඒ වෙනස මගේ හිත තුළ තියෙන වෙනසක් මිසක් මගේ ගෙදර ඇතුළට ඇතුළු වුණාට පස්සේ ගෙදර දොර වහගත්තට පස්සේ කරන දේවල් වෙනසක් මිසක් කවදාකවත් පින්වතුනි එළිය ලෝකෙට පේන්නේ කිසිම වෙනසක් කරන්නේ නැහැ. ඇත්තම කියනවා නම් අද මේ තියෙන අවබෝධය එදා තිබ්බනම් පින්වතුනි එළිය ලෝකෙට පේන්න මං ඉස්සරහට වඩා බොහොම ලෝකයා කැමති විදිහට ජීවත් වෙන මනුස්සයෙක් විදිහට ජීවත් වෙවි. රඟපාන්න තියෙන පිංගුනේ එළියට බැස්සට පස්සේ රෙස් මුණක් දාගෙන ගිහින්. ඔහුගේ රඟපෑම ලේසි. අභ්‍යන්තරේ ලෝක සත්‍යයට තේරෙන්නේ නැති දේවල් මේ හිත අභ්‍යන්තරේ සිද්ධ වෙද්දී ඒව ලෝක සත්‍යයට පැහැදිලි කරලා දෙනවට වඩා. එක්තරා දරුවෙක් ප්‍රශ්නයක් කියවලා තිබ්බා. ඒ දරුවා මග වඩාගෙන යද්දී විවිධ අය සමහර අය නම් කියනවලු ආදි වශයෙන් කියලා මේ ප්‍රශ්නකට මම උත්තරයක් දෙන්න. ඊට කලින් අමතක වෙන්න කලින් අපි නමස්කාරය කියලා පංච ශික්ෂාව සමාදන් වෙලා දේව ආරාධනා හැම කරලා නැත්නම් දෙවියෝ අපිත් එක්ක තරහවේ ඇයි මේ දවසින් දවස හැමදාම දේව ආරාධනා පස්සට යන අන්තිමට අවහන්සේ දේශනා ඉවර වෙනකොට දේව ආරාධනා කරයි ඊට අපිට ඇවිල්ලා හිසතින් යන්න තමයි වෙන්නේ කියලා. ඉතින් අපි දෙවියන්ව කෝප කරගන්න ඕනේ නැහැ. දේව ආරාධනා කරලා ආරිපාලිකම් කමා කරගෙන වෙනද වගේ අපි දේශනාව ඉදිරි ටික කරගෙන යමු. හොඳයි. එහෙමනම් පින්තුනි. ඒ උත්තරීතර තථාගතයන් වහන්සේව සිහිර නගාගෙන අපේ අද මේ තියෙන හැම දෙයක්ම ලැබුණේ උන්වහන්සේ නිසා බව සිහිපත් කරගෙන උන්වහන්සේ අපි වෙනුවෙන් කරපු අප්‍රතිහත කැපකිරීම අපි වෙනුවෙන් විඳපු හැම දුකක්ම අපි වෙනුවෙන් විඳ දරාපු හැම වේදනාවක් සිහිපත් කරගෙන මේ සසරෙන් අපව ගොඩ දාන්න ආපු කෝටියක් මව්වරුන්ගේ කෝටියක් පියවරුන්ගේ නැති ආදරේ සෙනෙහස හිතේ කැටි කරගත් යමා මෑණියන් වහන්සේ සම්බුදු පියාණන් වහන්සේ සිහිපත් කරගෙන ඒ උත්තරීතර උත්තමයන් වහන්සේට ශ්‍රී ශප්‍රණාමයෙන් කරන නමස්කාරය අපි දැන් සිදු කරගන්න.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
තිසරණේ සහිත පංච ශික්ෂාපද සමාදන් වීම සඳහා සීල දනාම මා කීවෙන් පසු කියන්න.
බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාපාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
சுராமேரய மஜ்ஜ பமாதட்டானவேரமணி சிக்காபதங் சமாதியாம். திசரணேன சத்திம் பஞ்சசீலம் தம்மம் சாதுகம் சுரக்ஷிதம் கத்வா அப்ரமாதேன சம்பாதேத. ஹேமனம் பிங்கதே உபதன் சீருது நாம මේ දසදහස් ශ්ලෝක දාතේ ජීවත් වෙන වැඩ වාසය කරන දේ දේතන් වහන්සේලා සෑම සිදුනක් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ වගේම මේ ශ්‍රී සම්බුදු ශාසනයේ චිරස්ථිති උදසා සම්බුදු ශාසනයේ සම්බුදු දේශනේ සම්බුදු ශ්‍රාවකයන් වහන්සේලාගේ ආරක්ෂාව උදසා නිරන්තරයෙන් අපකැපීමෙන් කටයුතු කරන්නා වූ සක්‍ර දේන්දු මහ ප්‍රධාන කොටගත් ඒ සදෙව් ලෝක වාසී සීලම දේව මහරජ දරුවනතුලයාගේ පරිවාර පිරිසටත් මේ ස්ථානවලට එන්නට කියලා ආරාධනා කරන්. ඒ වගේම පින්වතුනි ඔබේ ඉෂ්ටකාමී හිතකාමී දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ ස්ථානවලට එන්නට කියලා ආරාධනා කරන්. ඒ වගේම මේ අනන්ත සංසාරය පුරාට ඔබත් එක්ක විවිධාකාරයෙන් සහසම්බන්ධකම් ඇති කරගෙන කටයුතු කරගෙන ආවා වූ යම්තා පිරිසක් ඇත්නම් ඒ සියලු දෙනාත් මේ මොහොතේ සිහිපත් කරගෙන එයාටත් මේ ස්ථානවලට එන්නට කියලා ආරාධනා කරන්. ඒ වගේම පින්වතුනි ඔබේ අතින් විවිධ අවස්ථාවල හිංගි හිංසාවන්ට ලක් වෙලා කරදර හිරිහැර වලට ලක් වෙලා ඔබත් එක්ක වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරිලා ගිහිල්ලා අද අභව්‍ය ස්ථානයක පිටලා ඉන්න යම් පිරිසක් ඉන්නවනම් ඒ සියලු දෙනාත් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්නට කියලා ආරාධනා කරන්. ඇවිදින් මේ සිදු කෙරෙන මහා පුණ්‍ය කර්මය දැක බලාගෙන සිත් පහදවාගෙන ඒ අභව්‍ය ස්ථානවල අත මිදලා සුගති මුදිත වෙන්නට කියලා අදිෂ්ඨාන තියලා ඒ වගේම සුගති ගාමිනී වෙන යම් තා පිරිසක් ඇත්නම් ඒ සියලු දෙනාටම සතාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ කන වැකිලා ඒ සිල දනාටම ධර්මාභී සමය ලැබේවා කියන අදිෂ්ඨානයෙන් යුතුව මම දැන් දේව ආරාධනා කරන මොහොතේ ඔබ සීල දෙනාම අප්‍රමාණ මෙත්තා සාගත චේතනාවකින් යුක්තව ඒ සීලම දෙනාට මේ ස්ථාන දෙන්නට කියලා ආරාධනා කරනවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ඒ වගේම මේ පිංගුතුන් සංසිඳ දෙනාටම දැන් මේ මොහොතේ ඔබ සසරක් ආපු ගමන තුළ යන්තාකාරිකවද සිදු කරගෙන නැත්නම් පින්වතුනි මේ සියල්ලක්ම කමා කර ගැනීම සඳහා අවස්ථාවයි මේ. ආන්ගේ කියන කාරණාව හොඳින් සිහියට අරගෙන ඉතාමත් නිහතමානීව සියලු මාන්නක්කාරකම අහක දාලා තමන් යතින් අනිවාර්යෙන් වැරදි සිදුවෙලා ඇති කියන කාරණාව සිහිර නගාගෙන ඒ උත්තරීතර ගුණයට ආරි ගුණයට ආරි උතුමන් වහන්සේලාට සම්බුද්ධ ශාසනයට දැන හෝ නොදැන යම්තාක් වැරදි සිදුවෙලා තියෙනවා නම් ඒ සියල්ලක්ම කමා කර ගැනීම සඳහා මේ ආකාරයට මොහොතක් කල්පනා කරගන්න. අනන්ත සසර පටන් මං එන ගමන තුළ මගේ සිත කය වචන යන දිදොරින් අති උත්තරීතර වූ බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට පසේ බුදු පියාණන් වහන්සේලාට අරහත් බුදු පියාණන් වහන්සේලාට අනාගාමී සකෘදාගාමී සෝතාපන්න මග්ගඵල ලාභී උත්තරීතර ආරයන් වහන්සේලාට දැන හෝ නොදැන හිංගියක් හිංසාවක් අකටයුත්තක් අසාධාරණයක් අවැඩක් අපවාදයක් උපවාදයක් අපහාසයක් උපහාසයක් පමණකින් හෝ සිදුවී ඇත්නම් ඒ උත්තමයන් වහන්සේලා මා කෙරෙහි පතල අප්‍රමාණ අනුකම්පාවෙන් මාහට දස දහසක් වර කෝටි ලක්ෂයක් වර කමාකර වරවදාරණ සේක්වා කියලා සිරුදනා මාරිපවාදන් කමා කරගම. යාරිපවාදන් කමා කරගන්න මොහොතේ පෙන්ගතුනි ඔබ දැඩි අධිෂ්ඨානයක් හිතට ගන්න මින් මත්තට කවර කවදාක්වත් තමන්ගේ අතින් එවැනි වැරදි සිදුවන්නට ඉඩ තියන්නේ නැහැ කියලා. ඒ වගේම සියලු දෙනාම අධිෂ්ඨානයක් ගන්න පින්වතුනි ඔබ සසර පුරාවට කර කියාගත්ත යම් තාක් පුණ්‍ය ශක්තියක් ඇතනම් ඒ සියලුම පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියන්ගේ බලමහිමෙන් මේ දම් සභා මණ්ඩපය තුලදී දහසක් නයින් ප්‍රතිමණ්ඩිත වූ උත්තරීතර සෝතාපන්න ඵලයේ පිහිටනට හේතු වාසනා සකසෙත්වා කියලා ඒ උත්තරීතර සෝතාපන්න ඵලයේ පිහිටායන යම් පිරිසක් ඇතනම් ඉතිරි මාර්ගඵලයන් උපසම්පදා කරගෙන අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගන්නට ඔබ සසර පුරාවටම කරගත් පුණ්‍ය ශක්තිය හේතු වෙත්වා වාසනා වෙත්වා කියලා අදිෂ්ඨාන තියලා සියලු දෙනාම සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න සූදානම් වෙනවා. ගරුතර ස්වාමීන් වහන්ස මම අවුරුදු 23ක දීනියක් වෙමි. දැනට මා උසස් අධ්‍යාපනයේ හදාරන අතර මා අධ්‍යාපන කටයුතු වලට වඩා මේ ධර්මයේ ඇසීමට කාලය කැප කරන්න උත්සාහ කරනවා. එමන් දෙයත් අසත්පුරුෂ ආශ්‍රය නිසා මා මීට පෙර වසර 3ක් පමණ රාග අරමුණු ඔස්සේ ගත් ඇතැම් තීරණ නිසා මා විඳි දුක් ගැහැට මේ දහම් ඇසීම නිසා තුනී වෙන බවත් මා මුලා වූ ඒ රාග ගින්න දිනෙන් දින නිවෙන බවත් මට දැනෙන නිසා වෙනි. මා කොතරම් අසත්පුරුෂ ආශ්‍රයක සිටියද බුදුන් වැඳීම හා වැඩිහිටියන්ට සැලකීම දිගටම කරගෙන යමි. මගේ මිත්තණියගේ කැතකුණු අතගා උපස්ථාන කළේද මමයි. ඇය මීට මසකට පමණ පෙර මිය පරලොව ගොසත් ගිය අතර ඒ උපස්ථාන කාලය තුල මා ඔබ වහන්සේලා දේශනා කළ ධර්මයේ නිතර ශ්‍රවණය කළෙමි. දවසෙන් දවස පෙර පිනක් නිසාවෙන් හෝ මා මේ ධර්මයේ ඇසීමට පෙළඹුණෙමි. එදා ආයාසෙන් සොයා ගිය ඇතැම් දේවල් අද මට ලැබුණත් අවශ්‍ය නොවන තරමටම මේ රාග ගින්න නිවි යනවා මට දැනී ඇත. මේ වෙනස මාහට පමණක් දැනෙන වෙනසක් නොව පෙර මගේ අඩුපාඩු වලට මට දොස් නැගූ මගේ දෙමව්පියන් සහ සහෝදර සහෝදරියන් මා පුදුම සහගත ලෙස වෙනස් වී ඇති බව පවසනවා. ඇතැම් යහළුවන් මා සිල් ගන්නවා දැක බණ අසන බව දැන උපාසකම්ම කියලා විහිළුත් කරනවා. ඕවා කරලා උඹට මොකුත්ම නැතුව ඉන්න වෙයි කියා එයයි සඳහන් කරනවා. ඒත් මගේ හිත දහම දෙසම තමයි යොමු වෙන්නේ. ඔවුන් කෙසේ කීවත් මගේ ප්‍රධාන අධිෂ්ඨානය නිවන පමණ. ස්වාමීන් වහන්ස මේ මගේ වෙනසට හේතුව මගේම පින වුවත් ඒ සඳහා උපකාර වූ ධර්ම දේශනා කරන මහා සංඝරත්නයට සහ ඔබ වහන්සේලාට මම නමස්කාර කරමි. ඒ අවුරුදු 23ක තරුණ කාන්තාවක් තමගේ ජීවිතයට සත්පුරුෂයන් වහන්සේලා එකතු කරගෙන අසත්පුරුෂයන්ගෙන් ඒ ඇසුරෙන් නිදහස් වෙලා තමගේ ජීවිතයට යහපතක් වෙච්ච හැටි ගැන අපිට කියලවල තියෙන පණිවිඩය. එතකොට මේ ප්‍රශ්නයකුත් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් මේ ප්‍රශ්නේ කියන්න කලින් පින්නතුනි ඇතන බොහොම වටින කාරණාවක් ඒ කරපු විස්තරය තුල තිබ්බා. ඒ තමයි කොච්චර අසත්පුරුෂ ඇසුර හිටියත් කොච්චර තමන්ගේ අතින් වැරදි වැඩ වෙනව කියලා දැනුණත් පින්නතුනි මේ දරුවා දිගටම කරගෙන ආපු කාරණාවක් තිබ්බා. මා කොතරම් අසත්පුරුෂ ශාස්ත්‍රයක සිටියත් බුදුන් වැඳීම සහ වැඩිහිටියන් සැලකීම දිගටම කරගෙන යමි. මම විශ්වාස කරනවා පින්නතුනි අධිෂ්ඨානයක් තියාගෙන දිගටම කරගෙන ආපු ආන් ඒ කාරණාව නිසා වෙන්නට ඇති. අද ඒ දරුවගේ ජීවිතේ මේ තරම් වෙනස් වෙන්න හේතු සම්පාදනය වෙලා ඇත්තේ. මොකද අද ඒ දරුවා කියනවා ඉස්සර ගොඩක් දේවල් මේ ජීවිතේ කාමයේ උදෙසා රාගයේ උදෙසා වෙහස මහන්සිලා හොයාගෙන ගියපු දේවල් අද Tamanට નિરાයාසයෙන්ම ලැබුණා. ඒවල ඇත්තට වටිනාකමක් නැති බව ඒ දරුවටම දැනෙනවා කියලා. තථාගතයන් වහන්සේ වන්දනා කරගෙන තමන්ගේ දෙමාපියන්ට වැඩිහිටියන්ට සලකගෙන කියා දිගටම ආන් ඒ ටික කරගෙන ගිහපු නිසා පෙන්නුනේ. ඒ දරුවා නිතරම මේ ලෝකේ තියෙන ඉතාමත් වටින කටයුතු දෙකක්, ඒ කියන්නේ මේ ලෝකේ සියල්ලන් අතර අග්‍රශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ වෙන භාග්‍යතුන් වහන්සේට, ආන්ගේ උත්තරීතර ශ්‍රී නාමයට, ආන්ගේ මහා ගුණයට නමස්කාර කළා. ඒ ගුණයට නැඹුරු වෙලා කටයුතු කළා. ඒ ගුණයට ගරු කළා. එයින් නැගිච්ච ආශිර්වාද ශක්තියක් තියෙනවා. ඒ වගේම පින්වතුනි, තමන්ගේ වැඩිහිටියන්, තමන්ගේ ගුරුවරුන්ට, තමන්ගේ දෙමාපියන්ට වන්දනාමාන කළා. ඒ වගේම එතුමිය සඳහන් කරලා තියෙනවා තමන්ගේ ආච්චියම අසනීප වෙලා හිටපු වෙලාවේ එතුමිය රැපුපස්ථාන කරා කියලා ජීවිතේ අන්තිම දවස වෙනකම්. ඒ හැම එකක්ම තුල පින්වතුනි දරුවගේ ජීවිතේ එකතුනේ ලොකු ආශිර්වාදයක්. පොඩ 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 පින්වතුනි, ඒ දරුවා මොනතරම් අසත්පුරුෂ ඇසුරක හිටියත් එක හොඳ වැඩක් හරි තියෙනවා නම් පින්වතුනි, ඒ දරුවා කරපු ආන් ඒ එක හොඳ වැඩේ ඒ දරුවා පොඩ පොඩ යහපත පැත්තට නැඹුරු කෙරෙව්වා. මෙන්න මේ කතාවේ ලොකු දෙයක් තියෙනවා ඔබට ගන්න. ඒකයි මම මේ කතාව විශේෂයෙන්ම සඳහන් කරේ. මේ දරුවගේ ජීවිතෙන් ඔබට ගන්න දෙන ලොකු පාඩමක් තියෙනවා. ලොකෝට විස්තර කළ නැතුණාට පෙන්නන්න මට හිතෙනවා ඒ දරුවගේ ජීවිතේ යම් කාලයක් තුල හරි ලොකු අසත්පුරුෂ ආශ්‍රයක් තියෙන්නේ නැති කියලා. තරුණ කාන්තාව විශේෂයෙන් මේ කාලේ අසත්පුරුෂව බලාගෙන ඉන්න පින්වතුනි කොයි වෙලාවෙ තමගේ දැල එලාගෙන ඈව අල්ලගන්න කියලා. ඇඟ හිරි වැටෙන දේවල් පින්වතුනි මේ ලෝකේ සිද්ධ වෙනවා. මම ඔබට පොරොන්දු වෙලා තියෙන්නේ ඒ ගැන විශේෂ වැඩසටහනක් දවසක් මම ඔබට කරනවා කියලා. ඒකට කරුණ එකතු කරගෙන යන ගමන් මගේ පොරොන්දු මම ඉටු කරනවා. කවදද කියන්නේ ඔබට තියෙන දෙකම වැඩසටහනට සම්බන්ධ වෙන. ඒ වැඩසටහන ඔබට ඉදිරිපත් කරන්න ඕනේ කියලා හිතාගත දවසින් නම් පින්වතුනි ඒකට ගොඩක් කරුණු අපි එකතු කරගත්තා. මොකද ගොඩක් අය ඉදිරිපත් වුණා පින්වතුනි. තමන්ගේ ජීවිතය අත්දැකීම් අපිත් එක බෙදා හදාගන්න. දේ ඒ කරන දේ ඔබට උපරිම යහපතක් වෙන විදිහට කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් විශේෂයෙන් මේ කාලේ පින්වතුනි දරුවෙක් කියලා කියන්නේ තව කෙනෙක්ට අම්මා තාත්තා දෙන්නට දරුවෙක් වුණාට මේ ලෝකෙන ගොඩක් දෙනෙක්ට පින්වතුනි තමන්ගේ කාමදාහය, කාම දදය කසා ගන්න තියෙන හොඳ අතක් ඔබේ දරුවා. ඉතින් ඒ වගේ දේවල් සමහරක් විතර සිද්ධ වෙන්නේ නැති මේ දරුවගේ ජීවිතේ අසත්පුරුෂයන්ගේ ඇසුරට වැටිලා. ඇත්තටම පින්න අද ගත්තොත් ගොඩාක් තරුණ උදවිය පිරිමි දරුවෙක් වේවා, ගැහණු දරුවෙක් වේවා, පින්න ඇත්තම හොයාගන්න නැති තරම් විශේෂයෙන් අද කාලේ අපචාරයට ලක් නොවෙච්ච එක්කෝ අල්ලපු ගෙදර මාමාතින් නැත්තම් තමන්ට ඥාති වෙන, ටිකක් දුරින් ඥාති වෙන නැන්ද කෙනෙක් අතින්, මාමා කෙනෙක් අතින්, තමන්ගේ බාප්පා අතින්, ආන් ඒ වගේ. අද ඇත්තටම පින්වතුනේ විශ්වාස කරලා දරුවෙක්ව කාගාවත් තියලා යන බැරි තරමටම මේ සමාජය ඒ තරම්ම පිරිහිලා තියෙනවා. ඒ දරුවන්ට ඒවා කියා ගන්න බැහැ පින්දුන. ඔබ දන්නේ නැති වුණාට දරුවේ දුක් විඳිනවා. ඔබ මතක් කරලා බලන්න ඔබට මේ දේවල් සිද්ධ වෙලා නැද්ද කියලා. ඒතර ඔබට තේරෙයි. මේ දේශනාව අහන සියලු දෙනාට මම කියවොත් හිතින් ඔය අත උස්සන්න කියලා පින්දුනේ. මගේ හිත කියනවා පින්දුනේ මේ දේශනාව අහන හැමෝම අත උස්සයි කියලා. මේ වෙලාවේ ඒ කියන්නේ ඇත්තටම අපචාරයට ලක් නොවෙච්ච කෙනෙක් හොයාගන්න බැරි තරම් නේද? අඩුතරමේ ඔඩොක්කේ වාඩි කරවගෙන ඔළුව අත ගාන ගමන් ඒතුට මම කියන්න ඕනේ නැහැ. ඔබට තේරෙනවා. ආදරේ දෙයි ආදරේ ලැබෙයි කියලා විශ්වාස කරලා බාර දුන්නට පස්සේ බලාගන්න කියලා අතට දුන්නට පස්සේ ඒ අන්තිමට දරුවා බලාගෙන නෙමෙයි තියෙන්නේ දරුවගෙන් තමන්ව බලාගෙන තියෙන්නේ තමන් ගැන බලාගෙන තමන්ට ඕන කියන දේවල් ඒ දරුවගෙන් කරගෙන තියෙන්නේ මොකද දරුවා කාටවත් කියන්නේ නැහැ දරුවට කියා ගන්න තේරෙන්නේ නැහැ සමහර දරුවන්ට තේරෙන්නේ නැහැ මොකක් මේ වෙන්නේ කියලා සමහර ජීවිතේ ගොඩක් කාලයක් ගියාට පස්සේ තමයි දරුවන්ට වැටහෙන්නේ මොකක්ද ඒ උනේ කියලා මොකද පස්සේ බින්ද තේරුම් ගන්න ඒවා ශිෂ්ට සමාජයේ කරන දේවල් නෙමෙයි කියලා කවදාකවත් නැන්ද කෙනෙක් මාමා කෙනෙක් අතින් සිදු නොවිදු දේවල් කියලා බින්දි පස්සේ තේරුම් ගන්න. ඒ තේරුම් ගන්නකොට ඒ ඔක්කොම වෙලා ඉවරයි. වෙන්න බින්දි පස්සේ ඒ දරුවගේ හිතේ ඒවා පළපදියම් වෙනවා. ඒ දරුවගේ හිතේ බොහොම වෛරයක් ක්‍රෝධයක් විදිහට බින්දි ඒක හිටිනවා ඒ දරුවගේ හිතේ. සමහර ලාට ඒක පෙන්වන්නේ නැහැ. සමහර ලාට එහෙම වෙච්ච පිරිසත් එක්ක අද වැඩි විරපත් වෙලා වැඩි හිටියෙක් වෙලා මුකුත් නොවුනාසේ ජීවත් වෙනවා. එයත් දන්නවා දරුවත් දන්නවා. දෙන්නම දන්නවා. නමුත් මුකුත් නොවුනාසේ ජීවත් වෙනවා. හැබැයි පින්තුනේ ඒ අවස්ථාව මතක් වෙනම වාරයක් වාරයක් ගානේ දරුවගේ හිතේ. ඒවත් ඒ අත්දැකීම සිදුවෙච්ච කාලේ යා දරුවෙක් දැන් සමහරට වැඩි හිටියෙක්. ඒ අත්දැකීම පින්තුනේ නිරන්තරයෙන්ම මහා අප්‍රසාද ජනක පුදුමාකාර කේන්තියක්, වෛරයක්, ද්වේෂයක්, ක්‍රෝධයක් ඒ හිතවල ජනිත කරනවා. නැද්ද මං කියන්නේ? හවුද නැද්ද? ඔබ දන්නවද මම ඔබට මේ කතා කරන්න කියලා? මම මේ කියන දේ වෙලා නැද්ද? ඒ වගේ මම මේ මතක් කරන වෙලාවට පින්නේ එහෙම අත්දැකීමක් ඔබේ ජීවිතේ සිදු වෙලා තියෙනවා නම් කියන වචනේ වැරදි. අත්දැකීම් ඔබේ ජීවිතේ තියෙන සිදු වෙලා තියෙන නිසා ඔබට මම මේ කියන ආකාරයේ හිතට වෛරයක්, ද්වේෂයක් එන්නේ නැද්ද? මාත්‍රයක් හරි. තියෙනවා නම් කියලා කියන්න බෑ. තියෙන නිසා. සියර බිඳුවයසම බිඳුවයි 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 එකක විතරක් පින්නතුනේ සමහරක් විතර එහෙම වෙලා නැතුව ඇති. අර ධර්මයේ සෙල්ලම් කරන්න කිව්ව අයියාගෙන් හරි මොකක් හරි අත්දැකීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ තරම් පින්නේ අද සමාජයේ ඒ සමාජ සභාවෙන් කරන් දැන් ඔබ ආවනේ ඉතින් මේ සමාජෙට. ඔබනේ පින්නේ ඔබනේ හිතාගත්ත මේ ලෝකේ හොඳයි කියලා. හොඳයි කියලා හිතාගෙන ආවා. දැන් ඉතින් ඉල්ලපු දේවල් හම්බෙලයි තියෙන්නේ. ඒ ගැන කතා කරමු. මේ කර්ම විපාක ක්‍රියාත්මක වෙන ආකාරය ගැන. ගොඩක් දේවල් අපිට කියන්න තියෙනවා අපි අතනේ බලමු එන විදිහට අපි කතා කරගෙන යන්න. නමුත් ඔන්න ඔහොම සමාජය පින්න අද තියෙන්නේ. ඉතින් වැඩේ වෙන්නේ පින්න තුනේ ඒ වගේ අත්දැකීම් Tamanට ලැබුණාට පස්සේ ඒ අය වැඩිහිටිය බවට පත් වෙන්නේ ඒ වෛරය, ද්වේෂය, ක්‍රෝධය වගේ හැඟීම් හිතවල තියාගෙන. ඊට පස්සේ මොකක්ද දන්නවද වෙන්නේ? පේනදනේ සමාජයත් එක්ක දැන් එයාට වෛර හටගන්න. ඒ තරහ තියෙන්නේ සමාජයත් එක්ක. සමාජය මට එහෙම කළා. මොකද දන්නේ නැහැ විපාකයක් Tamanට බැස කියලා. Taman කරගත්ත දේක් Tamanට ඒ විපාක විදිහට ආවේ කියන එක තේරෙන්නේ නැහැ. අපර තව ටිකකින් ඒක තව ගැඹුරු හරියක් පෙන්වලා දෙන්න. ඒ පෙන්නල දෙන ටික තව ටිකකින් මම ඔබට පැහැදිලි කරලා තියෙන දෙන ටික පින්න ඔබ තේරුම් ගත්තා නම් ගොඩක් දුරට ඇතන ගොඩක් දුර නෙමෙයි සම්පූර්ණයෙන්ම මේ ටික හරියට අවබෝධ වුණා නම් සම්පූර්ණයෙන්ම පින්නතුනේ මේ වගේ අත්දැකීම් වලින් මේ වගේ ප්‍රශ්න වලින් ඔබ නිදහස් වෙනවා. ඒ අවබෝධය නැති නිසා පින්නතුනේ දිගින් දිගටම මේ කියන සිද්ධි ධාමය හැමදාටම එක දිගට සිද්ධ වෙගෙන යනවා. ඒ කියන්නේ ඌ මට ගහනවා මං උට ගහනවා ඌ මට ගහනවා මං උට ගහනවා ඔන්න ඔය කියන වැඩපිළිවෙල දිගටම යනවා අවබෝධයක් නැතිකම නිසා මොකද හිතන්නේම එයා මට ගැහුවා කියලා මමයි මට ගහගත්ත කියන එක තේරෙන්නේ නැති නිසා ඉතින් මෙන්න මේ වගේ අත්දැකීම් එක වැඩිහිටිය බවට පත් වුණාට පස්සේ පින්නේ සමාජයත් එක්ක තියෙන තරහ පිට කරගන්නේ කොහොමද? දන්නවද කොහොමද ඒක පිට කරන්නේ කියලා? තමන්ට වෙච්ච සිදුවීම තමන් තව කෙනෙක්ට කරනවා. ඇත්තටම පින්නතනේ ඔය පොඩි දරුවන් අතපත ගන්න අපචාරයට ලක් කරන පිරිස් දිහා හැල්ල බැලුවොත් ඔබට සමහරට ඒ අය ගැන හිතේ හටගන්න කේන්තියක් වෙන්න පුළුවන්. ළමා අපචාරකාරයා වගේ දේවල් ඔබට හිතෙන්නත් පුළුවන්. නුඹ එල්ලන්න ඕනේ. උන්ට වෙඩි තියන්න ඕනේ. මේ අහිංසක දරුවන්ව මෙහෙම කරන කරාට ජීවිතේ ඔබට හිතෙන්න පුළුවන්. එන්නේ ඔබ නොදකින තව පැත්තක් තියෙනවා. ඇත්තටම ඒ පැත්තෙන් කල්පනා කරලා බලමු ඔබට අනුකම්පාවක් ඇති වෙයි. ඉතින් හැම කෙනාගේම වගේ ජීවිතවල ඒ අයගේ අතීතයට ගිහිලා බැලුවොත් ඒ අයගේ ළමා කාලේ එහෙම දෙයක් ඒ අයට සිද්ධ වෙලා තියෙනවා. දැන් ඔබට මතකයි නම් ඔබේ මාමා ඔබ පොඩි කාලේ ඔබව පොඩ්ඩක් අතපත ගෑවා වගේ. ඔබට මතකයි නම් පින්තුනේ ඔබත් එක්ක එකට සෙල්ලම් කරපු අයියා ක්‍රිකට් ගහන්න කියලා එක්කන් ගියේ. නමුත් ක්‍රිකට් ගහලා ඉවර වුණාට පස්සේ අනෙක් යාළුවෝ ඔක්කොම යන්න කිව්වා. ඒ අයියා ඔබව එක්කන් ගියා. මල්ට මං චොකලට් එකක් දෙන්නම් කියලා. නැත්නම් නංගිය මාත් එක්ක චොකලට් එකක් දෙන්නම් කියලා. කවුරුත් නැති පාළු තැනකට එක්කන් ගියා. ඊට පස්සේ වෙච්ච යම් සිදුවීම් ටිකක් තිබ්බා. වෙන ගොඩක් දුරට ඒ අයියාට ඒ වගේ අත්දැකීමක් එයාට වෙලා තියෙනවා. අපචාර කරන්නෝ කියලා කියන්නේ පින්තුනේ ගොඩක් දුරට අපචාරයට ලක් වෙච්ච අය. සමාජයත් එක්ක තියෙන තරහට තමන්ට වෙච්ච දෙයට තියෙන තරහට මොකද තේරෙන්නේ නැහැ පින්නේ තමන් කරගත දෙයක්මයි තමන්ට මේ ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒක මට කරා. උන් මට කරා. ඒකුම් මට කරා. ඔන්න ඔය තැනින් ඉඳන් කටයුතු කරන නිසා පින්දනේ පලි ගන්නවා සමාජයෙන්. ඒ පලි ගන්නේ කොහොමද? තමන්ට වෙච්ච දේ තව කෙනෙක්ට කළා. එයා දන්නේ නැති දේ තමයි පින්දනේ. එයාට ඒක උනේ එයා තව කෙනෙක් කරපු නිසා කියලා. ඒ නිසා ඇත්තනම් පින්දනේ යමෙක් කාවහරි අපචාරයට ලක් කරනවා නම් ඇත්තට මේ කරන්නේ එයා එයාවම අපචාරයට ලක් කර ගැනීමක්. තමන් තමන්වම අපචාරයට ලක් කර ගැනීමක් තමයි පින්වතුනි සිද්ධ වෙන්නේ. තමන් තව කෙනෙක් අපචාරයට ලක් කරද්දි හේතුව ඕක අනාගතේ එනවා. නමුත් ඒ කාටද ඔක තේරෙන්නේ නැහැ. ධර්ම කාවෝද නැහැ වැටෙන්නේ කොහොමද මේ දේවල් සිද්ධ වෙන්නේ කියලා. මේ සමාජයේ මට කරපු දේවල් මම සමහර මිනිසුන්ගේ ජීවිතේ ඒගොල්ලන්ට කතා කරන්න කියදී මොකද්ද ඔයාගේ ජීවිතය ගැන අපිට කියන්නේ? සමහර පිංගුදින මේ සමහර මිනිස්සු ඇස්වල කඳුළු පුරවගෙන සමහර අය දත් මිටි කාගෙන සමහර අය බොහොම තරහෙන් පුපුර ඒකුම් මට මෙහෙම කරා. ඒකේ පිටින් සමාජයත් එක්ක පුදුම විදිහට වෛරය තරහක් හිතේ තියාගෙන ජීවත් වෙන ඒ කතන්දර කියනවා අපිත් එක්ක. අපි අහලා තියෙනවා. අරය මට මෙහෙම කරා, මෙයා මට මෙහෙම කරා. මාමා කෙනෙක් හිටියා, අපේ අම්මයි තාත්තා එයා විශ්වාස කරා. ඒ මාමලා ගෙදර තමයි මාව දාලා ගියේ අම්මා වැඩට යනකොට. නමුත් හැමදාම මට මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වුණා. කාටද ඔබතුමා හෝ ඔබතුමිය එක කියලා තියෙන්නේ? මෙතුවක් කාටවත් කියලා නැහැ. කාට කිව්වේ නැයි කිව්වේ නැත්තේ? ඒ කාලේ තේරුමක් තිබෙන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. හැබැයි පින්තුනේ ඒ කාලේ තේරුමක් නැති වුණාට මොකද්ද වුනේ කියලා අද තේරුමක් තියෙන නිසා ඒ කාලේ වෙච්ච අද්දකී මතක් කරලා උනේ මේකයි කියලා අද තේරුම් ගන්නවා. මේකයි දැන් ඔය ඔබවත් හොඳට තේරුම් ගන්න තියෙනවා. සමහරට මේ දේශනාව අහන ඔබ මං කියන්නේ කවදාකවත් මං හිතන්නේ විශ්වාස කරන්නේ කවදාකවත් ඔබ මේ වගේ දෙයක් කරයි කියලා. නමුත් ආවිතුම අදමයි මේ දේශනාව අහන්නේ කියලා නෑ වැරදිලා ඔබ වෙන ටෙලිග්‍රෑම් එකක් බලන්න ක්ලික් කරේ. නමුත් මේ දේශනාව තමයි ආයි වැරදිලා. හරි? ඒ වගේ දේවලුත් වෙනවනේ පිනට. හරි අපිතුම මේ මෙතනින්මයි ඔබට මේ දේශනාව අහන්න හම්බුනේ. දේශනාව මැද්දෙන්. ඔබට දැන් මේ ටික ඇහෙනවනම් මතක තියාගන්න පින්වතුනි. සමහරක් කලාවට ඔබට අවස්ථාවක් ඔබේ ඔබ අධික ලෙස කාමදාහයට පත් වෙලා ඉන්න වෙලාවක සමහර අවස්ථාවක් එයි. තව දරුවෙක් ගැන ඔබට තීරණයක් ගන්න. එහෙන ඔබට හිතේ ඒ වෙලාවට කවුරුත් දන්නේ නැහැ. ඒ දරුවගේ අම්මා තාත්තා දන්නෙත් නැහැ. කවුරුත් හොයන්න බලන්නෙත් නැහැ. කාටවත් පේන්නෙත් නැහැ. නෝනත් ගෙදර නැහැ. ඒ දරුවාට මේවා ගැන කොහොමවත් අදහසක් ඇත්තෙත් නැහැ. කියලා තේඟදනේ. තමන්ට ඕන ඕන දේවල් සමහරට ඒ දරුවලව කරව ගනි නැත්නම් ඒ දරුවට කරයි. ඒ තමන්ගේ තියෙන දාහේ නිවා ගන්න. ඇත්තටම නිවා ගන්න හම්බෙන්නේ නැහැ. දාහේ කියන දඩේ පොඩ්ඩක් හසා ගන්න. ඔබට ඒ වෙලාවට විශ්වාසයක් එනවා කවදාකවත් මේවා කාටවත් යන්නේ නැහැ කියලා. තමන්ගේ ජීවිතේ මේ වගේ දේ සිදුවීම් වෙලා තියෙනවා නම් මතක් කරලා බලන්න. එහෙම දෙයක් වුණා නම් එදා ඔබට හිතුණා නේද පින්වතුනි කවුරුත් මේක දැනගන්නේ නැහැ කියලා. ඒ නිසා නෝකර පොඩි දරුවෙක්ව ගාව ගන්න. මොකද පොඩි දරුවෝ ඉතින් මතක හිටින්නේ නැහැ එයාට. ලොකු වුණාට පස්සේ ඕවා අමතක වෙනවා. එයා මම කරා කියලා දන්නේත් නැහැ. එයාට මොකක් මේ වෙන්නේ කියලා එයාට තේරෙන්නේත් නැහැ පොඩි ගානේ. ඔන්නෝම ඔබ හිතා ගන්නවා. පින් මම පැවිදිලා ඉන්න නිසා ගොඩක් පින්වතුනි අපිත් එක්ක කතා කරනවා. එයාගේ ජීවිතේ ප්‍රශ්න ගැන අපිට කියනවා. අපිත් එක්ක විවරණේ වෙනවා. අනගාരിക වෙන්න ඉන්න මහත්තුරු, අනගාരിക වෙලා ඉන්න මහත්තුරු අපිත් එක්ක කියනවා පින්වතුනි. එයාගේ ජීවිතවල වෙච්ච දේවල්. ඒ වගේම තමන්ගේ ජීවිතේ ප්‍රශ්න විසඳ ගන්න විවිධ අවස්ථාවල අපි වෙලා මුණ ගැහෙන පින්වත් පිරිස් ඔබ වගේමයි ඇවිල්ලා අපිත් එක්ක කියනවා. සමහර ඔබම බින්දුන අපිත් එක්ක කියලා ඇති ඔබට වෙච්ච දේවල්. එනබින් මේ වගේ දේවල් ගැන අපි දැන් හොඳ අවබෝධයක් තියෙනවා. මොකද ඉස්සර අපි දැනන් හිටියේ නැහැ මෙච්චරට මේ සමාජය දරනොයි කියලා. මොකද සමාජය ගැන බොහොම පටු අදහසක් අපි ගාව තිබ්බේ. මොකද අපි දැකපු සමාජය විතරනේ අපි දැක්කේ. මම හිතන් හිටියේ මම ඇසුරු කරන සමාජය විතරයි මේ ලෝකේ තියෙන්නේ කියලා. මොකද ළමා අපචාරකරුවන් අපි ඇසුරු කරේ නැහැ. එහෙමයි අපේ සෝෂල් සර්කල් එකේ හිටියේ නැහැ. නමුත් අද පින්වතුනි ඒ ගැන අහන්න හම්බෙනවා. එතකොට දැන් ඔබ අහඹු ලෙස නම් මේ දේශනාව අහන්න ඔබට සැලසුනේ වැරදිලා වගේ නම් මම ඔබට මේ කතා කරන්නේ. මේ හැමදාම අපි වනහන පින්වතුන් නෙමෙයි. මොකද ඒ ආගයත් මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ නැති බව මම 100%ක්ම විශ්වාසයි. නමුත් අහඹු ලෙස මේ දේශනාව අහන්න වෙච්ච සිදු වෙච්ච කෙනෙක්ට මම මේ කියන්නේ. අද ඔබ විශ්වාස කළා සමහරට ඔබේ නංගිගේ පුංචි දුවව ඔබ ගව නවත්තලා යනවා ඇති. ඒ වෙලාවේ ඔබට හිතෙනවා ඇති මේ අවුරුදු 6ක් 8ක් වෙච්ච මේ පොඩි කෙල්ලට ඔබ මතක හිටින්නේ නැහැ. අනිත් මං සෙල්ලමක්නේ කරන්නේ. සෙල්ලමක් කරනවා කියන නියාවෙන් ඒ දරුවව අපචාරයට ලක් කරනවා. ඔබට හිතෙනවා පින්වතුනි කවදාකවත් ඒ දරුවට මේ මතක හිටින්නේ නැහැ කියලා. ඒ දරුවට මේව තේරෙන්නේ නැහැ. සමහරට ඒ වෙලාවේ දරුව ප්‍රතිචාර දක්වන්නෙත් නැහැ ඒවට. ඒ දරුව මේ වෙලාවේ ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් පින්වතුනි ඒ දරුවට තේරෙන්නේ නැහැ මොකද්ද ඒ වෙන්නේ කියලා. ඔබ කියන කතාව හරි. ඔබ හිතන විදිහත් හරි. හැබැයි යම් දවසක් එනවා පින්වතුනි ඒ දරුවට ඒ අත්දැකීම් විශ්ලේෂණය කරගන්න පුළුවන් ඥානය දැනුම බුද්ධිය පහළ වෙනවා. ආන් එදාට ඔබට ඒ දරුවා කියයි අර මං කලින් කිව්වාගේ ඔබට මතක නැති වුණාට මට තාම මතකයි කියලා. ඔබ දන්නේ නැති වුණාට පින්වතුනි ඒ දරුවට ඒ අත්දැකීම හොඳට මතකයි. මොකද දරුව ඒ වෙලාවේ යම් අපහසුතාවයකටපත් වුණා. හැබැයි දරුව දැනන් හිටියේ නැහැ මොකද මේ වෙන්නේ කියලා. මම ඔබට මේ කාරණාව කියන්නේ පින්වතුනි ඔබ කවදාකවත් ඒ වගේ දරුවෙක් එක්ක කියලා කතා කරන්නේ නැහැ ඊට පස්සේ. දැන් මම ආයෙත් මම මේ කියන්නේ මම මේ කෝර්ස කියන්නේ හැමදාම අපි බණාන පින්වතුන් නෙමෙයි. නැත්නම් ඔබ හිතයි අපේ හාමුදුරනේ ඇයි ඔබ හසේ අපිට මෙහෙම කියන්නේ ඔබ හසේ හිතනවා අපි එහෙම කරනවා කියලා. නෑ පින්වතුනි ඔබට නෙමෙයි මම මේ කියන්නේ. මේ දායි නම් අපිත් එක මේ නිවන් මඟ කරගෙන යන අපිත් එක බණ භාවනා කරන අපේ සදහැවත් දායක පින්වතුන්ට ශ්‍රාවක ශ්‍රාවිකා පින්වතුන් නෙමෙයි මම මේ කියන්නේ. මම මේ කාරණාව කියන්නේ අහඹු ලෙස හරි මේ දේශනාවෙන් කොටසක් හරි යම් දවසක කෙනෙක් අහන්න හම්බ වෙනවා. සමහර පින්වතුන් ඉන්නේ පින්වතුනේ දේශනාව අරගෙන කෑලි කරලා කොටස් කොටස් අරගෙන විවිධ ආයකේ ප්‍රයෝජනෙ සඳහා ඒකල්ලෝ අන්තර්ජාලයෙන් නිකුත් කරනවා. ඉතින් සමහරට මේ කොටසත් කාට හරි යයි. රායි කවදාකවත් මේ දේශනාව කහපු නැති අපි ගැන දන්නේත් නැති මේ ස්වාමීන් වහන්සේ කවුද කියලාවත් දන්නේ නැති නෝන කෙනෙක්ට මහත් වෙච්ච දවසක මේ දේශනාවේ මෙන්න මේ කොටස අහන්න හම්බෙයි. ආන එදාට මේ ටික හොඳට කන වැටුණොත් එය කරන්න ඉන්න වැරද්දක් නවති. මොකද සතර පායන බය නම් ඉතින් ඔය වැඩ කරන්නේ නැන්නේ කොහොමද? නේද සතර පහල පහේ මිනිස්සේ කවදාකවත් තව කෙනෙක් ගින්නක් දෙන්නේ නැහැ. එහෙනම් සතර පහය ගැන විශ්වාසයක් නැති හෝ සතර පහයට බය නැති නමුත් තමන්ගේ කීර්ති නාමය ගැන වටිනාකමක් තියෙන නම් ඔබට එහෙම තියෙනවා නම් ඔබට පින් මෙන්න මේ කින දේ හොඳට මතක තියාගන්න. ඔබ කවදාකවත් ගිහිල්ලා එහෙම ඔබේ අතින් අපචාර ලක්විච්ච දරුවෙක් එක්ක කතා කරන්නේ නැහැ. එයා ලොකු වුණාට පස්සේ. මොකද ඔබට වර්ත වුණේ ඒක මමතක කරලා දාන්න. ඔබත් විශ්වාස කරන එක මමතක වෙලා ඇති කියලා. හැබැයි මගේ මේ පැවිදි ජීවිතය තුළ පෙන්වතුනි. ඉහි කෙස්කස් ගන්න. කතා කරලා තියෙනවා. මිනිසුත් එක්ක. ඒ අය පොඩි කාලේ ඒ විදිහට අපචාර ලක්විච්ච අවස්ථා සහෝදරයෙක් අතින් මාම කෙනෙක් අතින් නැන්ද කෙනෙක් අතින් යාළුවෙක් අතින් අසල් වැසියෙක් අතින් සමහරට ගුරුවරු අතින් දබිතා ගන්න එපා ගුරුවරු කියලා කියන දාති එහෙමයි කියලා. ඉතින් ඒ අය ගුරුවරු නෙමෙයි අතට. අකුරු ශාස්ත්‍රය කියලා දුන්න පරිදි ගුරුවරෙක් වෙන්නේ නැහැ. ගුරුවරයෙක් කියන ගුරු ගුණේ තියෙන්න ඕනේ. එකෙන තමන්ගේ ශිෂ්‍යයා ගැන අප්‍රමාණ සෙනෙහසක් තියෙනවනේ පින්වතුනි. ඒ දරුවට යහපතක්ම කරනවා කියලා හැම වෙලාවෙම. අන්න එහෙම කෙනෙක් තමයි ගුරුවරයෙක් වෙන්නේ. සමහර ඒ ගුරුවරයෙ මුකුත්ම දන්නේ නැහැ ශිල්පයා ශාස්ත්‍රය. හැබැයි ඒකනේ පළවෙනි ගුරුවරු දෙන්න කවුද? අම්මයි තාත්තයි. සමහර ඒ අම්මයි තාත්තයි මෙලෝදයක් දන්නේ නැහැ. ඉගෙනගෙන නැහැ. ඉස්කෝලේ ගිහිල්ලත් නැහැ. මුකුත් දන්නේ නැහැ. හැබැයි දරුවට කවදාකවත් අවැඩක් අසාධාරණයක් කරන්නේ නැහැ. දරුවගේ යහපතමයි ප්‍රාර්ථනා කරන්නේ. එහෙනම් අර කියන જાතිය ගුරුවරු වෙන්නේ නැහැ. නමුත් ඒ මිනිස්සු තමන්ගේ ජීවිතයේ අත්දැකීම් ගැන කතා කරනවා. පිටිනේ සමහර අයට මතකයි අවුරුද්දේදී තමන්ට වෙච්ච දේවල් පවා. අවුරුදු දෙකේදී වෙච්ච දේවල්. අවුරුදු තුනේදී වෙච්ච දේවල්. එනිසා ඔබ හිතනවා නම් දැන් එයාට මතක නැතුව ඇති කියලා. නෑ. ඔබ කවුද කියලා දන්නව? ඔබ ඇයි එහෙම කරේ කියලා දන්නව? ඔබ මොනවද කරේ කියලා දන්නව? අද ඔබ දකින්න වාරයක් වාරයක් ගන්න. එයාගේ හිතේ ඔබ ගැන අප්‍රමාණ සාපයක් නැගෙනවා හිතේ. ඒ නිසා කවදාකවත් එහෙම දෙයක් කරන්න එපා. අරුම තරමේ තමන්ගේ කීර්ති නාමය ගැන වටිනාකමක් තියනවා නම් ආයෙත් මම මේ කියන්නේ මේ පුලපුලා මම මේ කියන්නේ පින්තුනේ මේ අපේ නිරන්තරයෙන් දහමහන පිරිස ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. මොකද එයා එහෙම නෙමෙයි බව මම ඉරහඳරත් වඩා මට විශ්වාසයි. එහෙම ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. එයා පින්තුනේ බොහොම සුද්ධවන්ත ජීවිත ගත කරන තමන්ගේ නිවන ඒකායන පරමාර්ථය කරගත්ත පිරිසක්. නොදැනුවත්ව හිටපු කාලේ අතීතයේදී එහෙම වැරද්දක් සිදු වුණත් දාමක් තමන්ගේ ජීවිතේට හම්බ වුණාට පස්සේ ආයේ කවර කවදාකවත් දිවි හිමියෙන් කුරා කොහොමයකට තරම්වත් කරදරයක් හිරිහැරයක් කරන්නේ නැහැ කියන මානසිකත්වයෙන් ජීවත් වෙන පිරිසක්. මම මේ කියන්නේ අහඹු ලෙස හරි මේ කොටස දවසක කාට හරි අහන්න හම්බුණොත් ඔබේ කීර්ති නාමය ගැන හරි හිතලා ඒ වගේ දේවල් වලින් වැළකී ඉන්න එක තමයි හොඳ. ඉතින් මම ඒ කියාගෙන වෙනම කාරණාවක්. නමුත් ඒ වගේ සිදුවීම් නිසා වෙච්ච දේවල් නිසා පින්වතුනේ ගොඩක් වෙලාවට සමාජයට ඒ දරුවෝ වැඩිහිටිය බවට පත් වෙද්දී ඒ දරුවන්ගේ හිත්වල ඒ වෙච්ච සිදුවීම ගැන බොහොම අප්‍රසන්න අත්දැකීමක් විදිහට තමයි පිටින් ඒවා ඒ හිත්වල පළපදියම් වෙලා තියෙන්නේ. උස් මහත් වෙනකොට පින්තුනේ ඒවා තරහ, ද්වේෂය, ක්‍රෝධය, වෛරය වඩ පත් වෙනවා. ඊට පස්සේ පින්තුනේ ඒවා පිට කරන්න ඒගොල්ලෝ හොයාගන්නේ ඒ වගේම තවත් අසරණ දරුවෙක්. ඒ නිසා ගොඩක් දුරට පින්තුනේ අපචාරකරුවන් කියලා කියන්නේ අපචාරයට පත් වෙච්ච අය. ඒක මං කිව්වේ එහෙම බැලුවාම ඔබේ හිතේ මාත්‍රයක් හරි පින්නේ නෑ කියන අනුකම්පාවක් ඇති වෙන්නත් ඕනේ. දහම තුලින් දැක්කහම පින්නේ නැත්නම් වරදිකාරයෝ නෑනේ. අන්තිමට වැරදි කළා තියෙන අවිද්‍යාවයි තෘෂ්ණාවයි. මොකද අවිද්‍යාව තෘෂ්ණාව නොතිබෙන්න පින්නේ අරහතුන් වහන්සේලා ඉන්න හැමෝම. අරහතුන් වහන්සේලා කවදාකවත් ඒ වගේ වැඩක් කරන්න තිය හිතන්නේ නැහැ. එන අවිද්‍යාව තෘෂ්ණාව තමයි වැරදි. නමුත් ඒකට ඉතින් දහම තුලින් දකින්න ඕනේ. දහම තුලින් දැක ගන්න තරම් ඥාන ශක්තියක් නැත්තම් පින්විතනේ හිතේ එය ගැන වෛරයක්, ද්වේෂයක්, ක්‍රෝධයක් හට ගන්න පුළුවන්. දැන් මම මේ කියාගෙන ආවේ මේ දරුවගේ ජීවිතේ ඒ වගේ අත්දැකීම් සමහර සිදුවලා තිබුණ ඇති. මොකද අවුරුදු 23ක තරුණ ගැහැණු ළමයෙක් කියලා කියන්නේ ගොඩක් දුරට අද කාලේ සමාජයේ ජීවත් වෙච්ච නම් ඔය වගේ අත්දැකීම් අඩුම තරමේ එකක්වත් ඒ ජීවිතවල සිද්ධ වෙලා ඇති. සමහර ඒවා කාටවත් කියලා නැතුව ඇති. සමහර මතක් වෙද්දී හිතින් දුක් විඳින ඇති. සමහර ඒ පුද්ගලයාව දකිද්දී හිතේ තරහාට ගන්නවා ඇති. ඒ පුද්ගලයා හිතන් ඉන්නවා මෙයාට මතක නැතුව ඇති කියලා. නොහම තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. නමුත් ඒ දරුවා කියනවා පින්තුනි පින නිසා තමන් කරගත පින පුණ්‍ය ශක්තිය නිසා දහම අහන් ලැබුණා. ඒ දහම තුල ඒ දරුවා නිවෙන්න පටන් ගත්තා කියලා. ඉතින් අහලා තියෙන ප්‍රශ්නයක් මාහට කාම ලෝකෙන් රාගයේ සඳහා ම හේතු සැකසෙන අවස්ථා අනන්තයි. ඒ අවස්ථා හමුවේ නොසැලී මග වැඩීමට කොතෙක් උත්සාහ කළත් මහර තවදුරටත් රාගගින්නෙන් නිවෙන්නට භාවනාව වැඩිවීමට සිතුණත් මගේ සිත එකඟ වන්නේ නැත. භාවනාව ප්‍රගුණ කිරීමට අවශ්‍ය දහම් කරුණු සල්පයක් මහට ඉතාමත් කරුණාවෙන් වදාරන මෙන් ඉල්ලා සිටිමි. රාගෙට, ද්වේෂෙට, මෝහෙට ඔය ඔක්කොරම තියෙන පින් එකම බෙහෙත. ඒ තමයි අනිච්ච දුක්ඛ අනාත්ත. කෙනෙක්ගේ කාමදාහේ නිවන්න කියලා මට පුළුවන් සතරපාය ගැන දේශනා කරන්න. සතරපාය ගැන දේශනා කරා කියලා පින්නේ කාගේවත් කාමදාහය සදාටම නිවෙන්නේ නැහැ. මොකද දසාකුසලයෙන් කෙනෙක් වෙන් වෙන්නේ ඇත්තටම සම්පූර්ණයෙන්ම වෙන් වෙන්නේ දස අකුසලේ කරන් තියෙන ඕනකම හිතින් දුරු වෙන්නේ පින්විතනේ ධම්ම අවබෝධය තුළ. මිසක් සතර පායට බය වෙලා නෙමෙයි. සතර පායට බයේ එව නොකර ඉඳී කරන්න ඕනේ කියලා හිතුණා. ওই දෙක දෙකක් නේ පින්විතනේ. කරන්න ඕනේ කියලා හිතෙනවා නමුත් නොකර ඉන්නවා. තව කෙනෙක් ඉන්නවා කරන්න ඕනේ කියලා හිතෙන්නේ නැහැ. ඔය දෙපිරිසක් නේද මේ දරුවා ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තියෙනවා. මාහට කාම ලෝකෙන් රාගය සඳහාම හේතු සැකසෙන අවස්ථා අනන්තයි. ඒ අවස්ථා හමුවේ නොසැලී මඟ වැඩීමට කොතෙක් උත්සාහ කළත් මාහට තවදුරටත් රාගගින්නේ නිවෙන්නට භාවනාව වැඩීමට සිතුනත් මගේ සිත එකඟ වන්නේ නැත. භාවනාව ප්‍රගුණ කිරීමට අවැසි දහම් කරුණු සල්පයක් මා හට ඉතාමත් කරුණාවෙන් වදාරන මෙන් ඉල්ලා සිටිමි. පිඟතනි, මෙතන තේරුම් ගන්න ඕනේ මේ ලෝකයේ සිදුවෙන සිදුවීම් සාමාන්‍යයෙන් ලෝකයේ සිදුවෙන සිදුවීම් ලෝකයේ රාග සිදුවීම් සිදුවෙනවා කියලා જાතියක් නැහැ. මේක හොඳට තේරුම් ගන්න පිළිතුර. එතකොට අර මම කලින් කිව්වා විදිහට ලෝකෙට ඇඟිල්ල දික් කරන එක නවත්තලා තමන්ගේ පැත්තට ඇඟිල්ල දික් කරගන්න තමන්ට පුළුවන්කම ලැබෙයි. රාග සිදුවීම් කියලා જાතියක් ලෝකෙ නැහැ. එහෙනම් මේ ලෝකෙන් තමන්ව රාගෙට ඇද දානවා කියලා එකක් ඇත්තටම සිද්ධ වෙන්නේ නැහැ. දැතර බහයි, එතකොට අපේ හඳුන්වන වහන්සේ දේශනාවල කියලා තියෙනවා නේද? ටීවී එක බලද්දී පරිස්සම් වෙන්න ඕන. ඉන්ටර්නෙට් එක පාවිච්චි කරද්දී පරිස්සම් වෙන්න ඕන. පොතපත කියවද්දී, අසත්පුරුෂයන් ඇසුරු කරද්දී පරිස්සම් වෙන්න ඕන. කාම දදේ තියෙන කාම විලෝපිකයෝ ඇවිල්ලා තමංග තමංග දරුවංග රැහැගනීවි ආදි වශයෙන් විවිධාකාර දේවල් ඔබහන්සි කියලා දෙනවා. ඒවා ලෝකෙ නෙමෙයි දෙන්නේ කියලා. ඔන්න ඔතන පිළිගඳ ඔබ හරියට අවබෝධ කරගන්න ඕන කොටසක් තියෙනවා. ඔබ මෙන්න මේ ප්‍රශ්න උත්තර දෙන්නකෝ. අරහතුන් වහන්සේ නමක් ඉන්නවා. ඔබ ඉන්නවා. මේ ලෝකේ තියෙන අසභ්‍යම චිත්‍රපටිය නැත්තම් වීඩියෝ එක අරහතුන් වහන්සේට පෙන්නවා. උන්වහන්සේගේ හිතේ මාත්‍රයක්වත් රාගය හටගන්නේ. ඒ වගේ මේක ඔබට පෙන්නවා. ඔබ ප්‍රතිචාර දක්වන විදිහ රහතන් වහන්සේ ප්‍රතිචාර දක්වන විදිහට වඩා හාත්පසින්ම වෙනස් වෙයි. එහෙනම් පෙන්නේ ඒ සිදුවීම තුළ රාගය තිබ්බේ. එතකොට කාම ලෝකෙන් රාගය සඳහාම හේතු සැකසෙන අවස්ථා අනන්තයි කියන මෙන්න මේ කාරණාව තමයි දරුවා ඉගෙන යම් අවබෝධයකින් ඇතු වෙන්නේ ඒක ලිව්වේ. නමුත් මම ඔබට පොදුවේ කියන කාරණා පෙන්වතුනේ ඔබ හිතන්න එපා මේ ලෝකය ඔබට අසාධාරණකම් කරනවා කියලා. මොකද ලෝකය අසාධාරණකම් කරනවා නම් පෙන්වතුනේ ඔබ කොහෙටද යන්නේ බේරෙන්න? ඔබ කොහෙ ගිහිල්ලාද නිවන් දකින්න හිතන්නේ? ඇත්තටම ඔබට කවදාකවත් අසාධාරණයක් වෙලා නැහැ. සිදුවෙච්ච ධර්මයක් සිදුවුනේ පින් සාධාරණයමයි. ශ්‍රේෂ්ඨාධිකරණයට වඩා සාධාරණයි පින්දුනේ කර්ම විපාක කියන අධිකරණය, ධර්මාධිකරණය. කවදාකවත් ඔබ නොකරපු කර්මයක් ඔබට විපාක දෙILLා නැහැ. හොඳක් වේවා නරකක් වේවා අපි ඔබට විපාක දෙනවා නම් විපාක දෙන්නේ ඔබ කරපුවම තමයි. තව කෙනෙක් කරපු දෙයකට සමහරක් විට වැරදිලා මේ වගේ දෙයක් වෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි. නමුත් වැරදිලා පින්විතුනේ උසාවියේ වැරදි කෙනෙක් හිරේට යන්න පුළුවන්. ඒ වගේ කතා අපි අහලා තිනවා. නමුත් කවදාකවත් අය කවර කවදාකවත් පින්විතුනේ ඔබට වැරදිලා තව කෙනෙක් කරපු කර්මයක විපාකයක් පළ දෙයිද? සීල බිඳුව දශම බිඳුවයි 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 එකකවත් චාන්ස් එකක් තියෙනවද බින්දුතුනි වෙන කෙනෙක් කරපු කර්මයකට වැරදිලා ඔබට විපාක එන ඒ කවදාකවත් වෙන්නේ නැහැ එහෙනම් මේ ලෝකේ තියෙන සර්ව සාධාරණ අධිකරණේ තමයි මේ ධර්ම අධිකරණය නැත්නම් මේ කර්ම විපාක කියන අධිකරණය මොකද සාමාන්‍ය මිනිස්සු අසාධාරණයක් කියලා කියන්නේ තමන්ට වෙන දේවල් වලට තමන්ට වෙච්ච දේවල් තමන්ට වෙන දේවල් අනික් අයගෙන් තමන්ට වෙන දේවල් තමන් තමන්ට කරගන්න දේ අසාධාරණයි කියලා කාටවත් හිතෙන්නේ නැහැ නේද දව පොල්ලක් කරන්නේ ඔබට ගහගන්න ඔබ කියන දේ අසාධාරණයි කියලා නැන් ඔබ කන්නඩේක ඉස්සරහට ගිහලා බැනගෙන 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 යන්න පිංගුතු ඔබ කියන මේ වැලන හරි අසාධාරණයි මං කරෙත් නැහැ ඒ වැරද්ද මේ මනුස්සයා මට බැනගෙන යනවා කන්නඩේක ඉස්සරහට ගිහලා බනින්දි කවදාකද මේ හිතන්නේ ඔබ ඔබට කියන දේවල් ඔබ ඔබට කරගන්න දේවල් කවදාකවත් ඔබට හිතෙන්නේ නැහැ අසාධාරණයි කියලා. ඔබට අසාධාරණයි කියලා හිතෙන්නේ මොනවාද? තව කෙනෙක් ඔබට කරන දේවල්. හොඳට තේරුම් ගන්න මේ කියන කාරණාව. මම ඔබට කිව්වා යම් දහම් කොටසක් ඔබට මම පැහැදිලි කරලා දෙන්නම් කියලා. ඒකට තමයි මේ කිමින් කිමින් එන්නේ. ඉතින් මේ ලෝකේ සර්ව සාධාරණයි. එහෙම බැලුවම ඉතින් කාත් එක්ක නඩු විසඳන්න නැහැ අතර මේ ලෝකෙ. ඇත්තටම නඩුවක් පවරනවා නම් පවරන්න තියෙන ඔබට විරුද්ධම තමයි. ඔබ ගුටි කෑවා නම් ගුටි කෑවේ කාගේ වරදින්? ඔබේ වරදින්. බැනුම් ඇහුවා නම් බැනුම් ඇහුවේ ඔබේ වරදින්. මැරුම් කෑවා නම් මැරුම් කෑවේ ඔබේ වරදින්. බඩගින්න හිටියා නම් ඔබේ වරදින්. අලාභහානිය සිද්ධ වුණා නම් ඔබේ වරදින්. ඔබේ වාහනය හැපුණා නම් ගේගිනි තිබ්බා නම් නැත්නම් ගේගිනි ගත්තා නම් කාගේ වරදින්? අතපය කැපිලා ගියා කාගේ වරදින්? අසනීපයක් හැදුණා කාගේ වරදින්? වැරදි දැනින් ඔබ විශ්වාස කරන විදිහට වැරදි දැනින් ඉඩම බෙදුවා කාගේ වරදින්? අල්ලපුවත් ඉන්න හරක ඔබේ වත්තට ඇවිල්ලා ඔක්කොම පැල ටික කාලා දාලා කාගේ වරදින්? කතා කළ බලන්න මෙන්න මේ කියන කාරණා තුල ඔබ ලෝකේ දකින්න පටන් ගත්ත පිටින්තුනේ ඔබට මේ ලෝකේ ඔක්කොම පේන්නේ සාධාරණ විතරයි. එතකොට බහයි දැන් ඔබ හන්සේ චුට්ටට කලින් කිව්වනේ අපේ හඳුරන්නේ මේ ලෝකේ ඉන්නවා කාම විලෝපිකයෝ. ළමා අපචාරකාරයෝ. එතකොට ඒ කාගේ වරදින්ද? ඔබම හිතලා බලන්න කාගේ වරදින්ද කියලා. දැන් මෙතන මේවා ලෝකයාගේ පැත්තෙන් බැලුවොත් මේ කියන කතාව වැරදි කියලා තමයි ලෝකයා කියන්නේ. දැන් හිතන්න මෙහෙම. ගෙදරක ඉන්නවා කසාද බඳපු ජෝඩුවක්. ඒ මනුස්සයාගේ වැඩේ නෝනට තලන එක. කොයි වෙලාවෙ බැලුවත් ගහනවා, බයිනවා. කොච්චර හොඳ කරන්න උත්සාහ කරත් දොස් කියන එකමයි කරන්නේ. අර නෝනා උයලා තියලා දෙනවා, ගෙදර වැඩපල ටික ඔක්කොම කරලා දෙනවා, ළමයි ටික බලා ගන්නවා. අර මනුස්සයාගේ විඳිනේ වචනයක තරම්වත් කවදාකවත් ඒ නෝනාව අගය කිරීමක් වෙන්නේ නැහැ. ගහනවා, බයිනවා, පුදුම විදිහට තරවටු කරනවා. දැන් මම ඔබෙන් අහන ප්‍රශ්නේ සාධාරණයිද අසාධාරණයිද? අපි බලමු ඉස්සලම ලෝකෙ පැත්තෙන්. ලෝකයාගේ පැත්තෙන් ඔය වගේ සිටුවේෂන් එකකදී ඔය වගේ ප්‍රශ්නයකදී මොකද කරන්න තියෙන්නේ? අනිවාර්යෙන් ඔකටදී ටෙලිෆෝන් නම්බරයක් කෝල් කරන්න නේ. ආන්ගේ ටෙලිෆෝන් නම්බරයට කෝල් කරලා කියන්න තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙනවා. මේ මනුස්සයා ඇවිල්ලා මට ගහනවා මේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය. මේකට වහාම ක්‍රියාත්මක වෙන්න කියලා මොනවා හරි ඒ අයිතිවාසිකම් මේ මානව හිමිකම් ආදි වශයෙන් පින්වතුනි ඒවට බොහොම දියුණු යද ලෝකේ නීති 50ක් තියෙනවා ඒවට අදාළ විදිහට කටයුතු කරන්න. ලෝකේ පැත්තෙන් බැලුවාම ඒ තමයි ශ්‍රේෂ්ඨාධිකරණය දෙන නියෝගය. කාගෙද වැරද්ද? මේ අහිංසක මට මම මේ ගෙදර වැඩ ඔක්කොම කරලා දුන්නා. නමතර මිනිස්සු මට ගැහුවා. සමහර වෙලාවට පින්දනේ මිනිස්සු හිරේ දායි ගිහිල්ලා. නෝනෝ හිරේ දාන්නේ. තර මිනිස්සු හිරේ දාන්නේ. ඒකට හේතුව එතන සිද්ධ වෙලා තියෙන අසාධාරණයක් කියලා තමයි ලෝකය පිළිගන්නේ. ඒ තමයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දෙන නියෝගය. නැත්තම් තීන්දුව. දැන් බලන්න ධර්මාධිකරණයෙන් දෙන තීන්දුව මොකක්ද කියලා. ධර්මාධිකරණයේ ඉස්සරහට පින්දුනේ ওই චෝදනාව අරන් ගිහිල්ලා බලන්න. මම හැමදාම උදේ පාන්දර අවදිලා මේ මනුස්සර කන්නෝयला දෙනවා. බැල මෙහෙවරකම් කරනවා, ළමයි ටික බලා ගන්නවා. ඒ මනුස්සයා මගේ මනුස්සයා ගෙදරට යාළු එහෙම එක්කන් ආවම මම ඒකට කන්න බොන්න දෙනවා. එයාගේ අම්මා තාත්තා ගැනත් මම බලනවා. අසනීපයක් ලෙඩක් දුකක් වුණාම මම තමයි හැම දෙයක්ම කරලා දෙන්නේ. වතුර ටික රත් කරලා දෙන්නේ, ඇඳුම් ටික මැදලා දෙන්නේ, බේත් හේ ටික ළඟට ගිහින් දෙන්නේ, බත් ටික වෙලා දෙන්නේ, ඔක්කොම කරන්නේ මම. හැබැයි අද වෙනකන් කවදාවත් මට වචනයකින්වත් හොදක් කියලා නැහැ. හැමදාම අමු තිත්ත කුණු හරපෙන් බයිනෝ. මට ගහනවා. මට නොසලකා හරිනවා. කවදාක මට තෑග්ගක්වත් අරන් දීලා නැහැ. සාරියත් අරන්වත් දෙයක් මට තෑගි දීලා නැහැ. ගෙදර එක්කන් ආපු දවස් නම් මට ඇනුම් පදමයි කියන්නේ. මගේ ඇදකුදමයි හොයන්නේ. කොච්චර හොඳ කරත් මට අනිත් පැත්තට දොසක්මයි කියන්නේ. ධර්මාධිකරණයේ ඉස්සරහට යන් බලන්න. මොකද්ද දෙන තීන්දුව? සාධාරණයිද අසාධාරණයිද? ඔබ මොකද හිතන්නේ? ධර්මාධිකරණයේ ඉන්නෝ නම් පින්තුනේ විනිශ්චය කාර්වරේක එතුමා කියයි don't waste my time කියලා. එහෙන් මම කාලය නාස ගන්න දෙයක් නෑ. ඔන්න ඔහොම කියයි පින්තුනේ ධර්මාධිකරණයේ ඉන්න විනිශ්චය කාර්වරයා. යන මම කාලය නාස කරන්නේ නැතු. ඇයි ඒ? ඉතින් ඔය කියන දේවල් හරිනේ සාධාරණයි. ශ්‍රේෂ්ඨාධිකරණයට යන බලන්න. ඒ නෝනාගේ කතාව අහන් ඉඳලා අර මහත්තයව ගෙන්නන්න. මහත්තයා නෙමෙයි අන්නර කාලකණ්ණියව ගෙන්නන්න. ඔන්න ඔහමත් සමහරට කෙනෙක් අදහසක් එයි. මහත්තයා ගෙන්නන්න ඊට පස්සේ. මෙච්චර හොඳින් ආදරෙන් ගෞරවයෙන් සලකන මේ නෝනට කොහොමද මෙහෙම අනිත් පැත්තට හිංගිහිංසා කරන්නේ? දැක්කද පින්දුනේ ධර්මාධිකරණයෙන් දෙන උත්තරේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දෙන උත්තරේ සම්පූර්ණ දෙකක්. එකකින් කියනවා මේ උනේ අසාධාරණයක් කියලා. අනික එකකින් කියනවා මේ උනේ සම්පූර්ණ සාධාරණයක් කියලා. ඔබට හිතන විදිහට මේ දෙකෙන් කෝකද හරි? මාතෘද ගිය සතියේ දේශනා. අඤ්ඤ හිලබ්බු පනිස අඤ්ඤ නිබ්බාන ගාමි. තමන්ගේ අයිතිවාසිකම් ලාභ සත්කාර තමන්ට වෙන්න ඕන ටික කරගෙන ක්‍රම එකක්, නිවන තව එකක්. දැන් මම මේ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණේ වැරදි කියලා එහෙම නෙමෙයි. මේ රටේ පුරවැසියෙක් හැටියට මට කිසිසේත්ම අයිතියක් නැහැ තියෙන විදිහට එහෙම දෙයක් කියන්නේ. මම කවදාකවත් එහෙම අදහස් කරන්නෙත් නැහැ, කියන්නෙත් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණේ ගන්න තියෙන තීරණ සම්පූර්ණයෙන් හරි. මේ රටේ නීතියට අනුකූලයි. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ නිවන් දකින ක්‍රම වේදේ ගැන. මිසක් ලෝකේ පවතින ක්‍රම වේදේ ගැන නෙමෙයි. නිවන් දකින්න යන ගමනේ පින්තුනේ ලෝකයා ලෝකෙ දිහා බලන විදිහට වඩා වෙනස් විදිහකට ඔබ ලෝකෙ දිහා බලන්න ඕනේ. ඒකයි ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉස්සරහා හදිසි කෝපයට දනුවම අඩු වුණාට ධර්මාධිකරණයේදී හදිසිකෝපයට තමර දනුව වැඩි. මොකද දැඩි කෝපයක් ඒ වෙලාවේ හිතේ හටගෙන තියෙනවා. දැඩි තරහක්. අතිශය පෙළිලා පීඩා පීඩාවටපත් වෙලායි හිත. පුදුමාකාර විදිහට අභිසංකාරණය කියලා. මහා දැවැන්ත කළු කිරණ ශක්තියක් ඒ වෙලාවේ විශ්වයට මුදා හැරෙනවා. කවුද ඒවට කියන්නේ? මොකද ශ්‍රේෂ්ඨාධිකරණයේ පින්වතුනේ කිරණ ශක්තිය ගැන හොයන්නේ නැහැ. ලෝකෙට මොකද්ද ඔබේ මුදා හැරුණේ කියලා? ඒක බලන්නේ ධර්මාධිකරණයේ. දැන් ඔන්නෝ කියන කාරණාව ගැන ඔබ හොඳට කල්පනා කරන්න. පින්වතුනි ඔබට මම මෙන්න මෙහෙම කතාවක් කියන්න බලන්න ඔබ මේක තේරුම් ගන්න. අපි හිතමු ඔබ පාර ඇවිදගෙන යනවා. පාර ඇවිදගෙන යන ගමන් ඔබේ කකුලට පෑගිලා මොකෙක් හරි පුංචි කුරුමිනියෙක් සතෙක් මැරෙනවා. කුරුමිනියෙක්ම කකුලට පෑගිලා මැරෙනවා. හරිද? ඔබ වෙනත් දවසක පාරේ ඇවිදගෙන යනවා. ඔබ දකිනවා සතෙක් පාරේ කුරුමිනියෙක් ඒ වගේම කුරුමිනියෙක්. ඔබ කකුලෙන් චොප්ප කළා ඒ සතාව මරලා දානවා. දැන් සිදුවීම් දෙකක් සිද්ධ වෙනවා. මොකද පළවෙනි එක යන ගම ඔබ දන්නේ නැහැ වෙන 100කින් ගියේ යන ගම කකුලට පෑගිලා මැරුණා. දැන් ඒ වගේ දේවල් ඕන තරම් සිද්ධ වෙන්නේ නැද්ද දවස් තුන? ඔබේ අතෙන් සිදුවෙන ප්‍රාණඝාත පින්වතුනි මෙච්චරයි කියලා කියන බෑ එක දවස් තුන. නැවත ඔබට ඒවට පව සිද්ධ වෙන්නේ නැති එකම හේතුව තමයි ඔබට ඒ චේතනාව නැගෙන්නේ නැති නිසා. හැබැයි ප්‍රාණය ඝාතනය වෙනවා ඕන තරම්. අනන්තවත් ප්‍රාණඝාත සිද්ධ වෙනවා පින්වතුනි ඔබේ අතින්. හැබැයි චේතනාව නැගෙන්නේ නැතුව ඇති. ඔබ හිත හිත සතු මරමර යන්නේ නැහැ නේද? එහෙම කරන්නේ නැහැ. හැබැයි හිතල සත්තු මරණ අවස්ථා සමහර ඉස්සර ඔබ අතින් සිදු වුණා ඇති දැන් කරන්නේ නැති වුණාට. දැන් අන්න එහෙම අවස්ථාවක් අරගෙන පින්වතුනි මෙන්න මේ දෙකේදී අපි යන් අර කුරුමිනිය ගාවට. ඒ කුරුමිනිය ගාවට ගිහිල්ලා අපි දැන් පින්වතුනි විසඳමු නඩුවක්. අපි කුරුමිනියට කියමු එම්බා කුරුමිනිය ඔබට හිතෙනවා නම් මේ එක්තරා අවස්ථාවකදී අසාධාරණයක් ඔබට සිද්ධ වුණා කියලා. අසාධාරණේ සිද්ධ වුණේ කොයි අවස්ථාවෙදිද කියලා අහලා බලමු කුරුමිනියගෙන්. ඒ කුරුමිනිය මොකක් කියයි? පළවෙනි අවස්ථාව මොකක්ද උනේ? පාර ඇවිදගෙන යන ගමන් පෑගිලා මැරුණා. දෙවෙනි අවස්ථාවේ මොකද උනේ? පාගල මැරුණා. මම කුරුමිනිය දන්නව මොකක්ද උනේ කියලා. පළවෙනි අවස්ථාවේ දන්නව මේ දනන් හිටිනේ පෑගිල මැරුණා. දෙවෙනි අවස්ථාවේදී පාගල මැරුවා කියලා දන්නවා. දැන් අපි කුරුමිනියගෙන් අහමු කොයි අවස්ථාවද සාධාරණ කොයි එකද අසාධාරණ කියලා. මොකක් කියයි? මාව පාගල මරපු මේ මනුස්සයා මට හරි අසාධාරණයක් කරේ. ඇයි එහෙම කරේ? හොඳටම දනන් හිටියේ මම එතන ඉන්නවා කියලා. ඇයි මාව පාගල මැරුවේ? ඔන්නෝම ඒ සතා කියයි. කතා කරන්න පුළුවන්. දැන් ඒක නේද පින්වතුනි අසාධාරණයක් විදිහට දකින්නේ. ඔය සිදුවීම් දෙකේදීම දැන් හොඳට තේරුම් ගන්න මේ කියන කාරණා පින්වතුනි. ඔය සිදුවීම් දෙකේදීම ඒ කියන්නේ පළවෙනි එක මොකද්ද? පෑගිල මැරුණා. දෙවෙනි එකේදී මොකද්ද? පාගල මැරුණා. ඔය සිදුවීම් දෙකේදීම පින්වතුනි කුරුමිනියගේ පැත්තෙන් මොකද්ද උනේ? මැරුණා. ඒ කියන්නේ පින්වතුනි ඒ වෙලාවේ මැරෙන එක පොඩ්ඩක් පැතින් අපි හිතමු කකුලට පෑගිලා උගේ කකු අඬක් කැඩලා ගියා කියලා. හරි කකුල් හතරේ අඬු හතරක් තිබ්බ කුරුමිය දැන් තියෙන අඬු තුනයි. එකක් කැඩලා ගියා. දැන් මේ නඩුවක් දාන්න යන්නේ අර කුරුමිනිය. කොයි එකේද නඩුව දාන්නේ? පෑගිලා අඬ කැඩන එකටද පාගල අඬ කැඩපු එකටද? බන වචනත් වෙනස් නේද බින්දේ? කැඩුවා කැඩුනා. එකක් හිතල කරා අනෙක එක වුණා. ඔය දෙකෙන් පින්තුනි ලෝකයා අසාධාරණයි කියලා කියන්නේ කොයි එකද? පාගල කැඩුවා කියන එක. අන්න ඒකට තමයි වුණ අඩු දාන්නේ. හැබැයි උගේ පැත්තෙන් බැලුවොත් පින්තුනි ඇත්තටම මොකද වෙලා තියෙන්නේ? අණ්ඩක් කැඩෙන්න විපාකයක් එන්න නියමිතව තිබුණා. මක් නිසාද? ඇයි අණ්ඩක් කැඩෙන්නේ? අණ්ඩක් කැඩෙන්න මොකක් කරලා තියෙනවද? අණ්ඩක් කඩලා තියෙනවා. එහෙනම් කඩලා තියෙන නිසා කැඩුනා. මතකයිනේ, යමක් ගත්තොත් දෙන්න වෙනවා. එහෙනම් අණ්ඩක් ගත්තොත් අණ්ඩක් දෙන්න වෙනවා. එහෙනම් දැන් ඔන්නෝග තමයි සතාට උනේ පෙන්නන. කුරුමිණියගේ පැත්තෙන් බැලුවොත් පෙන්නන තනිකර මෙතන සිද්ධ වෙලා තියෙන්නේ උගේ විපාකේ උට බහැපෙක නෙමෙයි. සසරේ කවදා හරි දවසක ඒ සතා කරගත් විපාකයක්, කර්මයක විපාකයක් දැන් ඔන්න ඒ වෙලාවේ බැස්සා. පෙරේ පිටිපස්සේ පළවෙනි සිදුවීමේදී උනේ පින්තුනේ උනා, දෙවෙනි සිදුවීමේදී උනේ කළා. ඔය දෙකම පින්තුනේ කුරුමිණියාගේ පැත්තෙන් අදාළ නැහැ නේද? ඒ සතාගේ පැත්තෙන් අදාළ නැහැ නේද? මොකද ඒ දෙකෙන් පින්තුනේ ඒ සිටුේෂන් දෙකෙන් ඒ සතාට වෙච්ච දේ වෙනස් වුණා නම් ඔන්න අදාළයි. අපි තුමු කළොත් එක අණ්ඩයි කැඩෙන්නේ, වුණොත් අඳු දෙකක් කැඩෙනවා. අන්න සිදුවීම් දෙකක්. ඇතන සතාගේ පැත්තෙන් ඒතර සිදුවීම් දෙකක් මේ තියෙන එක එක අණ්ඩයි අනික එක අඳු දෙකක් කැඩුණා. නමුත් මෙතන දෙපින්තුනේ දෙකේදීම එක අණ්ඩයි කැඩුනේ. ඒ සතාගේ පැත්තෙන් බැලුවහම, ඒ කියන්නේ ඒකට සම්බන්ධච්ච බාහිර පාර්ශවය අයින් කළ බැලුවහම අන්තිමට සුද්ධ ප්‍රතිඵලය මොකද්ද? අණ්ඩක් කැඩුනා. ඒක තමයි සුද්ධ ප්‍රතිඵලය. දැන් කුරුමිණියගේ පැත්තෙන් පින්තුනේ ඒක අදාළ නැහැ නේද, කොහොමද ඒක උනේ කියන එක. එතන තියෙන තනිකරම සසරේ කරගත කර්මයක විපාකයක් බැහැගත් එක. හැබැයි එක අවස්ථාවකදී ඒක කියනවා මොනා කරන්නද, වැරදිලානේ, ඔන්න ඔය අල්ලලා දාමු. අනික් අවස්ථාවකදී කියනවා හරි අසාධාරණයක් මට උනේ, මං ඔක ලේසින් අතහරින්නේ. දවත් ඔන්න ඔහෙම කුරුමිණියෙක් නෙමේද? දැන් කල්පනා කරලා බලන්න පිළිතුර. ඔබේ පැත්තෙන් බැලුවහම කෙනෙක් ඔබට යමක් කරනවා, තව කෙනෙක් අතින් ඔබට යමක් වෙනවා. අපි දුම කාගහරි අත වදින ඔබේ ඇඟේ, අනෙක් එක මොකද? කවරරි අත ගහන ඔබේ ඇඟේ. ඔබේ පැත්තෙන් බැලුවහම මොකද වෙලා තියෙන්නේ? අතක් ඇඟේ වැදුනා. ඒ කියන්නේ ස්පර්ශයක් නේද? අතක් ඇඟේ වැදුනා. ඒක වැදුනද වැද්දුවද කියන පින්දිනේ ඔබට අදාළ කාරණාවක්ද නැත්තම් අතහිමියට අදාළ කාරණාවක්ද? මොකද ඔය දෙකෙන් කෝක ඔබ බැලුවත් අන්තිමට වෙච්ච දේ එකයි නේද? මොකද තව කෙනෙක්ගේ විපාකයක් ඔබට බහින්න කිසිම හේතුවක් නැත්තම් පින්තුනේ මේ ධර්මාධිකරණයනේ මේ නඩු විසඳන්නේ. කවදාකවත් තව කෙනෙක්ගේ විපාකයක් ඔබට බහින්න විදිහක් නැහැ. ආයේ 100ට බිංදු ඇසම බිංදු අනන්තයක් දාලා එකක් දැම්මත් එහෙම chance එකක්වත් නැහැ පින්තුනේ. තව කෙනෙක් කරගත කර්මය කොහොමඩවත් ඔබට විපාක වේදෙන විදිහක් නැහැ. හැබැයි අල්ලපකෙතර මනුස්සය මිනිමෙරුව සමහර ඔබට පින්තුනේ ජීවිතාන්තය දක්වා හිර යන සිද්ධ වෙයි. නැත ඔබ එල්ලුම් ගාර නියම වෙයි. ඒක වෙන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන් පින්තුනේ. හැබැයි වෙන කරේ කරගත කර්මයකට කවදාකවත් ඔබට විපාකයක් එන්නේ නැහැ. මොකද එහෙනම් පිළිදෙන මේ මිනිස්සු ලෝක මිනිස්සු කවදාකවත් බඩගින්නේ නැහැ. තවත් ලෝක මිනිස්සු පිරිසක් ඉන්නවා ඇති වෙන්න කෑම වැඩිපුරත් එක්ක. සමහර උදේ කන කෑම ඉතුරු වුණාට දවල්ට ඒවා කන්නේත් නැහැ, විසික් කළා දානවා. හැබැයි ලෝකේ තව පැත්තක පිංගුදේ මිනිස්සු ඉන්නවා කන නැතුව මැරෙනවා. තව කෙනෙක් කරගත කර්මයක විපාකයක් එනවා නම් පිංගුතුනේ එහෙනම් කවදාකවත් මිනිස්සු බඩගිනි මැරෙනවා වෙන්න බෑ නේද? ඇයි ඉතින් අර කන්න හොඳට තියෙන මිනිස්සුන් විපාකයක් වැරදිලා තින්නේ බෑ ඒගොල්ලෝ ගාවට. එහෙම වෙන්න තිබ්බනේ. එහෙම වෙන්නේ නැහැ. එන ගණිත පැත්තත් වෙන්න තිබ්බනේ. එහෙම වෙන්නේ නැහැ. එහෙනම් ඔබ වැරදිලා පායට යනවානේ බින්දුනේ. කව කෙනෙක් කරගත කර්මයකට. කවදාකවත් එහෙම වෙන්නේ නැහැ. කවර කවදාකවත් එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා මේ ධර්මාධිකරණය සර්ව සාධාරණයි. ඇත්තනම් ඉන්නේ ධර්මාධිකරණය තමයි තියෙන්නේ. අන්න ඒක ඔබ තේරුම් ගන්න ඕනේ. මේ ධර්මාධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය මම අද කෝකරද යන්නේ. එහෙම හිත හිතන දෙයක් නැහැ මෙතන. ඔබ ශ්‍රේෂ්ඨාධිකරණයට ගියත් පින් එතනින් නියෝගයක් දුන්නා. එතනින් තීන්දුවක් දුන්නත් පින්තුනි ඇත්තටම ධර්මාධිකරණය තමයි ඒ ක්‍රියාත්මක වෙන්නේ. ඔබට තේරෙනවද නැහැ මම මේ කියන කාරණාව. අල්ලපේදෙන මිනිස්සයා මිනිහක් මරනවා. ඔබ හිරේ යනවා. ඔබ කියයි හරි අසාධාරණයි මම කවදාකවත් එහෙම එකක් කරේ නැහෙනි. ඇයි මේ මාව හිරේ යවන්නේ? ඇයි මාව එල්ලුම් ගහර නියම කරන්නේ? පින්තුනි ඔය ඔබ අසාධාරණයි කියලා කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන්න නියෝගය. නඩු තීන්දුව. නමුත් ධර්මාධිකරණයට ගිහිල්ලා බැලුවොත් පින්වතුනි ඔබ පුළුවන් වන්න ඔය කම්ප්ලේන් එක අරන් යන්නක බලන්න ධර්මාධිකරණයට. දැන් ඔය උසාවි වල තියෙන පින්වතුනි එක උසාවියකට ගිහිල්ලා ඒක ආපු තීන්දුව ඔබට හරිය නැහැ කියලා හිතනවනම් ඊට උඩින් උසාව උසාවියක් තියෙනවා. ඒ උසාවියේ හරිය නැත්නම් තව උසාවියක් තියෙනවා. ඔන්න වගේ විදිහට වැඩ පිළිවෙලක් තියෙනවනේ. මේ උසාවියෙන් බැන්නම් ඊළඟ ඊට උඩින් තියෙන උසාවිය තමයි ඊට උඩින් තියෙන උසාවිය නෙවෙයි. ඔන්නම ඔහොම යන්න පුළුවන් ක්‍රමවේදයක්. හරි. ඒ කියන්නේ පින්වතුනි කලින් ගත් එකකින් කලින් උසාවියකින් මේ පල්ලෙහැ මට්ටමේ තියෙන උසාවියකින් ගත තීන්දුවක් ඊට උඩින් තියෙන උසාවියකින් වෙනස් කරන්න පුළුවන් හැකියාවක් ඇති. මම නීතිය ගැන ලොකුවට දන්න කෙනෙක් නෙමෙයි. නමුත් එහෙම ලෝකෙ එහෙම සම්මතයේ දෙයක් තියෙන බව අසත් තියෙන මම දන්නවා. ඒක කොරසගෙන මම දන්නවා. නමුත් පින්වතුනි අපි හිතමු ඔබට ආපු තීන්දුව වැරදි එකක්. ඔබ නෙමෙයි මිනිහා මැරුවේ. ඔබ කවදාකවත් මිනිහෙක් මරන්න තියා හිතලවත් නැහැ. හැබැයි ඔබව පින්වතුනි චූතිතය බවට පත් වුණා. ඒක තමයි නඩු තීන්දුව. දැන් ඔබ එල්ලුම් ගහ නියම කරලා තියෙනවා. යන්න බලන ශ්‍රේෂ්ඨාධිකරණය නෙමෙයි ධර්මාධිකරණයට. ඔන්න ඔය ඔබට සිදුවෙච්ච අසාධාරණය ගැන යන්න බලන්න ධර්මාධිකරණයට අභිහාචනාවක් කරන්න. මොකක් කියයිද ඔබට? Don't waste my time. යන්නේ මයි කල්නාස ගන්න නැතු. අයියේ. ඔය වෙලා තියෙන අසාධාරණද සාධාරණද? කවදාකවත් වෙන කෙනෙක් කරපු කර්මයක විපාකයක් ඔබට එන්නේ නැත්තම් කර්ම විපාක දිහා බලනනම් පින්වතුනි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඔබට නියෝග දෙන්නේ. තීන්දු දෙන්නේ. එහෙනම් දැන් ඔබට ඔය වෙලා තියෙන්නේ සාධාරණද සාධාරණද? කොයි වෙලාවෙද ඔබට අසාධාරණයක් උනේ? අන්න ඒක මම කියන්න බෑ. මෙතුවක් කාලයක් ඔබට වෙච්ච කිසිම දෙයක් පින්වතුනි අසාධාරණයක් වෙලා තියෙනවද? කවර කවදාක්වත් ඔබට අසාධාරණයක් වෙලා තියෙනවද? එහෙනම් ගැහුවද වැදුනද ඒක ඔබට අයිති කාරණාවද? ඒක හොයලා බලන්න. හොයලා බලන්නේ ඇයි? හොයලා බලන්නේ ඇයි? සාධාරණ අසාධාරණයිද කියලා තීන්දුවක් ගන්න නේද ඔබ? දැන් ඔබ නිකන් ඉන්න ගමන් යාළුවෙක් එහා පැත්තේ වාඩිලා ඉන්නවා. ඒ යාළුව අතපය දෙකයි ඔබේ ඇඟේ වදිනවා. ඔබ ඊට රවල බලනවා. අනේ අනේ සෝරි යා මේ මං වැරදිලා නෑ අතපය දෙන්නේ සෝරි යා. ආ එහෙනම් කමන්නේ. කියලා ඔබ ඒක අමතක කළා. ඇයි? වැදුනනේ. වෙනවනේ ඉතින් මිනිස්සු අතින් වැරදි වෙනවනේ නේද? ඒක වැදුනා. ඒක ගැහුවානේ මෙන්. ඒ නිසා ප්‍රශ්නයක් නෑ. දැන් ටීචර් කිලා කියන්න ඕනේ නෑ මොන්නේ. ඊළඟ නඩු දාන්න ඕනේ ඒ මොන්නේ නැහැ. කාටවත් කියන්න ඕනේ නෑ දැයි කියන කිසි ප්‍රශ්නයක් නෑ ඒක. ඇයි මේ වැදුනා? යවුවා නෙමෙයි. ඔබ කොහොමද දන්නේ ඇත්තද බොරුද කියන්නේ කියලා? ටිකක් කළා ගියාට පස්සේ කියනවා හූ හූ මං වාර බොරු කිව්වා මං ගැහුවා. දැන් ඔබ මොකද කරන්නේ? හා මම ගැහුවා? දැන් නැගිටලා ගිහලා කම්ප්ලේන් එකක් දාන්න. ටීචර් මම ගැහුවා. දැන් ඇයි දැන් ඉස්සෙල්ලා කම්ප්ලේන් එක දැම්මේ නැත්තේ? ඇයි ඉස්සෙල්ලා ඔබ චෝදනාව අරන් ගියේ නැත්තේ? ඇයි ඒ පාර වැදුනනේ. ඒ පාර වැදුනද ඒ පාර ගැහුවද? ඇත්තනම් මොනේ මොකද්ද? ගැහුවා. ඔබ හිතාගත්තා වැදුනා කියලා. එතකොට ඔබ වැදුනා කියලා හිතාගත්තට පස්සේ ඔබට දැන් චෝදනාවක් නෑ. ඒ සාධාරණයිනේ. ඒ එහෙම දේවල් වෙන්න පුළුවන් මේ ලෝකයේ. මිනිසුන්ට විදි වැරදි වෙනවානේ. අර කතාවට කියන්නේ මොකද? වැරදි කිරීම මනුස්ස ගතියක්, සමාවදීම දේව ගතියක්. දැන් ඔබ දෙවියෙක් කෙනෙක් කියලා හිතාගෙන මම සමාවදීනේ වැරදුනානේ. වැරදි පොඩි මිස්ටේක් එකක් වුණේ. මම එයාට සමාවදුන්නා. දැන් ඔබටත් හරි හොඳයි ඒ හැඟීම් මාන ෆීලින්ග් එක තියෙනවා. හැබැයි ඊට පස්සේ කියන මං ගැහුවාට ඒවා දැනන් හිටියේ නෑනේ වෙලාවේ මම බොරුවට කිව්වේ වැදුනා කියලා. හූ කියලා කියනවා. දැන් ඔබට මොකද කියන්නේ? මට ගැහුවා? මට ගැහුවා? තමයි ඒක අනිත් පැත්තට ගහයි. නැත්තම් කියලා කම්ප්ලේන් නැද්ද ඒක? හයි පින් වෙනස් උනේ? දැන් ඒ ගහපු පාර දෙපාරක් ගැහුවද? ඒ මෙන්න ඉස්සලා මේ වැරදි මේ වැදිච්ච එක. දැන් මේ ඕන දැන නෑ මං වැදුනා නෙමෙයි මං ඇත්තටම ගැහුවා කියලා තව එකක් ගහනවා. නෑ මේ අර කලින් වැදිච්ච එක ගැනම තමයි දැන් මේ වෙනත් අදහසක් ඔබේ ඔළුවට දානවා. දැන් ඔබ හිතා ගන්නවා නෑ ගැහුවා තමයි කියලා. ඔන්න දැන් ඉල කම්ප්ලේන් කරනවා. ඇයි? දැන් තමයි අසාධාරණයක් උනේ. ඕකේ මනිත් පැත්ත හිතන්න. එහා පැත්තේ යාළුවා ඉන්නවා. අත වදිනවා. ඇත්තටම වදිනවා. ඔබ අහනවා. මොකමද ගැහුවේ? ඇයි මට ඕන නම් මං ගහනවා මොකෝ? දැන් ඔබ ඔන්න ප්‍රකෝප වෙලා. දැන් ඔබ යනවා ටීචර් කවට කම්ප්ලේන් එක දාන්න. ඊට පස්සේ ටීචර් එනවා නඩු විසඳන්න. අනේ මිස් මේ මට වැරදිලා මිස් මේ ඇත්තටම අත වැදුනා මං ගැහුවා නෙමෙයි. කළා නඩු විසඳලා වැළදී ඇත්තටම ඔබ ඒ යාළුව වෙනවා තා බලාගෙන හිටියේ වෙන කාත් එක්ක හරි කතාවක. එතන අනේ සාක්ෂිත් තියෙනවා ඇත්තටම ගැහුවා නෙමෙයි වැදුනා කියලා. දැන් එතකොට මොකද ඔබ කියන්නේ? ආ වැදුනද? ආ වැදුනා නම් කවන්නේ. ගැහුවා නෙමෙයි. මම මොන තරම් ජෝක් එකක්ද කියලා. ඒ කියන්නේ වැදුනට කමන්නේ නැහැ ගැහුවේ නැත්තම්. හැබැයි දෙකේදීම ඔබට වෙච්ච දේ එකම දේ නේද? ගැහුවාද වැදුනද කියන එක අදාළ නැහැ නේද වෙන්නේ? ඔබට වෙච්ච දේ එකම දේ නේද? අපිටම ඔබේ ඇඟේ වැදිලා දැන් අත රතු වෙලා ඉදිමිලා බොහොම ටිකක් සැරෙන් වැදුනේ පාර. හරි? එතකොට ගැහුවද වැදුනද කියන එක අදාළද පින්දුනේ ඔබට වෙන දේ වෙනස් වෙන දේ යනවා. නෑ මොකද ඒකට හේතුව පින්දුනේ එතන වෙච්ච දේ අදාළ නෑ. ගැහුවද වැදුනද කියන එක අදාළ නෑ පින්දුනේ ඔබට උනේ ඔබේ විපාකයක් බහැපෙක. එච්චරමයි අදාළ. එහෙනම් ඒ විපාකේ තියෙනවා නම් පින්තුනේ ස්පර්ශයක් ඔබේ ඇඟේ වැදිලා එතන රතු වෙන්න, ඉදිමෙන්න, තුවාල වෙන්න, ඊරස එතන පැසවල කුණු වෙන්න, ඊරසක අත කපලා දාන්න, ඔය ඔක්කොම පින්තුනේ ඔබේ විපාක විනා. ඒ විපාකේ කරාද, උනාද කියන එක ඔබට අදාළ කොටසක් නෙවෙයි නේද? එන එකක් සාධාරණ එකක් අසාධාරණ කියලා කියන්නේ ඇයි? මොනවාද එහෙනම් මේ ලෝකේ තියෙන අසාධාරණ දේවල්? කොයිදේ අසාධාරණ? අන්ත උදාහරණයක් දෙන්න. අපි හිතමු තමයි දැන් ඔබ කට්ටියක් එක්ක කන ලෑස්තිලා ඉන්නේ. බත් බත් ගුටි කන්නේ බත් කන්න ලෑස්තිලා ඉන්නේ. දැන් හැමෝටම බත් පිඟම් බෙදලා තියෙන්නේ. හරි? එතකොට කෙනෙක් වැරදිලා පිඟුනේ ඔබේ බත් එක කනවා. දව බගිලහන මම බත් එක්කෝ දැක්කද කවුරු මම බත් එක? ආ මෙතන තිබ්බ මේ බෙදලා තිබ්බ අර නිල් පාට පිඟානේ. තාගෙන මං කෑවේ. මොකෝ දවස මගේ ගෑමෙක් කන කිලෝ බහන. අනේ සමායනේ මේ මං දන්නම් හිටියේ නෑනේ මේ මං හිතේ මේ එක මේ අමතර එකක් කියලා අනේ 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 මම සමායෙන් මං දැනන් හිතේ නෑ මේ අනේ මම ලොකු වැරද්දක් වුණේ මගේ අතේ. ආ හා හා ඉට්ස් ඕකේ ඉට්ස් ඕකේ ඩෝන්ට් වරි ඉට්ස් ඕකේ. අනේ බඩ අනේ කමන්න ඉට්ස් ඕකේ ඩෝන්ට් වරි බඩ. දැන් ගානක්වත් දැන් ඔබත් නිකන් දානපතියා වගේ අපි තේම ගණන් ගන්න නෑ වැඩි. අනේ කෑවට වඩා හොඳයි දන් දුන්න එක. මම තව කතාවක් කියනවා. කෑ දෙක නැයි දුන් දෙස හොඳයි. එක එක කතා කියනවා දැන්. දැන් ඔබටත් හරි දැන් ඔයා හරි දැන් දානපතියා. ද ඒකද උනේ ඔබට මොකද වෙච්ච දේ මොකක්? ඔබ බලගින්නේ. ඇයි? බත් එක තිබ්බ දැන් බත් එක නැහැ දැන් බඩගින්නේ හරිද ඔන්නද ඊළඟ අවස්ථාව ඔබ කන්න යනකොට පින්විතනේ කෙනෙක් බත් එක උදුර ගන්න ඔබේ බත් එක උදුරගෙන ඔබට කන්න බැරි වෙන තත්ත්වයට ඒකපත් කරලා මම අහලා තියෙනවා සමහර ඉස්කෝලේ එහෙම ගොඩක් යාළු යාළු එකතු වුණාට පස්සේ සමහර යාළු ඉන්නවනේ කැම් බෙදා ගන්න කැමති නැති අය අනිත් අයත් එක්ක. ඒතර එහෙම එහෙම අයත් ඉන්නවලු. ඒගොල්ලෝ කරන් ටක් ගාලා කැම් එක අරගත්ත පස්සේ ඒක කැම දිගට ටක් ගාලා කියලා ගහනවලු බත් එකට. ඉතින් සාතරේ පුරුදු කරගත විදිහ වෙන්නේ නැති මේ ඒ නිසා එහෙම කරනවලු. ඒතර ආයි කාටවත් කන්න බෑනේ ඒක. ඉතින් මම අහලා තියෙන එහෙමත් දේවල් වෙනවලු. සසර පුරුදු කරගත දේවල් කියන්නේ යාළුවෙක්ටවත් බත් ටිකක් දෙන්න පිනක් නැහැ. ඒ තරම් අවාසනාවන්ත මිනිස්සු බින්දනේ. තමන් ගෙදරින් ගෙනව බත් එක්කවත් බෙදා හදාගෙන යාළුවෙක් එක්ක මහලංගරත්නේ නෙමෙයි පින්නේ. යාළුවෙක්ටවත් දානයක් දී ගන්න පිනක් නැහැ මිනිස්සයාට. ඒ තරම් අවාසනාවන්තයෙක්. ඒක වෙනම කතාවක්. ඒක වෙන දවසක කතා කරමු. නොදැනුවත් කම නිසා මොකද අතන මිනිස් අපි ඉස්සර සෙල්ලම් කරේ යාළුවොත් එක්ක එකට පිටින් ඉඳ බහැලා. එකට එළියට බහැලා. යාළුවොත් එක්ක අපේ ගාව තිබ්බ ජන ක්‍රීඩා ඒ හැම එකක්ම පින්වදනේ පිනක් කරගන්න තිබ්බ චාන්ස් එක ඔක්කොම මොකද හැම තැනකම තිබ්බ බෙදා හදා ගන්න දෙයක් නවත් අද පින් ඔක්කොම ඔන්ලයින් මොනවද බෙදා ගන්න ඔය ගේම් ගහන්නේ මොනවද බෙදා ගන්න තියෙන්නේ පිනක් කරගන්න චාන්ස් එකක් තියෙනවද වීඩියෝ ගේම් එකක් ගහන පින්නේ දරුවන්ගෙන් පිනක් කරගන්න තියෙන අවස්ථාවත් අහිමි කරලා නවත් ඉස්සර පින්න අපි එළියට බහැලා යාළුවෝ දෙක ක්‍රිකට් ගහුවා ක්‍රිකට් හරි ගැහුවා පින්වතුනි මට බැට් කරන්න තිබ්බ වාරේ මම තව යාළුවෙක්ට දුන්නා ඔබ ගනි පිනක් වුණා පොඩි පොඩි එකෙක් ආව සෙල්ලම් කරන්න ඒකගේ හිතරි දෙයි කියලා පින්වතුනි බෝල් දැම්මේ නැහැ අවුට් වෙන්නේ හිමීට බෝලේ දැම්මේ පිනක් වුණා පින්වතුනි මොකද තව කෙනෙක්ගේ හිතේ ගිනි නිවන්න උදව් කරා පිනක් වුණා කොම්පිටු හැදුවා අපි සෙල්ලම් කරා යාළුවොත් එක්ක එළියට බහැලා බයිසිකල් පැද්දා මර බයිසිකලයක් නැත්නම් මෙන්න තව කෙනෙක් මර බයිසිකලයක් දුන්නා එයා පිනක් කරගත්තා මගේ බයිසිකලේ යාළුවන්ට දුන්නා එයා පිනක් කරගත්තා අද ඔක්කොම ඔන්ලයින් කෝපින් ඒකම කීයක තව දවසක් කතා කරමු ඒකම කියන්නේ කියන්න තියෙන නම් ඔබට වෙලා තියෙන දේ ඔබට මේ වෙලා තියෙන හේනේ ගැන ඇති තරම් තියෙන දේවල් කියන්න අද ලෝකයා දකින්න නැතුව පින්වදනේ තමන්ව තනි කරම මේ මර අගාධයකට තමන් ඇදගෙන යන හැටි. ඒක වෙනම කතාවක්. හරි ආයෙත් යමු එහෙනම් අපි කතා කරපු කාරණාවට. ඔබ බත් එකක් කන්න යන වෙලාවේ ඒ බත් එක වැරදිලා කවුරු හරි කාලා දැන් ඔබේ ප්‍රතිචාරය මොකක්ද? කමන්නේ වැරදි නෑ ප්‍රශ්නන්නේ ඒක ප්‍රශ්න කරගන්න එපා නමුත් පින් දින ඔබ කන්න යන වෙලාවේ කවුරු ඔබේ අතින් බත් එක උදුර ගන්න ඒ අවස්ථාවේදී ඔබ කතා කරනව නේද අසාධාරණය ගැන බාන් මම මෙච්චර බඩගින්න හිටියේ මමත් පොලිමේ ආවේ මේ මගේ පිංගාන බෙදලා තිබ්බේ මං වෙනම කියලා ඕඩර් කරේ ඒ මනස හරි අසාධාරණයි මගේ බත් එක්ක අපි. එයාට වෙනම එකක් බෙදලා තිබ්බා නෑ. එයා ඒක කන්න තිබ්බනේ. මගේ එක කෑවේ. එනි ඉස්සෙල්ලා අවස්ථාවේ අර ඔබේ වැරදිලා ඔබේ බත් එක්ක කෑවේ. ඒ වෙලාව ඔබට තිබ්බ විපාකේ මොකද්ද? බඩගින්න. දැන් ඔබට තියෙන විපාකේ මොකද්ද? බඩගින්න. නමුත් මේ බඩගින්න කියන විපාකයට අමතරව පින්විතනේ දැන් ඔබ හිතින් හදාගත්ත කොටසකුත් තියෙනව නේද? එක බඩගින්නක් සාධාරණයි අනෙක් බඩගින්න අසාධාරණයි හරිද එහෙමත් බඩගින්න තියෙනවද සාධාරණ බඩගින්න සහ අසාධාරණ බඩගින්න කියලා නැවත එහෙම එකක ඔබ හදාගෙන තියෙනව නේද ඔය දෙකෙන් වඩා පහසුවෙන් ඉවසන්න පුළුවන් බඩගින්න මොකද්ද ඉවසන්න අමාරු බඩගින්න මොකද්ද හොඳට හිතලා උත්තර දෙන්න බෑ ඔය බඩගින්න දෙකෙන් පින්දින එක වගේ වුණාට එක වගේ නෑ ඔය බඩගිනි දෙක අහසයි පොළොවේ වගේ වෙනස්. එකක් ඔබට ගාණක්වත් නැහැ පින්වතුනි. අනෙක් එක ඔබට ඉවසන්න බෑ. හැබැයි බඩට දැනෙන බඩගින්න එකමද නෙමේද? මොකද බඩ දන්නවද පින්වතුනි මේ බඩ එක හම්බුන්නේ නැත්තේ වෙන එකෙක් කාලාද නැත්නම් වෙන එකෙක් වැරදිලා කැවිලාද නැත්නම් හිතලා කාලාද කියලා බඩ දන්නවද ඒක? බඩට එක ප්‍රශ්නයක්ද? එහෙනම් බඩට පින්දි බඩගිනි જાති දෙකක් තියෙනවද? නැහැ. ඔය බඩගින්න જાත් දෙකකට හැරුණේ කොතනද? ඔබේ හිත ගාව. එක බඩගින්නක් සාධාරණයි, අනෙක් බඩගින්න අසාධාරණයි. සාධාරණ බඩගින්න ඔබ ඉවසගෙන ඉන්නවා, අසාධාරණ බඩගින්න විරුද්ධ ඔබ කම්ප්ලේන් කරනවා. සමන් නඩු කියයි පින්වතුනි, ජීවිතාන්තය දක්වා ඔබ නඩු කියයි. සමාජයේ මනුස්සයා නැති බංගස්ථාන වෙනකම ඔබ නඩු කියයි. ඔබ කඩේකට යන බඩුවක් ගන්න. එතුටික ඔබට හිතාගන්න පුළුවන්නේ මන්නේ මං කියන්න. ඔබ කඩේට යන බඩුවක් ගන්න. සල්ලි දෙනවා. මාරු සල්ලි හම්බෙනවා. සල්පේ දා ගන්නවා. ඔබ යනවා. මගදුරට ගියාට පස්සේ නැත්නම් ගෙදර ගියාට පස්සේ අර හම්බෙච්ච මාරු සල්ලි ගණන් කරලා බලනවා. මාරු සල්ලි අඩුයි. ඒ කියන්නේ ඔබට නියමිත මාරු සල්ලි ප්‍රමාණය හම්බෙලා නැහැ. දැන් මොකද කරන්නේ? බබ ආයේ වාහනේ නැගලා යනවා gitu මේ කඩේට. කරේට කියලා කියනවා මුදලාලි. මොකක්ද මේ වෙලා තියෙන්නේ? මං මුදලාලිට දුන්නා රුපියල් 5000 නෝට්ටුව. මෙන්න මේ බට් එක මං ගත්තේ. හරිනම් මෙතන මාරු සල්ලි තියෙන්නේ බෑ මුදලාලි 1500ක්. බාන්න මේ කීයද ඔබතුමාට දුන්නේ? ඔබතුමා කියන්නේ නැහැ මේ වෙලාවට. බාන්න. තමුසේ මට කීයද මේ දුන්නේ කියලා? 1200යි. 300ක් මාඩුයි. ඇයි එහෙම කරන්නේ අපිට? අපි අහිංසක මිනිස්සුනේ. අනේ සමා වෙන්න ඕනේ නෝන. මේ මගේ අපේ වැරදීමක් මේ උනේ. අනේ බලන්න මං ටක් ගාලා එක පියවනවා. ඒක මිස. එහෙනම් බස් නෑ. වැරදිලා නෝනේ. හැබැයි පින්තුනි. අපට නිගමට හරි හිතුනොත් එහෙම. ඒ මනුස්සයා ඇත්තටම ගසා කන්න එක කරා කියලා. ඒ කියන්නේ ඔබට ලම්බෙන නියමිත රුපියල් 300 ඔබට දුන්නේ නැතුව ඒ මනුස්සයෙක් සාක්කුවට දාගත්ත කියලා. අපි තුමේ එහා පැත්තේ ඉන්න මනුස්සයා කියනවා, "ආ මං දැක්කා. අතර ගෙනාවා 1500ක්. 300ක් සාක්කුවේ දාගත්තා. අනේ බලන්න සාක්කුවේ ඇති." කියලා එහා පැත්තේ ඉන්න මනුස්සයා කියනවා. දැන් ඔබ දන්නවා පින්වතුනි, ඔබට නොදී හිටියා. පළවෙනි එකේදී අත්වැරදීමක්. දෙවෙනි එකේදී නොදී හිටියා. එකක් වුණා, අනෙක එක කරා. ඔය දෙකේදීම ඔබට වෙච්ච දේ මොකද්ද? 300ක් පාඩුයි. නේද? වුණත් 300ක් පාඩුයි, කරත් 300ක් පාඩුයි. ඒ පාඩුවේ වෙනසක් තියෙනවද මොකක් හරි? එයන් 300ට වැඩිපුර පාඩුයි. හැබැයි වෙනසක් තියෙනව නේද? එකකට පින්දුන ඔබ කියනවා mistakes happen. වැරදි වෙනවනේ ඉතින් මිනිස් වදින් ඕවා ගණන් ගන්න එපා මුදලාලි. වැරදි කිරීම මනුස්ස ගතිය, සමාවදීම දේව ගතියන්නේ මුදලාලි. අපි ඉතින් දන්න කියන මිනිස්සුනේ. ඕවා ගණන් ගන්න. එහෙනම් ගිලෙන්න මුදලාලි. හැබැයි පින්දුනි ඔබ තේරුම් ගත්තනේ මේ මනුස්සයා ඒ සල්ලි ටික සාක්කුවේ දාගත්ත කියලා. දැන් කඩේ වහන්න සිද්ධ වෙනකම් පින්දුනම නඩු කියනවා. මේ මනුස්සයාගේ මුළු බිස්නස් එකම බංකොලොත් වෙනකන් ඔබ නඩු කියයි. මේ ඔබ කියලා කියන්නේ ඔබ නෙමෙයි, සාමාන්‍ය මනුස්සයෙක්, දහමක් අවබෝධ නැති මෝඩ මිනිස්සු ප්‍රතිචාර දක්වන විරිය දේවල් දියා. ඇයි පින්දුනේ ඒගොල්ලෝ තේරුම් ගන්නේ නැහැ තමන්ගේ පැත්තේ වුණේ එකම දේ කියලා. 300ක් අහිමි වෙච්ච එක තමයි අවස්ථා දෙකේදී වුණේ. ඒ 301ක් වැඩිපුර 300කුයි අනෙක් එක අඩුවෙන් 300කුයි නැහැ නේද? 300මනේ. දුන් කරාද වුණාද කියන එකේ පින්තුනේ වෙනස තියෙන්නේ කොතනද? තමා ගාවද මුදලාලි ගාවද? ඒක ඔබට කිසිසේත්ම අදාළ නැති කරුණක් නේද? ඒක තනි කරම තියෙන්නේ අනික් පාර්ශවය ගාව නේද? එහෙනම් අර බත් එකේ උදාහරණය. වැරදිලා කෑවද? නැත්නම් හිතලා කෑවද? උදුරගෙන කෑවද? ඔබට වෙච්ච දේ මොකද්ද? ඔබ බඩගින්නේ. බඩගින්න දෙවිදිකට දැනුණාද? නැහැ. එහෙනම් වෙනස කොතනද? ඔබ ගාවද? නැහැ. ඔබට මාත්‍රක වෙනසක් නැහැ. වෙනස කොතනද තිබ්බේ? එතන. අත වැදුනද? අතින් ගැහුවද? ඔබට මොකක්ද තියෙන වෙනස? මාත්‍රක වෙනසක් නැහැ. මොකද අවස්ථා දෙකේදීම පින්වතුනි ඔබට වෙච්ච පාඩුව එකයි. හැබැයි එකකට ඔබ it's okay කියනවා, අනෙකකට complain කරනවා, චෝදනා කරනවා, අසාධාරණය ගැන කතා කරනවා. ඔබට වෙච්ච යන්න අපහු ධර්මාධිකරණයට. ඔය අවස්ථා දෙකේදීම පින්වතුනි දැන් කීපයක් උදාහරණ දුන්නානේ. ඔය අවස්ථා දෙකේදීම යන්න ධර්මාධිකරණයට. ඇත්තටම එකකදී ඔබ ධර්මාධිකරණයට යන්නේ නැහැ නේ. මොකද වැරදක් නම් උනේ ඔබ කියන ඉතින් වෙනවා නම් ඉතින් වැරදි වෙනවා නම් මිනිස්සු වෙයි. එනිසා ඔබ ධර්මාධිකරණයට යන්නේ නැහැ. විශේෂාධිකරණයට යන්නේත් නැහැ. හැබැයි ධර්මාධිකරණයට ගියත් ඒත් කියයි වෙන්න තියෙන දේ දැන් උනේ. ඔබ ගහපු නිසා ඔබට වැදුනා. ඔබ කෑම කහිම කරපු නිසා ඔබට කෑම අහිමි වුණා. බඩගින්නේ තියපු නිසා බඩගින්නේ ඉන්න සිද්ධ වුණා. සල්ලි ගසා කාපු නිසා සල්ලි ගසා කැවුණා. එකෙන් ඔබට හම්බෙන්න තිබ්බ සල්ලි ප්‍රමාණය අඩුවෙන් ලැබුණා. ඇයි? ඔබ තව කෙනෙක්ගේ මුදල් වංචාවක් කරා. එහෙනම් පින්දිනේ ධර්මාධිකරණයෙන් ඔබට දෙන්නේ ඔන්න ඔය කියන තීන්දුව. හැබැයි ඔබට පුළුවන් අනෙක් සිදුවීමේදී, ඒ කියන්නේ ඔබේ අතට ගැහුවා, ඔබේ බත් එක උදුරගත්තා, ඔබට මාරු සල්ලි නොදී හිටියා වංචාවක් විදියට, ඕක අරන් යන්න බලන්න පින්වතුනි ධර්මාධිකරණයට. ආයෙත් මොකද කියන්නේ? අර කලින් කියපු ටිකම තමයි. Don't waste my time. කල්නාසකම යන්නේ නැහැ. අර කලින් කියපු උත්තර ටිකම නේද පින්වතුනි ආයෙත් කියන්නේ? හැබැයි ඔබට දැන් පුළුවන් නේද තව දැනකට යන්න? අන්න එතන නම් පිස්සුනේ ඔබ ගේන චෝදනාවට සවන් දෙනවා. එතන කියන්නේ don't waste my time කියලා. කොතනද ඒ? ඒ තමයි ශ්‍රේෂ්ඨාධිකරණය. ලෝකේ පැවැත්මට හදාගත් ආයතනයක් ඒ. අන්‍යාහි ලාභූ පනිස අන්‍ය නිබ්බාන ගාමි. ලෝකේ පවතින ඕන්න ඔබට පුළුවන් පින්වතනේ ඒ උත්තරීතර ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ඔබේ නඩුව විසඳ ගන්න. මර අසාධාරණයක් උනේ. මගේ බත් එක උදුරගත්තා. එයා හොඳටම දැක්ක මං එනවා මේ කන්න කියලා. මට බෙදලා තිබ්බේ. මං කියලා හුය ගත්තේ. මම මේ අහිංසක මං නිකන් හිටියේ පන්ති මං කාටව කරදරයක් කිරියාවක් කරන්න මේ මනස මට ගැහුවද? මං මහන්සිලා හම්බ කරගන්න සල්ලි. මං හැමදාම මේ කඩේට කියලා වීදම් කරනවා බලන්න කවුද මගේ සල්ලි ටික ගසා කෑවන්නේ. මම වංචාවක් කරා. ඇයි මිනිස්සු එහෙම කරන්නේ? මොනතර අසාධාරණයක්ද ඒක? ඔන්න ඔය කෙනෙක් පිටින් අහන් ඉන්න ශ්‍රේෂ්ඨාධිකරණය. හැබැයි ධර්මාධිකරණය ඔබට කියනවා ප්ලීස් don't waste my time. මම කල්නාස ගන්න බෑනේ නේද? දොබ හොඳට තේරුම් ගන්න. එංගතනේ ඔබට යන්න ඕනේ ධර්මාධිකරණයද ශ්‍රේෂ්ඨාධිකරණයද කියලා ප්‍රශ්නයක් වෙච්චලාට. ඔබට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ඕන නම් පින් ඉස්සලා පොඩ්ඩක් ධර්මාධිකරණේ පැත්තේ වාහනේ පොඩ්ඩක් නවත්තලා බලන්නකෝ. චුට්ටක් යන ගමන්. හරි යන ගමන් පොඩ්ඩක් එතන වාහනේ නවත්තලා. කොහෙද ධර්මාධිකරණේ ගාව? පොඩ්ඩක් ඒ උසාවියේදී ගිහිල්ලා ඒ නරුව පොඩ්ඩක් කතා කරලා බලලා පින් උතුණ ඊට පස්සේ වාහනේ නැගලා ආයන්නකෝ. ශ්‍රේෂ්ඨාධිකරණයට. මොකද සමහරවල් පින් උතුණ ඔබ ධර්මාධිකරණයට ගියාට පස්සේ ඔබට ආයේ ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ඕනේ නැහැ කියලා හිතේ. මොකද බස ආධාරණයක් වුණා මට අසාධාරණයක් වුණා බලන්නකො මට අසාධාරණයක් කරා කියලා කියන කතාවට දෙන්නතනි කදිම උත්තරයක් හම්බේ ධර්මාධිකරණයේ ගාව නැතුණා. ආන එතන පොඩ්ඩක් ඔළුව දාගෙන ගියා නා. ඔබට එතන උත්තරයක් හම්බේ. ආන ඒකයි පින්වතුනි අද අපි ගැහුවට ගහන්න නැත්තේ. අපි බැන්නට බයින් නැත්තේ. මොකද ඒ සිදුවෙන හැම දෙයක්ම පින්වතුනි සර්වසාධාරණයි. සර්වසාධාරණයි. අපිට පින්නේ කොච්චර දොස් කියලා දිනනවද මිනිස්සු? අපි ධර්මයේ විකෘති කරනවා කිව්වා. අපි මේ ආරාමෙට ගහන කට්ටිය, පිරිමි කට්ටිය එක තරම් ඇවිල්ලා ස්වාමින් වහන්සේලා විවිධාකාරයේ සාසනික විරුද්ධ වැඩ කරනවා කියලා කිව්වා. අපිට එක එක ආකාරයේ පින්වතුනි චෝදනා කරා. මට ඒලයි මතක් වුණේ පින්වතුනි මං මේ කටින් කොච්චර නම් මේ ලෝක සත්‍ය අර චෝදනා කළාද කියලා අසාධාරණ විදිහට නොකරපු වැඩි කොච්චරකට නම් පින්වතුනි මම මේ කට අරින් නැද්ද කියලා අනිකයට අපහාස කරන්නේ. ආන් ඒ නිසා පින්වතුනි ඒ කිසිම කම්ප්ලේන් එකක් අරගෙන අපි රේස් අධිකරණයට ගියේ නැහැ. ඇයි? ලෝකේ ලාභය, කීර්තිය, ප්‍රශංසාව ලබන ක්‍රම එකක්. නිවනට යන ක්‍රමේ තව එකක්. නිවනට යන්න ධර්මාධිකරණයේදී තමන්ගේ නඩු විසඳ ගන්නවා. ලෝකෙ පවතින ඕන අය ශ්‍රේෂ්ඨ අධිකරණය ගාවට ගිහිල්ලා තමන්ගේ නඩු විසඳ ගන්නවා. ඔබ එකින් එක පින්දින කල්පනා කරලා බලන්න ඔබේ ජීවිතයේ සිදුවෙන සිදුවීම්, සිදුවෙච්ච දේවල්. දැන් ඒකයි මම ඔබට කලින් කිව්වේ. අර නෝනට ගෙදර මිනිස්සු ගහනවා. ඉදිමෙන්න ගහනවා. ඒ නෝන කියන බලන්න මේ මනුස්සයා මට කරන අසාධාරණේ අරන් යන්න බලන ওই නඩුව ධර්මාධිකරණයෙන් මොකද කියන්නේ? Don't waste my time. එනවා මම ගාල්නස් යන්නේ නෑ. ඇයි? ඉතින් උඹ ගැහුවා නම් දැන් උඹ ගුටි කන්න එපායි. ගැහුවා නම් ගුටි කන්න එපායි. බැන්න නම් දැන් බැනු ගන්න එපායි. අඬු කැඩුවා නම් දැන් අඬු කැඩෙන්න එපායි. තුවාල කරා නම් තුවාල වෙන්න එපැයි. දුන් දේ ලැබෙන්න එපැයි. ගත දේ දෙන්න එපැයි. ඕක ඇයිල මට කියන්න. කියන්නත් දෙයක්ද? අන්න ඕක තමයි මට උත්තරයක් විදිහට දෙන්න තියෙන්නේ. හැබැයි ඕක ශේෂාධිකරණය කරන් ගියොත් පින්වදනේ එන්න කියන්නේ මනුස්සයත් ඒ නඩු විසඳන විදිහ සම්පූර්ණ වෙනස් කරනවා. හැබැයි ඒ නඩු විසඳන කොටත් විසඳෙන්නේ ධර්මාධිකරණයේදීම තමයි. මොකද ඒ නඩු විසඳද්දී පින්දුන අපිට මේ මනුස්සයර එන්න කියනවා. ඒ මනුස්සයර එන්න කියලා ඒ මනුස්සයව අවුරුදු 20ක් හිර දඬුවමකට යටත් කරන බරපතල වැඩ සහිතව. ඒ මනුස්සයා යනවා දැන් ආයේ මේ මට අසාධාරණයක් නේ මං එච්චර දෙයක් කරේ නෑනේ අවුරුදු 20ක් බරපතල වැඩ සහිත මට දඬුවම් දෙන්නේ මං අවුරුදු 19ක් වගේ නම් කමක් නෑ අවුරුදු 20ක් යා දැන් මැසිවිලි නගනවා මට අසාධාරණයක් වුණා කියලා අරන් යන්න බෑ ධර්මාධිකරණයට මොකද කියන්නේ don't waste my time hey කරා නම් දැන් කරනවා දුන්නා නම් ලැබෙනවා ගත්තා නම් දෙන්න වෙනවා ගැහුවා නම් ගුටි කනවා හිර කරා නම් හිර වෙනවා එතනින් එහාට යන්න තැනක් නැහැ නේද පින්වතුනි එහෙනම් ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඒ නඩු විසඳීම තුලත් පින්වතුනි ඇත්තටම උනේ ධර්මාධිකරණයේ නියෝගය තමයි එහෙන් බැලුවාම ඇත්තම ධර්මාධිකරණයෙන් තමයි තියෙන ශ්‍රේෂ්ඨාධිකරණයටත් නියෝගය දෙන්නේ මෙන්න මේ විදිහට නළු විසඳන්න කියලා. දැන් මේ කියන කතාව හැබැයි ඔබ බොහොම බුද්ධිමත්ව ගන්න. මේ මම මේ කතා කරන මේ නඩු විසඳන ක්‍රමයක් ගැන එහෙම නෙමෙයි ඔබට තේරෙනව නේද මම මේ කියන දේ. මම දන්නේ නැහැ නඩු විසඳන ක්‍රමය මොකක්ද කියලා. මම නීතිඥවරයෙක් නෙමෙයි. නමුත් මම එක දෙයක් දන්නවා පිළිඳනේ. මේ විශ්වයේ නඩු විසඳන ක්‍රමයක් තියෙනවා. ඒක තමයි අපිට මං ගිය සතියේ කිව්වේ. ගත්තොත් දෙයක් දෙන්න වෙනවා, දුන්නොත් දෙයක් ලැබෙනවා. ඒක තමයි මේ විශ්වයේ තියෙන පිටින නීති පොතේ ලියවිලා තියෙන කාරණා. ඒ ඔච්චරයි තියෙන්නේ. විශ්වයේ නීති පොතේ. ගත්තොත් දෙයක් දෙන්න වෙනවා, දුන්නොත් දෙයක් ලැබෙනවා. ඕන්නෝයි නියෝගයේ යටතේ සීළු නඩු විසඳන්න කියලා ධර්මාධිකරණයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට නියෝගයක් නිකුත් කරලායි තියෙන්නේ. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කවුරුත් ඒක දන්නේ නැති වුණාට. ඒක තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් අල්ලපුගෙදර මිනිහයා මිනිහක් මරනවා, මේගෙදර මිනිහයා පෝර කෙරණීම වෙනවා. අරන් යන්න බලන්න ධර්මාධිකරණයට නඩුව. මන් නෙමෙයි ඒ මිනිහයා මැරුවේ. ඇයි මාව මේ දනුවමට ලක් කරලා තියෙන්නේ? Please don't waste my time. යන්නේන් කල්නාස් ගන්න නැතුන. ධර්මාධිකරණයෙන් කියයි අපි තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට දුන්නේ ඔය නියෝගේ ක්‍රියාත්මක කරන්න කියලා. දැන් ඔබ මගෙන් අහන්න එපා. එතකොට ඔබ වහන්සේ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යමක් කිව්වොත්, ඒ කියන්නේ නඩු තීන්දුවකින් යමක් කිව්වොත් ඒක අභියාචනා කරන්න එපා කියලාද අපේ හඳුරු කියන්නේ? නෑ පිංගුදින්, මම මේ කතා කරන්නේ ලෝක ජීවිතේ හැටි ගැන නෙමෙයි. ඔබට ශ්‍රේෂ්ඨාධිකරණයට බැරි නම් ඇමරිකාවේ ජනාධිපතිතුමා ගාවට හරි ගිහිල්ලා ඔබට වෙච්ච අසාධාරණේ කතා කරගන්න ප්‍රශ්නෙන්නේ නෑ. මම මේ කියන්නේ වෙන කතාවක්. මම මේ කියන්නේ ඔබට නිවනට යන්න ඕන නම් ඔබ දේවල් ගැන හිතන්න ඕන විදිහ මොකද්ද කියලා. නිවන කියලා කියන්නේ මේ හිතන විදිහ වෙන ශක්තිය දීම. ඔබ හිතන විදිහ වෙනසක් සිදු වුණා නම් පින්න ඔබට දැන් තේරෙනවා මේ ලෝකයේ අසාධාරණ කවර කවදාක සිද්ධ වෙලා නැති බව. අසාධාරණයක් සිද්ධ වෙලා නැත්තම් දැන් මෙන්න මේකේ දෙවෙනි කොටස. මේකත් බොහොම වැදගත් කොටසක්. ඒ වගේම ඔය ටික ඔබ තේරුම් ගත්තා නම් මෙන්න ඊළඟ කොටස එකේ. අසාධාරණයක් සිද්ධ වෙලා නැත්තම් එහෙනම් ඒ කියන්නේ වෙන හැම දෙයක්ම අපි කටපියාගෙන ඉන්නද කියන බාස. මගේ දරුව දෙන්නෙක් ඉන්නවා. අයියා මල්ලිට ගහනවා. මේ අපිට කරන් දෙයක් නැහැ ඉතින්. ධර්මාධිකරණයට කියලා බැලුවාම ගැහුවා නම් කන්න එපැයි. දැන් ඉතින් බලන් ඉන්නයි තියෙන්නේ. එහෙමද? නැතනම් පොඩි පුතාර කියන්නේ පුතේ අයියා ගහයි කරන් දෙයක් නැහැ ඉතින් පුතා ගහපු නිසායි කන්න වෙන්නේ අද. ඒ නිසා ගුටි කකා හිටපන්. ඒකද දැන් පොඩි කාර කියලා දෙන්න තියෙන්නේ? නෑ 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 නෑ. ප්‍රායෝගික නිවන් මාර්ග මිස මොඩර්න් නිවන් මාර්ග නෙමෙයිනේ මේ. මෙතන තියෙනවා අපේ ඉඳලා මේ පොයින්ට් එකක් හොඳට තේරුම් ගන්න. මේ බුද්ධිමත් මිනිසුන්ට මම මේ කතා කරන්නේ. මෙන්න මෙතනයි පින්න ඕකේ කාරණා තියෙන්නේ. අර අතවැදිච්ච කතාව ගමුකෝ. එයා පැතින මිනිස්සයා ඔබට ගැහුවද නැත්නම් එයාගේ අත ඔබේ වැදුනද කියන පින්වතුනි ඇත්තම වැදගත්කමක් තියෙන කාරණාවක්. ඔබට ඔබ හිතලා කි වැදගත් නැහැ කියලා. නෑ වැදගත් නැහැ කියලා කිව්වේ නෑ. ඔබේ පැත්තෙන් බැලුවොත් වැදගත් නැහැ. ඔබට වැදගත් නැහැ. ඔබට වැදගත් නැත්තේ ඇයි? ගැහුවා වුණත් වැදුණා වුණත් ඔබට ආවේ ඔබේ විපාකයක්. හැබැයි ඔබ සීල ප්‍රාණ භූතයෙන් කෙරෙහි හිතානුකම්පිතව කටයුතු කරන කෙනෙක් නම් මේ ලෝකයේ සීල සත්වෙන්ට යහපත වේවා කියන අදිෂ්ඨානයෙන් ජීවත් වෙන කෙනෙක් නම් පින්වතුනි දැන් වැදගත් එයා ගැහුවද අත වැදුණද කියන එක. ඇයි පින්වතුනි ඔබට ඒ කොටස අයිති නැති වුණාට මොකෝ එයාගේ අතින් සමහරට වැරදක් වුණා නැත්නම් වරදක් කළා. ඔබට අවස්ථාවක් තියෙනවා එයාට උදව් කරන්න. ඔබට ඇති මෙතන කාර්තාවයක් නෑ පින්වතුනි. ඔබේ පැත්තෙන් බල්ල නෙමෙයි මම මේ මේ ටික දැන් ඉතින් ඉහට කතා කරන්නේ. අනික් කෙනාගේ පැත්තෙන් බල්ලා. මොකද එයා පින්වතුනි ඔබට ගැහුවා නම් දැන් එයාත් මොකද කරගෙන තියෙන්නේ? ගුටි කන්න විපාකයක් හදාගෙන. ආන්නේ මනුස්සයා ගැන අනුකම්පාවෙන් පින්වතුනි ඔබට පුළුවන් ගිහිල්ලා අහලා බලන්න යාළුවා. ඔයාගේ අත වැදුනද නැත්නම් ඔයා මට ගැහුවද? මං ඔයාට ගැහුවා. හරි. පස්සෙලා එලා කියන්නේ බබන ආයිගයි පස්සෙලාට ඒ කරපු වැඩේ තියෙන වැරද්ද එක්ක ඔබ හරි නැත්තම් එයාගේ ගුරුවරේ කරා හරි ඒ වැරද්ද පෙන්වලා දෙයි. ඇයි මේ එහෙම කරන්නේ? අනුකම්පාවට. මෙත්තාවෙන් කරුණාවෙන් මුදිතාවෙන් උපේක්ෂාවෙන් නම් කරන්නේ වැරද්ද පෙන්වලා දෙන්නේ නැති එක දැන්ට. ඉතින් ඒ වෙලාවේ තරහෙන් නම් හිටියේ උපේක්ෂාවට තමයි ලක් කරේ ඒ මොහොතේ. නමුත් පස්සේ එක්ක ඔබම ගිහිල්ලා කියනවා මචං ඒ වෙලාවේ හොඳ නැනේ ගහන්න කාටවත් නේද? මගේ අතම තුවාර වැරදි වෙලා තියෙනවා. නමුත් ගහපික හොඳ නැහැ. අපි ආයේ වගේ දේවල් නොකරේ. ඔබටම පුළුවන් කියලා කතා කරන්න. එහෙම නැත්නම් තව කෙනෙක් හරහා අඩුදව් කරන්න. හැබැයි ඒක කරන්න පිටුතුනි ඔබට වැලි කැටයක තරන්දයක් වතුර බින්දුවක තරන්දයක් මේ අංශු මාත්‍රයක තරන්දයක් පින්දුනි ඔබට බලාපොරොත්තු වෙන්නේ මේ මොකද ඔබට ගැහුවත් එකයි වැල්මත් එකයි ඔබට ආවේ ඔබේ විපාකයක් ලෝක සත්‍යය ගැන අනුකම්පාවෙන් ඔබට පුළුවන් පින්දුනි ගැහුවද වැදුනද කියලා හොයලා බලලා ආන් ඒ කෙනා ගැන අනුකම්පාවෙන් එයාට උදව් කරන්න ඔබට යාගෙන අනුකම්පාවක් නැත්නම් පින්දුනි එතනින් එතනින් යාට හොයන්න යන්න එපා ගැහුවද වැදුනද කියලා. අනුකම්පාවෙන් විතරයි එතනින් එහාට ඒ කාරණාව කරන්නේ. ඔබේ පැත්තෙන් බැලුවොත් ගැහුවද වැදුනද කියන එක අකාර නැහැ මාත්‍රයක්වත්. එහෙනම් වැරදිලාද කෑවේ නැත්නම් උදුරගෙනද කෑවේ? මොකද කරන්නේ? මොකද පින්දුනි අනිත් පැත්තෙන් බැලුවාම එයාගෙන අනුකම්පාවෙන් නම් බලන්නේ දැන් ඔබ ශ්‍රේෂ්ඨාධිකරණ කියන අවස්ථාවෙන් නැන්නේ. මොකද මේ නඩුවක් කියන්නේ නැවද නැද්ද කියන එක තමයි මේක මේ තුන තීරණය වෙන්නේ. ඔබ අසාධාරණයක්ද මේ සාධාරණයක් අසාධාරණයක්ද මේ හොයන්නේ? ඔබ පිළිගත්ත නම් පින්දුනි මෙතන සාධාරණයක් වෙලා තියෙන්නේ කියලා. එතනින් එහාට අනික එකකට සාධාරණයක් කරන්න දැන් ඔබ බලන්නේ. එහෙනම් ඔබේ බත් එක වැරදිලා කෑවද නැත්නම් ඔබෙන් උදුරගෙන කෑවද කියන එක හොයන්න ඕනේ එකම එක හේතුවක් මතයි. තව කෙනෙක්ගේ බත්පත උදුර ගත්තොත් ආන් ඒ කෙනාට වෙනවා වැඩක්. ආන් ඒ නිසයි. තථාගතයන් වහන්සේ අදිෂ්ඨාන තිබ්බ පින්තුනේ ඒ පැණි කැවුම හැරෙන්න අනෙක් කිසිම දෙයක් ඒ උපාසිකාවට නොපෙනේවා කියලා. උන්වහන්සේට වෙන ප්‍රශ්නයක් ගැන හිතලා නෙමෙයි. තථාගතයන් වහන්සේ නමකට පූජා කරපු දානයක් උන්වහන්සේගේ අවසරයකින් තොරව ගත්තොත් ඒකෙන් ඒ උපාසිකාවට වෙන අවඩේ ගැන මන ගැන කල්පනා කළා. එහෙනම් පින් ඔබ යම් වෙලාවක සාධාරණේ අසාධාරණේ බලනවා නම් ඔබ ඇත්තටම බලන්න ඕනේ ඔබේ පැත්තේ සාධාරණේ අසාධාරණේ නෙමෙයි. මොකද ඔබේ පැත්තේ හැමදාම සිද්ධ වෙන්නේ මොකක්මද? සාධාරණයක් තමයි සිද්ධ වෙන්නේ. ආයේ ඒ නඩුව විසඳන්න දෙයක් නැහැ. විසඳිච්ච නඩු තීන්දුව තමයි පින් ඔබ ගාවට එන්නේ. මොකද ඔබට යමක් වුණොත් අතක් වැදුනා කියලා කියන පින් ඒ නඩුවක් විසඳිලා ආපු තීන්දුව. අතවදින්න කියලා. ඒ කියන්නේ ස්පර්ශය තමයි පින් ඔබට ආපු තීන්දුව. බර්ගන්. ඔබට බත් පිඟාන කහිමි වුණා. පින්දනි ඒක ගැන සාධාරණ සාධාරණ හොයන දැන් නැහැ. ඒ සාධාරණ අසාධාරණ විසඳලා තමයි ඔය ආපු තීන්දුවක් ඔය තියෙන්නේ. දවසක් බඩගින්න ඉන්නේ කියලා. ඔබට තියෙන්නේ දැන් නඩු තීන්දුව බාර ගන්න. ඔබ නඩු තීන්දුව බාර ගන්න. ආය ඔබට ආපු තීන්දුව ගැන ඔබට ආයි කම්ප්ලේන් කරන්න දෙයක් නැහැ පින්තුනේ. ගොහරිද බාරන් යන්නේ? ධර්මාධිකරණයද? එකම උත්තරයි ධර්මාධිකරණේ හැමදාමත් දුන්නේ. මොකද්ද? Don't waste my time. කල්නාසිකන් බයන්. ඇයි? ගත්තොත් දෙයක් දෙන්න වෙනවා දුන්නොත් දෙයක් ලැබෙනවා. එච්චරයි නීතියර තියෙන්නේ. නීති පොතේම තියෙන එච්චරයි. ගත්තද? ඔව්නේ. ඉතින් එහෙනම් දෙන්න හැනමනේ. අහන්න දෙයක් නැහැ. ගත්තද? නැහනේ. බොරු කියන්නේ බය යන මනුස්සයන්. මොකද ඇයි එහෙම කියන්නේ? මොකද ගත්තේ නැත්තම් අහිමි වෙන විදිහක් නැහැ. ඒ නිසා කොහොම නඩු කියන්නේ ඉතුරු වෙන්නේ නැහැ මොකද? මොකද හැමදාම සාධාරණයක්මයි සිද්ධ වෙන්නේ. මේ ලෝකේ සාධාරණේ විතර නම් පින් සිද්ධ වෙන්නේ. අධිකරණයක ඕනේ. සාධාරණේ විතරම නම් සිද්ධ වෙන්නේ. අධිකරණය කොහොමද? අනේකයි කියන්නේ. මේ ධර්මාධිකරණයට ඔබ යන්න අවශ්‍ය නැහැ. ඒක waste of time. මොකද සාධාරණේ විතරමයි සිද්ධ වෙන්නේ. කවදාකවත් අල්ලපු විතර මනුස්සයා කරපු කර්මෙට ඔබට විපාක සිඳින්න සිද්ධ වෙන්නේ නැහැමයි. එහෙනම් ඔබ කරන කර්මෙට කවදාකවත් වෙන කෙනෙක් විඳින්නේ නැහැමයි. තමන් කරගත් දේවල් තමන් තමයි. එහෙනම් කාටද බා සාධාරණ කතා කරන්නේ? ඔබ ගැන ඔබේ පැත්තෙන් දින සාධාරණ අසාධාරණේ හොයන්න යන එපා. එකපා තනි මෝඩකමක්. තනිකර මෝඩකමක්. සාධාරණේ අසාධාරණේ බලන්න පින්න අනික් කෙනාගේ පැත්තෙන්. ඒ කිව්වේ එයාට සාධාරණයක් කරලා දෙන්න. සාධාරණයක් කරලා දෙනවා කියලා කියන්නේ පින්නේ මෙත්තාවෙන්, කරුණාවෙන්, මුදිතාවෙන්, උපේක්ෂාවෙන් යාර සංග්‍රහ කරන්න. යාර යහපතක් කරලා දෙන්න, සාධාරණයක් කරලා දෙන්න. අන්න ඒකට ඇහුවට කමක් නැහැ යාළුවා. ඔයා වැරදිලා තේ බත් පිඟාන ගත්තේ. නැත්තම් ඇත්තටම ඔයා දැනගෙන දේ බත් පිඟාන ගත්තේ. අනේ ඇත්තටම මම මේ කියන්නේ වැරදිලා වුණේ. හරි. එහෙනම් ඩොබ්බර්. මං මේ වෙලාවේ මං හිතෙත් කේන්තියෙන් හිටියවත් එක්ක මං ඒකයි මගේ බත් පිඟාන ගත්තේ. අන්තිමට මං කෑවෙත් නැහැ. මං නරක් වුණා. ඊට පස්සේ මට කන්නත් බැරි වුණා. හරි. ඒ ඩොන්ට් වරි. හැබැයි ඒ වගේ දේවල් වෙන එක ඇත්තට හොඳ නැහැ යාළුවා. මොකද අන්තිමට මට එන්න තියෙන විපාකයකට ඔයා අත උස්සගත්තනේ. මම කරගත් විපාකයක් මන්ට ආවේ. හැබැයි ඔයා නේද ඒ විපාකේ අද්දලා දුන්නේ. එහෙනම් මගේ පව්කාන්දමක් වුණා නේද? අහගෙන පාප කර්මයක් ඔයා හරහා ආවනේ. අපරාධනේ යාළුවා. ඒ නිසා ඒ වගේ දේවල් වලට මැදිහත් නොවීන තරමට හොඳයි මිත්‍රයා. අන්න දෙන්නේ යාගේ පැත්තට ඔබ සාධාරණයක් ඉටු කළා. ඒ කරේ මෙත්තාවේ, කරුණාවේ, මුදිතාවේ. දැන් එහෙනම් කල්පනා කරලා බලන්න. දෙවිදින ජීවිතයේ දේවල් සිද්ධ වෙයි. විවිධාකාරයේ සිදුවෙයි. දැන් මම ඔය කතා කරේ නෙගටිව් පැත්ත විතරයි. පොසිටිව් පැත්තත් ඒ වගේම තමයි. නමුත් ඒ පැත්ත ගැන වැලේ ලොකුවට ඔබට කියන්න දෙයක් නැහැ ඇත්තටම. මොකද ඔබ ඒ වෙලාවට සාධාරණ අසාධාරණ හොයන්නේ නැන්නේ. මොකද ගොඩාක් දුරට පින්වතුනි, තමන්ට යමක් ලැබුණාම මිනිස්සු කියන්නේ මොකද? ඉතින් අපි පින් කරන මිනිස්සුනේ. අපිට ලැබෙන්නේ නැතු කාට ලැබෙන්නේ? මේ අපි වගේ මේ ඉතින් හැමෝටම හොඳ යහපත කරගෙන ඉන්න මිනිස්සුන්ට ඉතින් මේ වගේ දේවල් වෙන්නේ නැත්තම් කාටද වෙන්නේ? නේ තමන්ට හැම කමක් ලැබෙද්දි ඒ ඔක්කොම තමන්ගේ තමන්ට තමයි පොයින්ට්ස් දාගන්නේ. එල සාමාන්‍ය ලෝක මිනිසුන් හැටිනේ. හැබැයි තමන්ට වඩා අසාධාරණයක් වෙදී දැන් කාටද ඇඟිලි දික් කරන්නේ? ඒක අනික්කයි. තමන්ට යමක් කමක් ලැබෙද්දි ලාභයක් සාධාරණයක් වෙද්දි ඉතින් අපි වගේ ඉතින් කාටවත් නිගා කිංසාවක් කරදරයක් නොකරන මිනිසුන් ඉතින් ඔය වගේ දේවල් වලින් ලැබෙන ගන්න දෙයක් නැහැ. අනะ තමන්ගේ පැත්තට දාගන්නවා. හැබැයි තමන්ට අවඩක් වුණා කියලා හිතාගන්නේදී තමන්ට අසාධාරණයක් වුණා කියලා හිතාගatti අන වල්කී පාග ගන්නවා. ඒ නිසා තමයි පින්තුනි මම ඒ පැත්ත ගැන ඔබට අද ફોકસ කරලා කතා කරේ. මොකද ගොඩක් දුරට පින් අපි වරදින්නේ පටල ගන්න ඕන ওই තැන්වල. පැටලලා වැටෙන ඕන ওই තැන්වල. ඊටස හොඳටම තුවාල කරගන්නවා. අපරාධය. මොකද අන්තිමට සර්ව සාධාරණයක් වෙලා තියෙන වෙලාවක පින්විතනි ඔබ ගිහිල්ලා අසාධාරණේ විසඳන්න අසාධාරණයක් වුණා කියලා හිතාගෙන ඒක විසඳන්න ගියාම ඔබ ඊට පස්සේ කරන්නේ මොකද්ද? ඔබට අසාධාරණයක් කරගන්න එක. කොහොමද මුනේ? ගන්නර බත් පිඟානේ කතාව? මේ හොඳට තේරුම් ගන්න පින්විතනි ඔබේ ජීවිතේට ආයේ පුදුම වර්ණ දේවල් මේවා. මෙයා පුදුම වර්ණ දෙයක් මේව හරියට තේරුම් ගත්ත නම් මිනිස්සු සතර පායට යන්නේ නැතුව බේරෙන යන්තම්. ඊට පස්සේ නිවන් දකින්න දහමක් අහලා ඒගොල්ලෝ තමන්ගේ නිවන කරගන්නවා. මොකද මේ දේවල් වලින් පින්දුන ඔබ සතර පායට වැටෙන්නේ නැතුව බේරෙන්න අවශ්‍ය කරන පුදුම වැටක් මේ ගහලා දෙන්නේ. ඒවල වටිනාකම තේරුම් අරගත්ත පින්වතුන් ඒවා හොඳට අවබෝධයටපත් කරගන්න උත්සාහ ගන්නවා ඇති. දැන් බලන්න. බත් පිඟානේ උදාහරණයක් ගන්න පින්වතුනි. ඔබට එන්න තිබ්බ බඩගින්නක් බඩේ ගින්නක්. හරි, ඔබට එන්න තිබේ බඩේ ගින්නක්. ඒ විපාකය ඔබට බහින්න නම් පින්වතුනි, එක්කෝ ඔබට ඔබේ බත්පිඟාන උදුර ගැනෙන්න ඕනේ, එහෙම නැත්නම් වැරදිලා ඔබේ බත්පිඟාන කවුරු හරි ගන්න ඕනේ. ඔය දෙකෙන් එකක් සිද්ධ වෙන්න බෑ. නමුත් ඔබට අදාල නෑ නේද කෝකද කියලා? මොකද ඔබට එන්න තිබේ බඩගින්නක්. බඩගින්න ආවනේ දැන්. බඩගින්න වෙනසක් සිද්ධ වුනේත් නෑනේ. වැඩි බඩගින්නකුයි පොඩි බඩගින්නකුයි එහෙම එකක් සිද්ධ වුනේ නෑනේ. එහෙනම් ඔබේ පාර්ශවයෙන් ඒක අදාල නෑ මොකද උනේ කියලා. හැබැයි ඔබ ඒක විපාකයක් විදිහට බාර ගන්නේ නැතුව ඔබට අසාධාරණයක් වුණා කියලා ඔබ හිතාගත්තොත් තව කෙනෙක් ගැටින් දැන් ඔබ මොකද කරන්නේ? දැන් මම කියන්නේ ඔබ කරන දේ. ආන්ගේ අනෙක් පුද්ගලයා පින්වතුනි පෙර අවස්ථාවක කාට හරි බැනලා තියෙනවා. නැත්තම් කාට හරි ගහලා තියෙනවා. හරිද? එහෙනම් එයාට දැන් ගුටි කන්න විපාකයක් එන්න නියමිතයි. නැත්තම් එයාට බැනුම් අහන විපාකයක් එන්න නියමිතයි. ඔබ මොකද කරන්නේ මේ වෙලාවට? ඔබ ටග් ගාලා පින්නකට කාන්දමක් ගන්නවා. මොන කාන්දමද මේ? තඩි පව් කාන්දමක්. අරගෙන පින්නතුනි ඒ මනුස්සගේ විපාක ශක්තිය පැත්තට හරව ගන්න ඩිෂෙන්ටන හරවනවා වගේ. තනකර එයාගේ කරගෙන තියෙන පාප ශක්තිය ඔබ ඇන්ටනාව හරව ගන්නවා වගේ අර කාන්දම හරවගෙන පින්නේ ස්විච් එක ඔන් කර ගන්නවා. දැන් ඒ මනුස්සයා කරගත ඔක්කොම පව් ටික අනෙක් කෙනෙක්ට ගහලා තව කෙනෙක්ට බැනලා ඒ ටික ඔක්කොම ඇද ඇද පින්නතුනි අර මනුස්සයාට දෙනව ඔබ හරහා. ඒ ඔබ හරහා දෙනකොට ඔබට මොකද වෙන්නේ? අන්න පින්නතුනි ඔබ අපහු සැරයක් ඒ පාපයට අත උස ගන්නවා. දැක්කද? සාධාරණේ හොයන්න ගියාම ඔබට අසාධාරණේ වෙන හැටි. ඒ කියන්නේ අසාධාරණයට විරුද්ධව ඔබ නැගී සිටිනකොට පින්වතුනි තමයි ඔබට අසාධාරණේ වෙන්නේ. දැන් මේ ඔබ හොඳට තේරුම් ගන්න පින්වතුනි. හැබැයි මේ කැලේ විතරක් අරගෙන කෙනෙක් වෙනම උපුටලා ගත්තද බලන්න හඳුරු කියන කතාව. අසාධාරණ විරුද්ධව නැගී සිටීම ඔබට අසාධාරණයක් වෙනවලු. අම්ම මුණ්ඩ ගිනි තියන්න එපා මේ කියන බොරු බේගල් වලට කියලා කෙනෙක් කියයි පින්වතුනි. ඉතින් මුළු දේශනාවම අහන්න නැත්තම් මේ කියන කාරණාව තේරෙන්නේ නැහැ මොකද මම මේ කිව්වේ කියලා. නම මේකේ තියෙන පරම ගැඹීර හරය තේරෙන්න නම් පින්වතුනි ඔබ මුලින්ම මේ දේශනාව අහගෙන ආවෙන්න ඕනේ. ඒ නිසා ඒ කොටස විතරක් කවලා දෙන්න එපා කාටවත්. තේරුම් ගන්න මේ මනුස්සයා නිකන් සතර පහේ පාර කපලා දෙන්න එපා කාටවත්. ඔබ එහෙම කරන්නේ නැහැ. නමුත් සමහර මිනිස්සු හිතනවා එහෙම කරන්නේ. මොකද ඒ මිනිස්සු හිතනවා තාම මනුස්සයෙක්ගේ පව්කාන්දමක් වෙන්නේ. ඒකයි වැඩි. සමහරව මගේ පව්කාන්දම් වෙන්නේ හිතන්නේ නැති සමහර මිනිස්සුන්ට. එහෙනම් මොකද වෙන්නේ බින්ද? ඔබ අසාධාරණ විරුද්ධව නැගී සිටිද්දී මොකද මේ විශ්වය සංකර වෙන්නේ මොනවා විතරද? සාධාරණ විතරයි සිද්ධ වෙන්නේ. ඔබ ගුටි කෑවේ පින්දින ඔබ ගහපු නිසායි. එහෙනම් සාධාරණයක් සිද්ධ වුනේ. නොගහපු මිනිස්සේ කවදාකවත් ගුටි ගහලා නැහැ. නොබැනපු මිනිස්සේ කවදාකවත් බැනුම් අහලා නැහැ. අනිකෙනාට ගරහපු නැති මිනිස්සෙක් පින්දින කාටවත් කවුරුත් ඒ මිනිහට ගරහලා නැහැ. අන්න එහෙම එකක් නෙමෙයි. ඒක තමයි මේ විශ්වයේ තියෙන සාධාරණේ. එහෙනම් ඔබ අසාධාරණයක් කියලා යමක් හිතලා ඒ ඔබ හිතාගත කරසක් විතරයි නේ. අර මං කිව්වේ තින අත වැදුනා. ඇහුවාම මේ මොකද උනේ? මං ගැහුවා ඇයි මොකෝ? ඈ මම නම් ඉතර කියන්නේ. දැන් මේ වැදිලා ඔබ හිතාගත ගැහුවා කියලා. ඊට කලින් ගැහුවා. මොකෝ ගැහුවේ? නෑ නෑ සෝරි මේ වැදුනානේ. ආ එහෙනම් කමන්න. මේ ඇත්තටම ගහලා ඔබ හිතාගන්න වැදුනා කියලා. දැන් අපිට ප්‍රශ්නයක් නෑ නේ. එහෙනම් තනිකරම ඔබේ හිතේ තියෙන ප්‍රශ්න විතරයි නේද ඔය තියෙන්නේ? ඉතින් ඔබ හැම එකටම හිතාගත්ත නම් හරිනේ බින්න වැදුනා කියලා. ඒක නේද ඔබ වහන්සේ කියන්නේ මනුස්සයෙක් කියලා මට ගහගෙන ගහගෙන ගහන මට හිතාන්නේ වැදෙනවා 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 කියලා. ඒක ඔබ වහන්සේ කියන්නේ. අන්‍යයි ලැබු පනිසාන්‍ය නිබ්බාන ගාමිනී. පින්වතුනි අඟුලිමාල මහරහතන් වහන්සේට ගල් ගහද්දි මිනිස්සු මං කියන්නේ උන්නහතර හිතච්ච දේ. මට හිතෙන විදිහට උන්නහතර හිතච්ච දේ මං කියන්න. වැදෙනවා. ආය වැදෙනවා. ආය වැදෙනවා. ආය වැදෙනවා. මුගලන් මහරහතන් වහන්සේට පින්දින හොරු 500ක් ඇවිල්ලා ඇට කට කුඩු වෙනකන් ගහද්දි මං කියන්නේ උන්නහතර හිතුණා කියලා මට හිතෙන දේ. ඇයි මං එහෙම කියන්නේ මට හිතෙන දේ කියලා? මොකද මහරහතන් වහන්සේලා මන්නේ මට උන්නහතර මානසිකත්වයේ ගෝචර නැහැ. නමුත් මං පොතපතෙන් කියවලා අසා දැනගත්ත දේ වලින් මට හිතෙන පින්දින උන්නහතර හිතු නැති. වදිනවා. 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 අන ස්පර්ශයක් වදිනවා. වේදනාව. ඒත් වදිනවා. මට හිතෙන උන්වහන්සේ මේ හිත නැද්ද කියලා. මොකද උන්වහන්සේ හැම අවස්ථාවකම දැක්කේ මං ගැහුවා එහෙනම් සමට වදිනවා. මං ගැහුවා එහෙනම් සමට වදිනවා. මං ගැහුවා එහෙනම් සමට වදිනවා. මං අම්මට දාතර ගැහුවා. දැන් මට වදිනවා. යතුරු හිලෙන් උන්වහන්සේ වැඩි ඇලියට ඇයි ඒ? ඇයි ඒ? සාධාරණයක් කරන්න. කාටද? අර හොරුන්ට. නැත්තම් මෙතන උන්වහන්සේ තිබ්බනේ කොසල් රජතුමා ගාවට යන්නේ. රජතුමනි මේ හොරු වගයක් ඇවිල්ලා මට ගහන බලන් ඉන්නවා. ඉතින් උන්වහන්සේ 이르දීෙන් අගතම්පත්. උන්වහන්සේ මෙහෙම කරද්දී යන්න තිබ්බ වඩින්න තිබ්බ රජතුමා ගාවට. ස්වාමීනි මෙන්න මේ වෙලාවේ හොරුවක කැවිලා මට ගහන බලන් ඉන්නේ මට 이르දීෙන් පේනවා ඒ බව ඔබ හසේ වැඩලා ඔබ හසේ ඇවිල්ලා නැත්නම් ඔබතුමා ඇවිල්ලා ඔබතුමාගේ සේනාව දාලා ඒ හොරු ටික අල්ලගෙන උන්ට දනුවන් දෙන්න පේදනේ මුගලන් මහරහතන් වහන්සේ දැක්කේ සාධාරණේ උන්වහන්සේ මේ ලෝකේ අසාධාරණ පේන්නේ නැහැ මොකද එහෙම එකක් වෙන්නේ නැති නිසා අර හොරුන්ට සාධාරණයක් කරන්න හැදුවා උන්වහන්සේ. මොකද AI අසාධාරණයක් කරගන්න හදාගත්ත නිසා. උන්වහන්සේ AI සාධාරණයක් කරන්න උත්සාහ කරා. හැබැයි කරන්න පුළුවන් වුණාද? බැරි වුණා. මම දැක්ක නැති පින්දින වෙන දේ එන. ඔබ අසාධාරණයට විරුද්ධව නැගී සිටියොත්. මා ආයෙත් මේ කියන්නේ පින්දිනේ හොඳ බුද්ධිමත්ව මේ කියන කාරණාව ගන්න. මම මේ කියන්නේ නඩු කියන්න එපා කියලවත් උසාවියන්න එපා කියලවත් ඒකක්වත් නෙමෙයි මේ නීතිඥ මහතුරුන්ගේ රස්සාවල් අහිමි කරන එහෙම කක් නෙමෙයි පින්නේ මේ කරන්නේ ඒ මහතුරු ඉන්නෝනේ උසාවි තියෙන්නෝනේ රටක ඉතින් රට පවතින්න එපයි නඩු තීන්දුව දෙන්න ඕනේ ඔබ වැරදි ඔබ නිවැරදි කියලා පින්නේ නඩු තීන්දුව දෙන්න ඕනේ ඒවා මේ රටේ තියෙන්න ඕන දේවල් ඒ රටේ තියෙන්න ඕන දේවල් මිසක් නිවෙන තියෙන්න ඕන දේවල් නෙමෙයි ඒ ඒ රටේ තියෙන ඕන දේවල් රටක පැවැත්ම උදෙසා අවශ්‍ය දේවල් අත්‍යවශ්‍ය දේවල් මම ඔබට කතා කරන්න පින්තුනේ නිවන ප්‍රායෝගික ලෝකයෙන් හැට නෙමෙයි මම කියලා දෙන්නේ ප්‍රායෝගික නිවනට යන හැටි ප්‍රායෝගික නිවන් මගේදී පින්තුනේ ඔබ අසාධාරණ විදිහට නෑ ගිහියොත් දැනුයි ඔබ ඔබට අසාධාරණයක් කරගන්න මෙච්චර ලවරුනේ සාධාරණයක් ආයෙත් මං කියන්නේ නිවන්නට යන ගමනේදී පින්වතුන් ඔබ අසාධාරණයක් කියලා හිතාගෙන ආන් ඒකට විරුද්ධව නැගී සිටියොත් ආන් ඒ වෙලාවේදී තමයි ඔබ ඔබට අසාධාරණයක් කරගන්නේ. එතකල් ඔබට අසාධාරණයක් උනේ නැහැ. එතකල් ඔබට උනේ සාධාරණයක් නැහැ. ඔය ගත්ත නිසායි දෙන්න වෙලා තියෙන්නේ. ඔය දුන්න නිසායි ලැබෙන්නේ. එහෙනම් සාධාරණද නැද්ද? හොඳට තේරුම් ගන්න පින්දු මම කියන කාරණා. හොඳ විශ්ලේෂිත මනසකින් හිතලා බලන්න. විවිධ උදාහරණ ඔබ ගන්න ඔබේ ජීවිතේ. ඔබ දැන් අවුරුදු 5ක් තිස්සේ බින්දින නඩුවක් කියාගෙන යනවා. දැන් ඊළඟ සතිය අහලා යන්න එපා. ස්වාමීනි මම දැන් අවුරුදු 5ක් තිස්සේ නඩු කියනවා. මොකද්ද මම කරන්න ඕනේ? මම නඩුව කියාගෙන යන්නද නැත්නම් නවත්තන්නද? Don't waste my time කියලා මටත් කියන්න වෙන වෙලාවට. ඕකට උත්තර දෙන්න නෙමෙයි මං ඉන්නේ. මහසංගරත්නේ ඉන්නේ ඔබ නඩු කියන්න ඕනද නැද්ද කියලා උත්තර දෙන්න නෙමෙයි පින්වතුනි. මහසංගරත්නේ ඉන්නේ ඔබ අසාධාරණ විරුද්ධව නැගී සිටියොත් ආන් ඒ වෙලාව ඔබ ඔබර කරගන්න අසාධාරණයි කියලා පෙන්වන්න දෙන්න. ඒ කියන්නේ ගැහුවොත් ගුටි කන්න වෙනවා කියලා පෙන්වන්න දෙන්න ඔබට ඉන්නේ. ගහනවද නැද්ද කියන ඔබට අයිති කාරණාව. තේරෙනවද මම ඔබට කියන්නේ? ගහන්නද එපාද ස්වාමීනි මගෙන් අහන්න එපා ගැහුවොත් මොකද වෙන්නේ ස්වාමීනි ගුටිකන් වෙනවා එහෙනම් ගහන්නද එපාද ස්වාමීනි ඒක ඔබට කයිති කාරණාවක් ඉතින් ගැහුවොත් ගුටිකන් වෙනවද ස්වාමීනි ඔව් එහෙනම් ගහන්නද එපාද ස්වාමීනි ඒක ඔබට අයිති කාරණාවක් ඔබ පෙන්නේ කොහොම කරකවල ඇහුවා මගෙන් අර ප්‍රශ්න උත්තරයක් ගන්න බෑ ඔහොම නෙමෙයි ඔබ ඔළුවෙන් හිටගෙන ඇහුවත් ස්වාමීනි දැන් ගහන්න දෙපාද ස්වාමීනි. ඒක ඔබට අයිති කාරණාවක්. ගැහුවත් ගුටි කන්න වෙනවා මහත්තයෝ. අපි ඉන්නේ මග පෙන්නන්න විතරයි. ඔබ තීරණය කරන්න ඕන යන මග. මම ඔබට පටන් ගන්න දෙම කිව්වනේ. ජීවිතේ මන් සම්දිගාව මහා සංගරත්නේ වැඩමවා තියාගන්න. ධර්ම රත්නේ වැඩමවා තියාගන්න. එතන ගහලා තියාගන්න. මේ මන් ජීවිතේ අන්තිම දවසයි කියලා. ඒ මග පෙන්වීමකේ තියෙන. ඔබ යන මග ඔබ තීරණය කරන්න. මේ පැතර ගියත් ජීවිතය ආසන්න සාද. මේ පැතර ගියත් ජීවිතය ආසන්න තව. හරිද බල? මේ පැතර ගියත්. නැන්නේ හරිද බල? මට සමා වෙන දෙන්නතු. ඔබේ ජීවිතය ගැන තීරණ ගන්න මට බැහැ. දැන් මම පැවිදි වෙන ඕනද නැද්ද කියලා මම ඔබෙන් අහුවේ. මම භාවනා කරන්නද නැද්ද එපාද? මම මග වඩන්න ඕනද නැද්ද කියලා මම ඔබෙන් අහන්නේ. මම ගිහි ජීවිතේ අතහැරලා දාලා පැවිදි වෙන්නද මම ඔබෙන් අහුවේ පින්වද? නෑ. මම ඔබෙන් අහුවන මොකද කියන්නේ? එක ඉතින් වටායිද කාරණාව මටත් ඒ ටිකම නෙමෙයිද ඔබට කියන්න තියෙන්නේ තම තමන් තීරණය කරගන්න ඕනේ තම තමන් කොහෙටද යන්න කියලා අපිට පරණ පුළුවන් මග යන ඒ මගේ ගියාම මොකද්ද වෙන්නේ කියලා විතරයි තියෙන්නේ ඒකත් සාධාරණයි නේද දැන් ඔබට ඒකටත් අසාධාරණයි කියලා අතුස්සන්න දෙන්නේ මරේ දෙයක අසාධාරණ විරුද්ධ අතීසුවත් අන්න ඒක තමයි ඔබ ඔබට කරගන්න අසාධාරණය. ඒ කියන්නේ අසාධාරණයට අත උස්සන වෙලාවයි පින්වතුනි අසාධාරණයක් වෙලා. එතකන් අසාධාරණයක් වෙලා නැහැ. එහෙනම් ඔබගෙන අපිට අසාධාරණයක් වෙලා හරියට හරියට. ඔයි උනේ. හරි සරි ඔබ කියන කතාව හරි. අපිට අසාධාරණයක් වෙලා. ඔව්. ඔයි උනේ. වැදේ බාර ගත්තා මන් දුන්න දෙන දෙයි මට හම්බ වෙලා තියෙන දැන් අසාධාරණයක් උන්නේ නැහැ අතිසුනේ අත උසන හැම වෙලාවෙම අසාධාරණයක් වෙනවා ඔය අත උසනවා කියන කෙනේ ලොකු කාරණාවක් මම පස්සේ පැහැදිලි කරලා දෙන්නම් මොකද්ද ඒක එහෙනම් ඒ කාරණාව ගැන ඔබට දැන් පැහැදිලිද පිළිදෙන මේ උපදේශ මේ අවවාද ඔබ ඔබේ ජීවිතයට දාගන්න. ඔබ ගිහිවතක ඉන්නවා නම් ඒ ගිහිවතේ තුල හිටියත් ඔබට හිතන්න තියෙන පින්විතනේ මෙන්න මේ කියන සත්‍යම තමයි. පැවිදුණත් ජීවිතේ හිටියත් පින්විතන ඔබට සත්‍යම තමයි පිළිසරණ දෙහි තියෙන්නේ. වෙන මොකුත් නැහැ. එහෙනම් මේක තමයි සත්‍ය. ඒක ඔබට නොඅඩුව දෙනවා. ඔබට දරන්න පුළුවන් මට්ටමට දෙනවා. මේ කියන දේවල් පිළිබඳව මේ කරන්න ලේසි එහෙනම් නොකර ඉන්න ලේසි අසාධාරණ විරුද්ධ අත උස්සන් නැතු ඉන්න එක ඔව් ඒකදින් ඒක නම් ටිකක් අමාරුයි හැබැයි ඔබ හිතලා බැලුවොත් ඔබ මෙන්න මේ කාරණාව ගැන මානසිකාරය කරලා බැලුවොත් වෙන ලේසි මොකද ඔබ දන්නවනේ දැන් ඔබ දන්නවනේ පිළිනේ මේ ඔබ කරගත දෙයක් ඔබට එන්නේ කියලා එහෙනම් අත උස්සලා හරියන්නේ නැහැ නේ ඒකට අන්න එක ගැන මානසිකාරය කරොත් පින්තුනි දැන් අත උස්සන්නේ නැතු වෙන එක ලේසි. හැබැයි අත උස්සන්නත් ලේසි. මානසිකාරය කරේ නැත්තම් දැන් අත උස්සන එක ලේසි. අත උස්සන්නේ නැතු වෙන එක හරි අමාරුයි. ඒ කියන්නේ මානසිකාරය කරන්නේ නැත්නම් අත උස්සන්නේ නැතු ඉන්නෝ නැහැ කියලා තේරෙන්නේ නැහැ. මොකද අත උස්සනෝ කියලා කිව්වේ? අපි අසාධාරණයක් වුණා. හරිදින්? අසාධාරණයි. ඔබ කොච්චරකටද අත උස්සන්නේ ඒ තරමට ඔබ අසාධාරණේ වුණා තමයි හරියද? ඕන වහලුට් නැගලා අත උස්සන්න කොඩියකුත් ඉහෙලගෙන අපිට තඩි අසාධාරණයක් වුණා හරියට හරි ඔය දින අසාධාරණේ තරම ඔය තමයි වෙච්ච අසාධාරණ හූ කියන්න පුළුවන් නම් පින්විතනේ ගමට මැහෙන් අසාධාරණයක් වුණෝ හරි හරි අසාධාරණයක් වුණා තමයි. ඒක නේ සමහර මිනිස්සු හු කියන්නේ අනික ඒ හු කියන මොකද වෙන්නේ? හූ කියන මොකද වෙන්නේ මේක? හූ කියනකොට එයාගෙන් තව කෙනෙක්ට අපහාසයටපත් කරන් වැරද්දක් කරාම මනුස්සයෙක් ඒ වැරද්ද අතහරින්න නැතුව ඒ වැරද්ද අතහරින්නේ නැතුව යන්න දෙන්නේ නැතුව හූ කියනවනේ. ඒ කියන්නේ වැරද්ද නොහැරි හූ කියනවනේ. එහෙනම් නරි වෙනවා ඊට පස්සේ. හූ කිකින් දැන් අසාධාරණ වුණේ කොයි වෙලාවේද? හූ කිව් වෙලාවේ නෙමෙයි. ඒක මේ 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 විශ්වයේ තේරුම් ගන්න තියෙන මේ විශ්වයේ තියෙන ක්‍රමවේදය තේරුම් ගන්න. ඒයි ඔබට තියෙන එකම පිළිසරණ. මොකද ඔබ කැමතුණා නැතුණත් මේ ලෝකේ වෙන දේ තමයි මේ කියන්නේ. ඔබ කැමතුණා නැතුණත් මේ දේ වෙනවා. මොකද ඔබේ කැමැත්ත වෙනවා කියලා එකක් නැහැ නේ මේ ලෝකෙ පිළිගන්නේ. අනිත්‍යතාවයේ එක කොටසක් නෙමෙයිනේ කැමැත්තට දේවල් සිද්ධ වෙන්නේ නැහැ. හේතු වෙනවා පළසකසන්නේ. එහෙනම් ඔන්න ඔය කාරණාව තේරුම් ගත්තා නම් ඔබට පැහැදිලි වෙනවා පිළිගන්නේ ඔබට මෙතුවක් කල අසාධාරණයක් වෙච්ච නැති වගේ තමයි දැන් ඔබ තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ වෙන අසාධාරණ හරියට තෝර බේර ගන්න නෙමෙයි මේ තියෙන්නේ. මෙච්චර කාලයක් කවදාකවත් ඔබට අසාධාරණයක් උනේ නැති බව අවබෝධ කරගන්න පිළිගන්නේ මෙන්න මේ දහම තේරුම් කරගෙන. එහෙනම් මෙතුවක් කාලයක් වුණා නම් උනේ මොකක් විතරද? සාධාරණයක් විතරමයි. දැන් කාටද කම්ප්ලේන් කරන්නේ? කාට විරුද්ධව නැගී සිටින්නේ? කොහෙද ගිල්ලා නඩු කියන්නේ? ඔන්නෝක හිතලා බලන්න. එතකොට මෙන්න මේ ප්‍රශ්නෙට මාහට කාම ලෝකයෙන් රාගය සඳහාම හේතු සැකසෙන අවස්ථා අනන්තයි. මෙදින කාම ලෝකයෙන් රාගය එන්නේ නැහැ. ලෝකයේ සිදුවීම් සිද්ධ වෙනවා. ඒ සිදුවීම් වලට හිත රාගයෙන් ප්‍රතිචාර දක්වනවා. හිත ద్వේෂයෙන් ප්‍රතිචාර දක්වනවා. හිත මෝහයෙන් ප්‍රතිචාර දක්වනවා. සිදුවීමේ රාගයවත් ద్వේෂයවත් මෝහයවත් නැහැ. එතන මේ දරුවා අහලා තියෙන්නේ ඒ අවස්ථා හැමුවේ නොසැලී මග වැටීමට කොතෙක් උත්සාහ කළත් මාහට තවදුරටත් රාග ගින්නෙන් නිවෙන්නට භාවනා වැඩිමිට සිතුනත් මගේ සිත එකඟ වන්නේ නැත. භාවනාව ප්‍රගුණ කිරීමට දහම් කරුණු ස්වල්පයක් අවවාදයක් ලබා දෙන්න කියලා. මේක තමයි භාවනාව. මම මේ කියපු ටික. ඔන්න ඔගෙන මානසිකාරය කරන මේ ලෝකේ ඔබට රාගයේ පිණස දේවල් වෙලා නැහැ. එහෙම දේවල් මේ ලෝකෙ වෙන්නේ නැහැ පිටුතුනි. එහෙම ඉරපායන්නේ හිතපේක මුංගේ ඔක්කොගේම හිතවල රාගය අවසන්. එහෙම දේවල් සිද්ධ වෙන්නේ නැහැ පිටුනි මේ ලෝකෙ. ඉරපායනවා. ඉර බහිනවා. සඳ පායනවා. සඳ මෝදු වෙනවා. සඳ බහිනවා. ඇලදොල ගංගා ඒ වැඩ කරනවා. ඒ එහෙම මුකුත් වෙන්නේ නැහැ පිටුතුනි. මේ මේ ලෝකේ ඔබ වටේ වෙන කිසිම දෙයකින් පින්තුනේ ඔබට රාගය ගැන දෙන්න ඔබට ද්වේෂය ගැන මේ ගිරි පිටින් අතහරින්න ඉඳ ද්වේෂය කියලා. එහෙම මුකුත් වෙන්නේ නැහැ පින්තුනේ. ඒ සිදුවීම් ඔබ ගෝචර කරගන්න විදිහ වෙනස තියෙන්නේ. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕනේ පින්තුනේ මේ එක සිදුවීමකවත් රාගයවත් ද්වේෂයවත් මොහේවත් නැහැ. ඇලිලි ගැටලි සිදුවීම් වල නැහැ. ලස්සන කැත රූප වල නැහැ. ඒවා හුදෙක් රූප විතරයි. ඒවා හුදෙක් සිදුවීම් විතරයි. ඒවා හුදෙක් විපාක විතරයි. එහෙනම් විපාක වල පින්වතුනි කොහෙද රාග කැලේ? මම ඔබට රූපයක් පෙන්වනවා. පපුව හරි නිර්වත් කාන්තා රූපයක්. රාගය දැනෙනවා. වඩකින් අතේ දරුවෙක් ඉන්නවා. දැන් ඈ රූපෙති මවර දව රූපයක් පෙන්නනවා. මනුස්සගේ අතේ පිහියක් තියෙනවා. ඒ මනුස්සයා තා මනුස්සයගේ බරට අහින්න යන්නේ. බොහොම තියුණු පිහියක්. මොකද හිතේ හටගන්නේ? ද්වේෂයද? පොඩකින්. එයා ડોක්ටර් කෙනෙක්. සර්ජන් කෙනෙක්. මේ ඔපරේෂන් තියෙට එක. දැන් මොකද කියන්නේ? එහෙනම් කොතනද රාගෙ තියෙන්නේ? කොතනද ද්වේෂෙ තියෙන්නේ? පිරිමෙක් කාන්තාවකට නැත්නම් කාන්තාවක් පිරිමෙක් මලක් දෙනවා නැත්නම් පිරිමෙක් කාන්තාවකට මලක් දෙනවා. ඒක බොහොම ලස්සන රෝස මලක්. මොකද ඔබට හිතෙන්නේ? පොඩකින් මදර්ස් ඩේ රාගෙද? කෝ රාගෙද? මලේද? එහෙනම් කොතනද තිබ්බේ? මනුස්සයෙක් තව මනුස්සයෙක් පිටට ගහනවා. වැරෙන් වැරෙන් පහරක් එල්ල කරනවා. හොඳට අත උස්සලා ගහනවා. පොඩ්ඩකින්. ඒ මනුස්ස රීස්මෝල්ල ගිහින්. දැන් මොකද කියන්නේ? කො දේශේ? කො රාගේ? කොතන තියෙන රාගේ? කොතන තියෙන දේශේ? කොතන තියෙන මොහේ? තියෙන කොහෙද? හිතේ. ඔන්නෝ කියන කාරණාව භාවනාවට නගන්න. භාවනාව නගනවා කියලා කියන්නේ ඔන්නෝ කියන කාරණා මනසිකාරය කරන්න. එතකොට මේ දරුවට තේරෙයි ඔය රාග ද්වේෂ මෝහ කියලා කියන්නේ මේ බාහිර ලෝකෙන් ගේන එක දෙයක් සිදුවීමක්වත් නෙමෙයි කියලා. මේ තියෙන එක සිදුවීමකින්වත් රාගේවත් ද්වේෂවත් මෝහවත් ගේන්නේ නැහැ. ඒවා හුදෙක් විපාක විතරයි. හුදෙක්ම විපාක විතරයි. හුදෙක් සිදුවීම් විතරයි. ආන්ගේ දේවල් වලට ප්‍රතිචාර දක්වන විදිහට තමයි මේ හිතේ ඔන්නෝ කියන රාග ද්වේෂ මෝහ කියන එක හටගන්නේ. ආන්ගේ අවබෝධයම තමයි හිතේ රාග ද්වේෂ මෝහ ෂේ කරගන්න උදව් වෙන්නේ. ඒ කියන්නේ මේ බාහිර ලෝකේ දේවල් වලින් රාග ද්වේෂ මෝහ ඔබට ගිනාවු නැති වගත් හිත තුලින්මයි රාග ද්වේෂ මෝහ හටගන්නේ කියන අවබෝධය තව තවත් වැඩෙන්න වැඩෙන්නමයි පින්වතුනි රාග ද්වේෂ මෝහ කියන ෂේ වෙන පටන් ගන්න. එහෙනම් ඒකම තමයි භාවනාව. අම්මෝ කරලා බලන්න. හිත එක්තැන් කරගන්න අවශ්‍යතාවයක් නැහැ මෙතන. එක හිත එකඟ කරගන්න දෙයක් නැහැ. එකඟේ කරගන්න දෙයක් නැහැ. මෙතන කරන්න තියෙන දහම් මානසිකාරය දැන්. ඔන්න ඔය කියන කාරණා මානසිකාරය කරන්න. ඒ මානසිකාරය තුළ අපට අවශ්‍ය අවබෝධය දෙපත් වේ. දේශනාව ආරම්භයේදීම එක්තරා උදාහරණයක් මම ගත්තා. මේ ජීවිතේ අන්තිම වතාවට දේවල් කරන්න කියන එක ගැන හිතන්න කියලා. ඒක ඔබ හිතන්න ඕනේ විදිහටම. ඒ වගේම ඔබට මතක් කරා. දරුවෙක් අම්මෙක්ට වඳින විදිහ. ඇයි හැම අම්මා කෙනෙක්ම දරුවාගේ පැවිදි සිදුවෙන දවසට ඒ දරුවාට ආශිර්වාද කරන විදිහටම හැමදාම ආශිර්වාද කරන්නේ නැත්තේ? ඇයි හැම දරුවෙක්ම අම්මට තමන් ජීවිතේ අන්තිම වතාවට මේ වන්දනාව කරන විදිහට ඒ වන්දනාව කරන්නේ නැත්තේ කියලා? ඔබ බොහොම බුද්ධිමත් ප්‍රඥාවන්ත පිරිසක් නම් ඔබට තේරෙන්නේ නැති නැසී ඉංගියෙන් මොකක් හරි මේ කියන්නයි හදන්නේ කියලා. හරියට හරි. පොඩි ඉංගියක් තමයි දුන්නේ. එංගතනේ අපි ගාවට ඇවිල්ලා අවුරුදු දෙකකට අධික කාලයක් අනගාරික වත බොහොම දක්ෂ ලෙස පූර්ණ කරපු මේ ආරාමේ සියලු දෙනාගේ සියලු දෙනා වහන්සේලාගේ අනගාරික මහතුරුන්ගේ අපේ ආරාමේ අපිට උයලා පිහලා දෙන කෝකි මහත්තයාගේ ඒ වගේම අපිට පිළිතුරු පහසුකම් ලබා දෙන මේ මහත්තයාගේ ඒ වගේම අපේ ගුරු මෑණිගේ පුණ්‍යභාරයේ හර්ෂ මහත්තයලා ආදී කොටගත් දොස්තර නෝන්ලා මේ හැම දෙනාගෙන හිතාදරයටපත් අනගාරික දරුවන් දරුවන් කියලා කියන්නේ ඇත්තටම මේ දරුවෝ පිරිසක් වයස අවුරුදු 18ට අඩු අපේම දරුවෝ සතියක් ඇතුළත තමන්ගේ අනගාරික වත පූර්ණේ කළා උත්තරීතර බ්‍රහ්මචර්යාව පූර්ණේ කිරීම සඳහා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ ප්‍රෞඪජාව ලබන්න සූදානමින් දැන් සිටින්නේ මේ මාසේ 29 වෙනිදා ඒ දරුවන්ගේ ඒ කුල දරුවන් සසුන්ගත වෙන ප්‍රෞඪජා මංගල්‍ය සිද්ධ වෙනවා දරුවන් 4 දෙනෙක් ඒ දරුවෝ බලාපොරොත්තුෙන් හිතේ පිඟදෙන අවුරුදු දෙකක් නිකන් නෙමෙයි අවුරුදු දෙකක් ඒ දරුවෝ මෙච්චර කාලයක් ඉවසගෙන හිටියේ මොකද දරුවන්ට ඕනේ වුණේ පින්තුනේ ඉක්මනටම පැවිදි වෙන්න මේ සිවුරේ උණුසුම ලබන්නේ දරුවෝ බොහොම ආසාවෙන් කැමැත්තෙන් ඉන්නේ අරිහත් දජය දරාගෙන තථාගතයන් වහන්සේගේ පුත්‍ර රත්නයක් වෙන්න යන ගමනේ තව අධියරක් ඉස්සරහට තියන්න ඒ දරුවෝ 4 දෙනාම බොහොම ආසාවෙන් බොහොම කැමැත්තෙන් බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් ඇත්තටම අවුරුදු දෙකක් ඒ දරුවෝ පුදුම ඉවසීමෙන් කටයුතු කරේ. ඇයි මං එහෙම කියන්නේ? ඉතින් මේ දරුවන්ට ඕනකම තිබුණා. එයාගේ පැවිද්ද පවුලේ සියලු දෙනාගේ ඉදිරියේ සිදු කරගන්න. කවුද පවුලේ සියලු දෙනා කියන්නේ? ආරාමයේ සීලම ස්වාමීන් වහන්සේලා අනගාරික මහත්තුරු අනගාරිකා පිරිස ඒ වගේම ගුරු මෑණිය ඇතුළු කරගත් ඒ සීල දනත් පුණ්‍යභාරයේ සීල දනත් ඒ වගේම පින්තුනි අපේ අම්මලා තාත්තලා වෙච්ච ඔබ සීල දනත් ගේ සහභාගීත්වයෙන් ඒ දරුවන්ගේ ප්‍රෞඪජාව සිද්ධ වෙන්න ඕන කියන තැන ඒ දරුවෝ අපිත් එක්කත් එකඟ වෙලා කතා කරගෙන මොකද මේ අම්මලාගේ තාත්තලා බොහෝ දෙනෙක්ගේ හිතට සතුට අපි දෙන්න ඕනේ කියන තැනින් නම් ඒ දරුවෝ මෙතුවක් කාලයක් තියෙනදී බොහෝ මිවිසීමෙන් කටයුතු කරා. මොකද එක පැත්තකින් ඒ දරුවන්ට ඕනේ හැකි ඉක්මනින් මේ සිවුර තමන් ඇඟේ උතා ගන්න. මේ සිවුරට මං කොච්චර ආදරේද කියලා පින්නින් දන්නේ මං තමයි. ඒ දරුවොත් එංගතනේ අපේ ස්වාමීන් වහන්සේලා ගැසුරින් ඉඳලා මේ ධර්ම පරිශීලනය කරලා තථාගතයන් වහන්සේගේ මහරහතන් වහන්සේලාගේ ශ්‍රේෂ්ඨත්වය ගැන කෙමෙන් කෙමෙන් අවබෝධයට පත් වෙලා දැන් පිපාසයෙන් ඉන්නේ මේ සිවුරේ උණුසුම ලබන්නේ. නමුත් මෙච්චර කාලයක් එංගතනේ ඒ දරුවන්ගේ තිබ්බ ඒ පිපාසය ඉවසගෙන හිටියා. හැමක් නෑ අපි තවත් මාසයක් ඉමු. තව මාස දෙකක් ඉමු. දෙහා පැත්තෙන් පුණ්‍යභාරයෙන් අපිට කියනවා මේ කොරෝනා කවදාද ඉවර වෙන්නේ කියලා එතුමන්ලට විවිධ ජනමාධ්‍ය වලින් දැනගන්න ලැබෙන විස්තර අනුව අපි හැමෝම තව මාසයක් අපි ඉවසමු. තව සතියක් අපි ඉවසමු. ඔන්න ඔය විදිහට පින්නතනේ සෑහෙන කාලයක් මේ කටයුත්ත අපි කල් දැම්ම. නමුත් අපිත් එක්තරා අවස්ථාවේ තීරණයක් ගත්තා පින්වතුනි සංඝ සභාවේ ස්වාමීන් වහන්සලා එකතු වෙලා ඒ දරුවන්ට තව දුරටත් ඉවසන්න කියලා අපි බලාපොරොත්තු වෙන එක ඒ දරුවන්ට කරන සාධාරණයක් නෙමෙයි කියලා. මොකද පින්වතුනි මේ බණ ටික මහලා ඊට ඒ දරුවම ඇවිල්ලා මගෙන් අහනවා අපේ හාමුදුරනේ එතකොට මං ජීවිතේ අන්තිම දවස් අද නම් ඔබ හැම මට කියන්නේ ගිහියෙක් විතර මැරෙන්න කියලා. ඒකයි වැඩි. ඌරගේ මාළු ඌරගේ ඇඟේ තියලා කපද්දි අපිට කට උතර නැති වෙනවා. නමුත් ඒ දරුවෝ බොහොම ඉවසීමෙන් පින්වතුනේ තමන්ගේ ආදරණීය දෙමාපියන්. ඒවත් ඔබ සියලු දෙනාගේ සහභාගීත්වයෙන් මෙතුවක් කාලයක් බලාපොරොත්තුෙන් හිටියා. නමුත් අන්තිමට අපි සංඝ සභාවේ ස්වාමීන් වහන්සේලා පිරිස එකතු වෙලා තීන්දුවක් ගත්තා. ඒ දරුවෝ තව කොච්චර කාලයක් අපිට තියන්න වේද කියලා ඇත්තටම නිශ්චය කරගන්න අමාරුයි පින්වතුනි. මොකද අපිට ලැබෙන තොරතුරු අනුව කාලෙකදී අඩු වෙනවා ආයෙ වැඩි වෙනවා. සබ දන්නවනේ අපිටත් වඩා හොඳට රටේ කොරෝනා තත්ත්වයේ සම්බන්ධයෙන් මොකද මේ අපිට ඕනේ ඇත්තටම පුළුවන් තරම් ඉක්මනට ඔබව ආරාමයට ගෙන්නන්න අවශ්‍ය ඊට පහසුකම් සලසලා දෙන්න. අපිත් පුල පුලා ඇඟිලි ගණගෙන බලා සිටින්නේ කවදද මේ ප්‍රශ්නේ ඉවර වෙන්නේ කියලා. නමුත් අඩු වෙනවා වැඩි වෙනවා ඉතින් ඕක තව කොච්චර කාලයක් ඇදෙයිද කියලා පින්න අපිට බලන්න විදිහක් නැහැ. ඒ නිසා අපිට එක්තරා තැනකදී තීරණයක් ගන්න සිද්ධ වුණා. යම් කාලයක් ගත වුණාට පස්සේ අපි ඒ දරුවන්ට කතා කළා. ඒ වගේම ඒ දරුවන්ගේ දෙමාපියන්ගේ අවසරය ඇතුව ඒ දරුවන්ට මොකද ඒ දරුවෝ අවශ්‍ය කරන බණ දහම් කටයුතු ඉගෙන කියාගෙන පිටින් සෑහෙන කාලයක් වෙනවාද? ඒ දරුවෝ සියලු දෙනාටම ධම්මපදයේ පාඩම්. ඒ වගේම වතාවත් සියල්ල මනවින් ප්‍රගුණ කරලා තියෙනවා. බණ දහම් කටයුතු මනවින් ප්‍රගුණ කරලා තියෙනවා. ඒ හැම දරුවෙක්ම පින්වතුනි අපේ ස්වාමීන් වහන්සේලා වගේම අවම වශයෙන් මාසයකට සමායෙන් අවම වශයෙන් සතියකට පැය 40ක් භාවනා කරන්න දක්ෂ දරුවෝ එක දිගට පැය 12ක් භාවනා කරන්න දක්ෂ දරුවෝ දැන් මේ වෙලාවට මේ බණ ටික අහන් ඉන්න අම්මලාට හිතෙන්න ඕනේ වයස අවුරුදු 15යි මේ දරුවන්ට 16යි 17යි ඔන්න ඔය වයස වල ඉන්නේ මේ දරුවෝ ඔබේ පුතාටත් පුළුවන් නේද? පැය 12ක එක දිගට භාවනා කරන්න. ඒ නිසා නේද ගෙදර තියන් ඉන්නේ තාම. මොකද ඔහේ හිටියත් මෙහේ හිටියත් දෙකම එකයිනේ. නේද? ඒක ඔය අම්මලාට හිතෙන්න ඕනේ. ඒ හිතෙන්නම තමයි මම මෙහෙම කියන්නේ. නැවත ඒ දෙමාපියෝ ඒ දරුවන්ගේ දෙමාපියෝ වෙනතුනේ යම් දවසක තීරණයක් ගත්තා අපිට කවදාකවත් මේ දරුවන්ට ශාසනයෙන් ලැබෙන ආදරේ ශාසනයෙන් ලැබෙන සෙනෙහස ශාසනයෙන් ලැබෙන රැකවරණය මේ දිවි සම්මෙට දෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ කියලා. ඒ අම්මලා පින්වතුනේ ඒ අම්මලට හිතෙනවා ඇති පින්වතුනේ මං වගේ අම්මලා දෙන්නෙක් මේ දරුවට හිටියත් කවදාකවත් ඒ දරුවට මහා සංඝරත්නයෙන් ලැබෙන ආදරේ දෙන්න විදිහක් නැහැ. ඒ තාත්තලට හිතෙනවා ඇති පින්වතුනේ මට හොඳටම විශ්වාසයි ගැන මං වගේ දෙන්නෙක් හිටියත් මේ දරුවට ඒ කියන්නේ අම්මලා තාත්තලා හතර දෙනෙක් හිටියත් ඒ දරුවට මට දෙන්න පුළුවන් රැකවරණය ශාසනයෙන් දෙන රැකවරණයට කිසිසේත්ම සම කරන්න බෑ කියලා. ආන් ඒ නිසා ඒ දෙමාපියෝ ඒ දරුවන් පින්වතුනේ සම්බුදු ශාසනයට අනගාරික වත පූර්ණය කරන්න බාර දුන්නා. තව නොබෝ දිනකින් උත්තරීතර ප්‍රෞඪජාවට පත් වෙන්නට ඒ දෙමාපියන්ගේ ආශිර්වාද මැද්දේ මහා සංඝරත්නයේ රැකවරණයට ඒ දරුවෝ පත් වෙනවා. දැන්ටත් පත් වෙලා ඉන්නේ. නමුත් නිල වශයෙන් ඒක සිදු වෙනවා මේ මාසේ 29 වෙනිදා. ඉතින් ඒ පැවිදි පින්කම් පින්විතින් ආරාමයේ සිද්ධ වෙනවා. අපිට පොඩි කනගාටුවක් තියෙනවා. ඇත්තටම පොඩිනේ මේක ලොකු කනගාටුවක් ඔබව මෙතන සම්බන්ධ කරගන්න බැරි වෙන එක ගැන. නමුත් අපි වෙන්දනේ එදා ඒ වැඩසටහන පටිගත කරලා මේ හැම දෙයක්ම කරන්න පින්න ඔබට ඒකට සම්බන්ධ වෙන්න ඉඩ ප්‍රස්තාව සලසලා දෙන්න අපිට හැකි උපරිමයෙන්. පටිගත කරලා ඒවා ඔබට හැකි ඉක්මනින් නරඹන්න අවශ්‍ය කරන පහසුකම් අපි හදලා දෙනවා ආරාමයෙන්. ඒ වගේ මේ දරුවන්ගේ ගෙදර ගෙවල් වලින් ඉතාමත් සීමිත පිරිසකට දෙමාපිය දෙන්න ඇතුළු කොටගත් ඉතාමත් සීමිත පිරිසකට තමයි පවතින රෙගුලාසි යටතේ මොකද අපි හැම වෙලාවෙම රජයම් නියෝගයක් තීන්දුවක් තීරණයක් දුන්නා නම් පින්වතුනි අපි හිස නමා ඒවට ගරු කරනවා හැම වෙලාවෙම මොකද මේ රට පාලනය කරනවා කියලා කියන්නේ රටක් අරගෙන යනවා කියලා කියන්නේ පින්වතුනි විශේෂයෙන් මේ වගේ ප්‍රශ්න මැද්දේ ලේසි භාෂා වැඩක් වෙන්න බෑ මට නම් තේරෙන්නේ නැහැ රට පාලනය කරන්නේ කොහොමද කරන්න කියලා ඒ නිසා කරන අය ඒ කියන දේවල් වලට අපි බොහොම ගෞරවෙන් ඒ උත්තමයන් කියන දේවල් ඒ විදිහට පිළි අරගෙන අපි කටයුතු කරනවා මොකද අපි අපේ සහයෝගය දක්වන්න පුළුවන් හැම වෙලාවෙම ඒ නිසා අපිට උපදෙස් ලැබිලා තියෙන පින්වතුනි බොහොම සීමිත පිරිසක් එක්ක ඒ වැඩ පිළිවෙල කරන්න කියලා ඉතින් ඒවට අවශ්‍ය කරන අවසර ආදී වශයෙන් මේ දේවල් සියලු දයක්ම සූදානම් කරගෙන බොහොම සීමිත පිරිසක් එක්ක තමයි ඒ දරුවන්ගේ පරුජා මංගල්‍ය ආරාමයේ සිද්ධ වෙන්නේ ඔබව සම්බන්ධ කරගන්න බැරි වෙච්ච එක තමයි අපිට තියෙන ලොකුම කනගාටුව නමුත් අපි දන්නවා පින්වතුනි ඔබ ඒ දරුවන්ව සිහිපත් කරගෙන තමන්ගේ කුසේ උපන් තමන්ගේ ලය උපන් දරුවම කියලා හිතාගෙන ඒ දරුවන්ට ඔබ ගෙදර ඉඳගෙන හරි ආශිර්වාදය එකතු කරාවි කියලා. අපි ඒක ඔබෙන් බලාපොරොත්තු වෙනවා. ඇත්තටම අපිටත් වඩා ඒ දරුව ඒක ඔබෙන් බලාපොරොත්තු වෙනවා. ඔබ ආපහු ආරාමයට ආපු දවසක අපි ඔක්කොටම කලින් ඒ දරුවන්ව ඔබට පෙන්වලා ඉන්නවා. එයාගේ ගුරු ආමරන් වහන්සේ මම හඳුරන් වහන්සේ බලන්නත් කලින් අපි ඔබට ඒ දරුවන්ව පෙන්වලා ඉන්නවා. මොද ඔබ පුල පුලා බලා ඉන්න ඇති අනේ අපිටත් ඒ දරුවන්ට ආශිර්වාදයක් එකතු කරන් ඒ දරුවන්ට අපිට ඒ දරුවොත් එක්ක ඉන්නවා කියලා පෙන්වන්න අපිට අවස්ථාව ලැබුණ නැහැ. නමුත් ඒකට අවස්ථාව ලැබිච්ච ගම අපිටත් ඒක කරගන්න ඕනේ කියන තැන ඔබ සිළු දෙනාම ඉන්නවා ඇති කියලා මම විශ්වාස කරනවා තරයෙන්. ඉතින් මේ වැඩ පිළිවෙල පින්වතුනි 29 වෙනිදා සිද්ධ වෙනවා. ඔබ සිළු දෙනාටම හැකි උපරිමෙන් ආශිර්වාද ශක්තියෙන් හරි ඒවට සහසම්බන්ධයෙන් ඒ දරුවන්ට ආශිර්වාදයක් එකතු කරන් මේ ශාසනයට කුල පුත්‍රයෝ කවදාකවත් පින්වතුනි වැඩි වෙන්නේ නැහැ මදි මිසක් මේ රටම පැවිදි වුණත් පින්වතුනි තව කොච්චර මේ සම්බුදු ශාසනයෙන් ලෝකයට වැඩ පිණිස කරන්න දේවල් ඉතුරු වෙනවා මොකද බොහොම කෙටි කාලයක් තව මේ ශාසනය ඉතුරුලා තියෙන 25 වතාවයි ඔබ මැරිලා උපදින්න ඕනේ පින්වතුනි ඊට පස්සේ ශාසනය ඉවරයි ඒ කාලය තුල අපි කරන්න පුළුවන් උපරිමයෙන් හැප්ප කරන්න ඕනේ ඒ නිසා තමයි පින්වතුනි මේ හැමෝම ඔබ අපි හැමෝම එකතු වෙලා මේ දැවැන්ත සත්න කිරීලා ඉන්නේ මේ සත්න කරන්නේ කාත් එක්කද අපි අපිත් එක්කම මේ සත්න කරගන්න කුරා කුහුමෙක්වත් අපෙන් හිංගියක් හිංසාවක් වෙන්නේ නැහැ අන්න ඒක තමයි අපේ සතුට එන සබ සීල දනම් පින්වතුනි එදා ඒ සිදුවෙන වැඩසටහනට ආශිර්වාදයක් එකතු කරන් ඔබ ගෙදර ඉන්නවා නම් පින්වතුනි බුදුගුණ සජ්ජහනාව කළා ඒ දරුවන්ට ඒ බුදුගුණ බල මහිමෙන් යහපතක්ම වේවා ඒ දරුවන්ගේ ප්‍රෞජා ජීවිතේ සාර්ථක වේවා වහ වහාම සීල දුක් කෙලවර කර නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගන්න ඒ දරුවන්ට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ආශිර්වාද කරන්. බුදුගුණ සජ්ජහනාව කරන්න වෙලාවක් නැත්නම් ගෙදර බුද්ධ පූජාව තියලා බුද්ධ පූජාව තියෙන වෙලාව නැත්නම් පින්තුනේ ඔබ රාජකාරී කරන දවසක් වෙන්න පුළුවන් සමහරක් විට කාර්යබහුල දවසක් වෙන්න පුළුවන්. එහෙනම් ගෙදරින් පිටත් වෙන කලින් පින්තුනේ ගෙදර බුදු පිළිමේ ගාවට ගිහිල්ලා දොහොත් මුදුන් තියලා තථාගතයන් වහන්සේ වන්දනා කරගෙන තමන්ගේ හිතෙන් නැගිච්ච ඒ ප්‍රසාද ශක්තියෙන් බුදුගුණ බල මහිමෙන් ධම්ගුණ බල මහිමෙන් සංඝගුණ බල මහිමෙන් මේ තිසරණේ බල මහිමෙන් ඔබේම දරුවෙක්ට කියලා හිතාගෙන පින්වතුනි ඒ දරුවන්ට ඒ ආශිර්වාද ශක්තිය එකතු කරා. ඒ දරුව කවදා හරි පින්වතුනි මේ සම්බුද්ධ ශාසනයේ ඔබට හික්මෙන් අවශ්‍ය කරන මාර්ගෝපදේශණේ ලබා දෙවි ඒක ගැන මට කිසිම සැකයක් නැහැ. මොකද ඉතාමත් හොඳින් මනරින් සියලු වතාවත් ප්‍රගුණ කරලා හොඳට බණ දහම් ඉගෙන කියාගෙන ඔබත් එනකම් බලාගෙන ඉන්නේ ඒ දරුවෝ ඔබටත් යහපතක් කරලා දෙන්න. එනිසා අන්න ඒ ආකාරයෙන් පින්තුන ඔබ සියලු දෙනා මේකට සම්බන්ධ වෙන්න අපි මේ වැඩසටහනෙන් අනතුරුව හැකි ඉක්මනින් ඒ පින්කමේ වීඩියෝ දර්ශන ඔබට ලබා දෙන්න කටයුතු කරනවා. හොඳයි. එහෙමනම් පින්තුන අපි එතනින් අද දවසේ වැඩසටහන අවසන් කරමු. නගා කියාගත්ත රැස්පත් කරගත්ත පුණ්‍ය ශක්තිය සියලු ලෝක සියලු සත්වෙන් විහිදුවා පතුරවා හරින්න අපි දැන් සූදානම් වෙමු. කීප දේවල් අමතක කරන්න එපා. ජීවිතේ මන්සන්දිගාව ධර්ම රත්නේ වඩා හිඳුවා ගන්න. ඒ අවස්ථාවල පින්තුන ඔබ හරි තීන්දුව ගන්න දක්ෂ වෙන්න. ඔබට ඒ වෙලාවේ කල්යාණ මිත්‍රයෙක්ගේ උදව්ව තමයි අවශ්‍ය කරන්නේ. ඒ කල්යාණ මිත්‍රයා ඔබට අදට මනුස්ස ස්වරූපයෙන් පේන නැති වුණාට ඔබට ලබා දීලා තියෙන ගුරුහරුකම් තියෙනවා. ආන් ඒ ගුරුහරුකම් ඔබේ කල්යාණ මිත්‍රයා කරගන්න. දැනට ඔබට ආපහු මෙහෙට එන්න ලැබෙනකම්. එනිසා ජීවිතේ පරදින්න යනවා වගේ දැනෙන අවස්ථාවල, ඒ වගේ තැන්වල, ඒ වගේ සිදුවීම්වල අර මං කලින් කිව්වාගේ මේ අද මගේ අන්තිම දවසයි. ඒ වගේ වැකියක් ඔබේ ඇහැට පේන මානේ තියෙනවා නම් පින්වතුනි ඔබ ගොඩක් දුරට ජීවිතේ අවශ්‍යම තැන්වලදී හරි තීරණ ගන්න ඔබට හැකියාව ලැබේ. ඒ වගේම මේ දරුවත් මේවල තියෙන ප්‍රශ්නය බොහොම වැදගත් ප්‍රශ්නයක්. ඒකෙන් ඔබ බොහෝ දෙනෙක් බොහෝ දෙයක් අවබෝධ කරගන්න අවශ්‍ය කරන අවස්ථාව සරසගත්තා. පැතිකඩ කීපයක් ඔස්සේ අපි කතා වුණා විවිධ දේවල් හරහා. ඒ වගේම ආයෙත් මතක් කරන්නේ අර දරුවන් අපචාරයට පත් වෙනවා කියලා අදහස් කරේ මේ ඔබ අතින් සිදුවෙනවා කියන එක නෙමෙයි. මම නැවත නැවතත් මේ කියන්නේ කවුරුත් හිතිරි දව ගන්න ඕනේ නැහැ. ඔබ එහෙම කරනවා කියලා කිව්ව නෙමෙයි පින්වතුනි. මම උතරම දන්නවා ඔබ එහෙම කරනවා නෙමෙයි. අපි පිරිසක් නෙමෙයි කියලා. එහෙම කරන පිරිසක් නම් ඔබට බන කියන්නේ නැහැ. දහබල් වැඩ කරන මිනිස්සුන්ට පින් මේ දහම කොහොමද ගෝචර වෙන විදිහක් නැහැනේ. ඒකයි. නමුත් ඒක කිව්වේ අහඹුලෙස හරි කවදා හරි දවසක ඒ වගේ කරන්න අදහසක් පහළ වෙච්ච කෙනෙක් හිතක කොනක හරි වැරදිලාවත් පින්තුනේ මනුස්සයෙක් පිටින්ට මේ වගේ දහම් පදයක් අහන්න ලැබුණොත් සමහර ඒ වැරදෙන් ඒ මනුස්සයා බේරිලා ඉඳි. මොදි ඊට පස්සේ පින්තුනේ ඇහැට පේන වාරයක් වාරයක් ගානේ තමන්ගේ හෘද සාක්ෂිය තමන්ට වද දෙනවා. එදා මගේ අතින් මෙහෙම දෙයක් වුණා නේද කියලා. ඊට පස්සේ පින්තුනේ මරන්න එහෙම නැත්තම් මැරෙන්න ජීවිතල ඉන්න තාක් කල් පින්තුනේ දුක් විඳ 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 පසු තැවි තැවි තමයි ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් ගොඩක් දුරට පින්තුනේ මේ වගේ දේවල් තමයි අන්තිම මැරෙන මොහොතේ ඇදිලා ඉන්නේ. ඊට පස්සේ තේ ඒවයින් වෙන ඵල විපාක මොනවද කියලා අමුතුවෙන් අපි කතා කරන්න ඕනේ. ශ්‍රේෂ්ඨාධිකරණේ ධර්මාධිකරණේ ගැන කතා වුණා. ආයෙත් මම මේ මතක් කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට මුකුත් කිව්ව හැම නෙමෙයි. මමත් රටේ පුරවැසියෙක් පින්වතුනේ මේ රටේ සීළු නීති රීති වලට අපි බොහොම ගරුසරවතුයි ජීවත් වෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය කියලා කියන්නේ උත්තරීතර තැනක් රටක පැවැත්මට ඒකාන්තේ මැදිවශ දෙයක්. අපි හැමෝම මේකට ගරු කරනවා රටේ නීතියට. ඒක ගැන නෙමෙයි මේ අදහස් කරේ කියන ඔබට තේරෙන්න ඕනේ. මම ඔබට කිව්වේ නිවනට යන කෙනෙක් අසාධාරණයට විරුද්ධව අත උස්සද්දී තමයි අසාධාරණය සිද්ධ වෙන්නේ කියලා. ඉතින් දහම් කාරණාව එලෙසමයි. ඒක වෙනසක් නැහැ. ඔබ ඥානවන්ත ප්‍රඥාවන්ත වේ කියපු කාරණාව තේරුම් අරගෙන තමන්ගේ නිවනට ඒව ගලප ගන්න. හොඳයි. එහෙමනම් අපි පුණ්‍යානුමෝදනා සිදු කළා. අදාස දේශනාව අවසන් කරමු. හොඳයි පින්වතුනි. එහෙමනම් සියලු දෙනාම සිහිපත් කරගන්න. අද දවසේ පටන් මෙහෙම දක්වාම සද්ධර්මයේ ශ්‍රවණය කළ සද්ධර්ම දේශනා කරගෙන දහම් මානසිකාරය දෙලා විවිධාකාරයේ පුණ්‍ය කටයුතු වල නිවිලා මෙනගා කියාගත් අනන්ත ආත්මාන පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය පළමු කොටම මෙතුවක් කාලයක් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගෙන ආවා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියනවා සිවණ පිරිසටත් ලෝකේ කොහේ හෝ තැනක ඉඳගෙන මග වඩන්නා වූ උත්තරීතර සිවණ පිරිසටත් ඒ වගේම ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිති උදෙසා වෙහෙස මහන්සලා අපකැපෙලා කටයුතු කරන්නා වූ උත්තරීතර මහානායක අනුනායක හාමුදුරන් වහන්සේලා ඇතුළු කොටගත් යදිවර මහා සංඝරත්නයටත් ආරාම වැඩවාසය කරන ගුරු හාමුදුරන් වහන්සේ ඇතුළු කොටගත් මහා සංඝරත්නයටත් අනගාරක අනගාරිකා සියලු දෙනාටත් පුණ්‍ය බාරට සම්බන්ධව කටයුතු කරන්නා වූ සියලු දෙනාටත් ඒ වගේම දායක කාරකාදීන් සියලු දෙනාටත් මේ නගා කියාගත් පුණ්‍ය ශක්තිය වීදුව පතුරවා හරින් මේ පින් වී දීපති ප්‍රාමෙන් ඒර වැදවැදි එන්නා රෝගාබාධ අතුරු අන්තරා යන්තා කැත්නම් ඒ සියලංග සාධූරින් භූත වෙත්වා. 89ක් රෝග 99ක් විදි දෙසුණක් අන්තරාංග සාධූරින් භූත වෙත්වා. යක්ෂ ප්‍රේත පිසාච මලගල කුම්බාණ්ඩාදීන් හැදෙමි මියා දෝස අන්ධකාර පාපාන්ධකාර යන්තා කැත්නම් ඒ සියලංග සාධූරින් භූත වෙත්වා. නිවන් මගට බාධා කරන මොනෑම හෝ කන්නු කාරණා නැත්නම් ඒ සියල්ලකින් නිදහස් වෙත්වා. දස කුසලෙන් මෙදෙත්වා, දස කුසලේ වඩත් දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා. නිබ්බාන පරම සුඛෙන් සුඛිතතර වෙත්වා. සාදුකාර දෙල පින් අනුමෝදන් කරන්. ඒ වගේම පින්තුනි මේ ශ්‍රී සම්බුදු ශාසනය ආරක්ෂා කරන්නා වූ සම්බුදු දේශනේ සම්බුදු ශ්‍රාවකයන් වහන්සේලා රැක බලා ගන්නා වූ සක්‍ර දේන්දුතුමා ප්‍රධාන සදෙව් ලෝකවාසී දේව මහරජදලු දරුවන් ඇතුළු එයාගේ පරිවාර පිරිසට චාතුරු මහරජගේ රාජ කරන්නා වූ දුතරාෂ්ට්‍ර විරුළු විරුපාක්ෂ වෛශ්‍රවණය කියන්නා වූ දේවරජ දරුවන් ඇතුළු එයාගේ පරිවාර පිරිසට ඒ වගේම මේ ආරාමයේ ගහක් ගහක් ගානේ කොළයක් කොළයක් ගාන විමන් මවාගෙන ආරාමයේ නිරන්තරයෙන් ඇසුරු දිනසුරු කරන්නා වූ සීවන පිරිසුස ආරක්ෂා සම්පත්‍තිය සල්සා දෙන්නා වූ භූමාතු දෙවියන්ගෙන් පටන් අරණිතා බ්‍රහ්ම ලෝකයේ දක්වා වීදී පැතිරී සිටින්නා වූ ඒ දෙවි දේවතාවුන් වහන්සේලා සෑම සුදු දෙනාටත් මේ නාගා කියාගත් පුණ්‍ය ශක්ති වීදුව පතුරු හරි මේ වගේම පින්තුනි ඔබේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ නාගා කියාගත් පුණ්‍ය ශක්ති වීදුව පතුරු හරි මේ වගේම විපතපත් ජනතාවට නිරන්තරයෙන් පිහිට රැකවරණේ ආරක්ෂා සල්සා දෙන්නා වූ සුමන සමන්පත්තිනි ගම්බර බණ්ඩාර අයියා නායක කතරගම ආදී වශයෙන් මෙකි නොකි නානන් නම් ගොත්තින් පෙනී සිටිනව දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ නාගා කියාගත් පුණ්‍ය ශක්ති වීදුව පතුරු හරි මේ පින් වීදී පැතිරී යාමෙන් දෙවියන්ගේ දේවානුභවය වැඩි වෙත්වා. ආයිෂේ වර්ණේ සැබේ බලේ පරිමාණ ඥානේ පිහිටත්වා නිවන් මගට බාධා කරන මොනෑම හෝ කරුණු කාරණාවක් නම් ඒ සියල්ලකින් නිදහස් වෙත්වා. දස කුසලෙන් මිදෙත්වා, දස කුසලෙන් වඩත් දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා. චිරහත් කාලයක් සම්බුදු ශාසනය සම්බුදු දේශනේ සම්බුදු ශ්‍රාවකයන් වහන්සේලා රකබලා ගනිත්වා. නිබ්බාන පරම සුඛෙන් සුඛිතතර වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරා. ඒ වගේම පිටින ඔබේ සුජීවත් සිත මෞදේ මාපියන් සහෝදර සහෝදරිය ඥාත හිත මිත්‍රාදී පිළිසත් මේ මොහොතේ සිහිපත් කරගෙන පුංචි කාලේ ඉඳන් මේ මොහොත දක්වාම ඔබට ගුරු හල්කන් ලබා දුන්නා ගුරු ගුරුරියන්. ඒ වගේම කරදරයක් විපතක් වෙච්චලාට ඔබ උදව් පදව් කරන්න ඉදිරිපත් වුණා වූ යහළු යෙහෙලියන් ඥාත හිත මිත්‍රාදී පිළිසත් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ වගේම මේ රට පාලනය කරනව මේ රට සංවර්ධනය කරනව මේ රට ආරක්ෂා කිරීමේ උදෙසා තමන්ගේ දිවි හිමෙන් අපක වෙලා කටයුතු කරනව සිල් දනාටත් ඒ වගේම පිටින ඔබේ සාපපාසගෙන නිවා ගන්නට ආහාර පාන නිර්මාණය කළ දීලා ඔබට අවුවෙන් වැස්සෙන් පින්නෙන් ආරක්ෂා වෙනට නිවාස ස්ථානයක් නිර්මාණය කරලා දීලා මැසිමදු රෝදරුන්ගෙන් විපතටපත් නොවේ ජීවත් වෙන දැනුම් ආයතන නිර්මාණය කරලා දීලා ඒ වගේම අසනීපයක් ලෙඩක් දුකක් රෝගාබාධයක් හැදිච්ච වෙලාවකට වෙදහැතමක් ලබා ගියා දුන්නා වූ යම්තා පිළිසක් ඉන්නවනම් ඒ සෑම සුදනාටත් මේ නාගා කීකට පුණ්‍ය ශක්ති විද්වා පතුරු හරින් මේ පින් වීදී පැති යාමෙන් එයට වැඩවල දීන රෝගාබාධ අතුරන්තර යම්තා කැත්තන් ඉසලංක සාධූරින් බුදු වෙත්වා. 89ක් රෝග 99ක් පිළි දෙස් තුනක් අන්තරාංග සාධූරින් බුදු වෙත්වා. යක්ෂ ප්‍රේත පිසාච මලකවල කුම්බාණ්ඩාදී කීකටුඥා දෝස අන්ධකාර පාපාන්ධකාර යම්තා කැත්තන් ඉසලංක සාධූරින් බුදු වෙත්වා. නිවන් මගට බාධා කරන මොනෑම කරුණු කාරණා නැත්නම් ඉසලංක සාධූරින් බුදු වෙත්වා. දස කුසලින් මෙදෙත්වා, දස කුසලේ වඩත දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා. නිබ්බාන පරම සුඛෙන් සුඛිතතර වෙත්වා කියලා සාදුකාර දෙල පින් අනුමෝදන් කරන්. ඒ වගේම පිටින ඔබේ නමෙන් ජන්මාන්තරගතවන් දෙතුන මෞද මපිය සහෝදර සහෝදරියන්ට රාදී පිළිසත් මේ මොහොතේ සිහිපත් කරගෙන අනන්ත සංසාරේ පුරාට ඔබත් එක්ක විවිධාකාරයෙන් සහසම්බන්ධකම් ඇති කරගෙන කටයුතු කරන ආවෝ යම්තා පිරිසක් ඇතන් ඒ සිදු දනාටත් වැලි කරගත් තර්මකින් හෝ වේවා වතුරු බිඳුක තර්මකින් හෝ වේවා ඔබේ හිත රිදුම වේලාවක වචනයකින් හරි උදව් පදව් කර යම්තා පිරිසක් ඉන්නවා නම් ඔබට ආශිර්වාද ශක්තියක් කර එකතු කරව යම්තා පිරිසක් ඉන්නවා නම් පිටින ඒ සිදු දනත් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ වගේම 91 කල්පය පුරාට ඔබේ අතින් විවිධාකාරයේ අඩන්තේට්ටවන්ට ලක් වෙලා හිංගි හිංසාවන්ට ලක් වෙලා කරදර බාධක හිරියර වලට ලක් වෙලා අද ඔබත් එක්ක වෛරයෙන් පසු වෙන ඔබත් එක්ක ද්වේෂයෙන් ක්‍රෝධයෙන් පසු වෙන මෙල්ල බහ ස්ථානවල ඉපදලා අද ඔබෙන් පරිගන්නව කියලා හිතාගෙන ඉන්න යම් පිරිසක් ඉන්නවා නම් පින්තුනි ඔබ කපනව කරනවා විනාශ කරනවා කියලා හිතාගෙන ඉන්න යම් පිරිසක් ඉන්නවා නම් ඔබේ ලෞකික ලෝකෝත්තර ජීවිතේට බාධා කරනවා කියලා හිතාගෙන ඉන්න යම් පිරිසක් ඉන්නවා නම් ඒ සිළු දෙනාට මෙතුවක් කාලයක් තමන්ගේ අතින් වෙච්ච වැරදි වලට වන්දියක් විදිහට හිතේ නගාගත් අනන්තත්මාන පුණ්‍ය ගංගා කුසල ගංගාව අප්‍රමාණ මෙත්තා සාගත චේතනාගේ යුක්ත වේ සිරිදනා කිරීම විද්වා පතුරු හරින් මේ පින් වීදී පැතිරි යාමෙන් එයයි අභව ගාමි වින්නවන එයින් අතම දේව සම්දිර සුගතියත් බව ලබත්වා සසල පුරාවට කරගත්වා යම් තාක් නායක රඳු නැත්නම් ඒ සියල්ලක නිදහස් කරත්වා දස කුසලෙන් මෙදෙත්වා දස කුසලෙන් වඩත් දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුගතතර වෙත්වා කියලා සාදුකාර දෙල පින් අනුමෝදන් කරන්. එහෙමනම් පින්දින අවසන් වශයෙන් සිහිපත් කරගමු අද උදැසන පටන් මේ මොහොත දක්වා ඒ කර කියාගත්තව ආන්තප්පමාන පුණ්‍ය ගංගා කුසල ගංගාවන්ගේ බලමහිමෙන් මේ මිහි මණ්ඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වෙත්වා. මේ පහළ වෙන අරිහතුන් වහන්සේලා අතරට ඔබ සිය දෙනාට මේ කතුවන්ට වාසනාව ලැබිලා මේ manussත් භවයේ තුල දීම ශ්‍රී ගෞතම සම්බුදු ශාසනය තුල දීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසන සිපමින වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තිය ඒකාන්තයෙන්ම සාක්ෂාත් වෙත්වා කියන සාදුකාර දෙල පින් අනුමෝදන් කරගන්න. සිරිතනාටම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. හොඳයි පින්තුනේ මහා සංඝරත්නයේ සිදුනාට මෙත්තානි සංසෙන් ආශිර්වාද කරනවා සිරෝ දනා වන්දනා කරගන්න.
රාග ගින්නෙන් Yetnva Dvesha Ginnan Nidatnva Moha Ginnan Nidatnva Nibbana Parama Sukhayan Sukhita Tara Vetnva Nibbana Parama Sukhayan Sukhita Tara Vetnva Mamada Siyalu Loka Siyalu Satnayo Nibbana Parama Sukhayan Sukhita Tara Vetnva Nibbana Parama Sukhayan Sukhita Tara Vetnva Nibbana Parama Sukhayan Sukhita Tara Vetnva Raga Gini Niveva Dvesha Gini Niveva Moha Gini Niveva Nivansata Ladeva Nivansata Ladeva Nivansata Ladeva
Tunuruvange Suvisi Ananta Mahaguna Balen Sri Loka Silu Satyavama Nibbana Parama Sukhayen Sukhita Tara Vetnva Sadhu 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 Dakina Tane Emanam Itikin Adavase Desana Asankaram Apisira Denatama Teruvan Sarana.